හොඳයි පින්වත් පිරිස, සෑම සිය දෙනාම සාදුකාරයක් පවත්වන්න. අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වීම සඳහා මා සමගම සෑම සිය දෙනාම නමස්කාර පාඨය තුන්වතාවක් සජ්ජායනා කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මා කියවට පසු කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. දතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් අට්ඨංග උපෝසත සීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා අපමාදේන සම්පාදේත. සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි. සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහෙරණං සමාදියාමි. සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහෙරණං සමාදියාමි. සුපත්තේවා නිබ්බානෙත්තා.
දැපින් සිල් දෙනාම සාදුකාරයක් පවත්වා. දැපින් සිල් දෙනාම අද දවසේදී මේ දහම් සාකච්ඡා වැඩපිළිවෙල ආරම්භ කරන්නට මත්යෙන් තථාගතයන් වහන්සේ වැඳ නමස්කාර කර ගැනීම සඳහා මාත් සමග තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම්සන් වාඩි පාසන. හොඳයි පින්වත් සියලු දෙනාම සිහිපත් කරගන්න පින්වතුනි, අද දවසේදී මේ ආරාමයේදී කෙරෙන්න යන මහ උතුම් සත්කටයුත්ත දැක බලාගෙන හිත පහදවාගෙන පින් ජනිත කර ගැනීමේ කැමැත්තෙන් මේ ලෝකේ වැඩවාසය කරන දිව්‍ය බ්‍රහ්මාදී යම් පිරිසක් ඉන්නවනම් ඒ සෑම සියලු දෙනාම මේ අවස්ථාවේ සිහිපත් කරගෙන ඒ අය කෙරෙහි මා කරුණාවෙන් යුක්තව ඒ අයට මේ ස්ථාන වලට එන්න කියලා හිතින් ආරාධනා කරගමු. ඒ වගේම ඔබට පිහිටක් ආරක්ෂාවක් රැකවරණයක් කරන්නා වූ ඉෂ්ඨකාමී දෙවිදුවන් වහන්සේලා පිරිසක් ඉන්නවා නම් ඒ අයටත් ඒ පිං ජනිත කරගන්න නිවන් මඟ පූර්ණය කරගන්න අවශ්‍ය වට පරිසරය හදලා ගන්න. ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගමු. ඒ වගේම පිංගතුනි, මේ අනාදිමත් සසර පුරා පැමිණි ගමනේදී ඔබ හා සහ සම්බන්ධ වෙලා ඒ ජන්මාන්තරගතනු නිදුනා වූ ඥාති හිත මිත්‍රාදී ඒ මව් දෙමාපියෝ යම් පිරිසක් ඉන්නවනම්, යම් ඕ සහ සම්බන්ධකමක් තිබෙන මළගියා වූ යම් පිරිසක් ඉන්නවනම්, ඒ හැම කෙනා කෙරෙහිම මහා අනුකම්පාවේ යුක්තව, ඒ අය කෙරෙහි මහා කරුණාවේ යුක්තව, ඒ සෑම සිරු දෙනාටද මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගන්න. ඇවිදින් මේ කෙරෙන මහා උතුම් සත් කටයුතු දැක බලාගෙන සාදුකාර දීලා හිත පහදවාගෙන ඒ පින් ජනිත කරගෙන ඒ අය දුකතිගාමී තැන්වල ඉන්නවා නම් ඒ තැන්වලින් අතහැරලා මිදිලා සම්දිටි සුගතියත් බව ලබලා නිවන් මඟ පූර්ණය කරගන්න අවශ්‍ය වට පරිසරය හදලා ගන්න, ඒ අයට අවස්ථාව සකසලා දෙන්න මහා අනුකම්පාවෙන් යුක්තව ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගන්න. මම මේ ගාථා පාඨයන් සජ්ජායනා කරද්දී පින් අසියලු දෙනාම එහෙතකි හැම කෙනාම හිතින් සිහිපත් කරගෙන මේ ස්ථානවලට එන්න කියලා හිතින් ආරාධනා කරගන්න. මම මේ ගාථා පාඨය සජ්ජායනා කරන වෙලාවේදී සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා හොඳයි. පින්වත් සෑම සිරු දෙනාම මේ වගේම සිහිපත් කරගන්න. මේ අනාදිමත් සසර පුරා පැමිණ ගමනේදී විවිධාකාරයෙන් අසත්පුරුෂයන්ගේ දෘෂ්ටි දරාගෙන, අසත්පුරුෂයන්ගේ මතිමාන්තර හිතේ දරාගෙන මේ ලෝකාත්‍රයට පහළ වුණා වූ ලෞතුරා බුදු පියාණන් වහන්සේලා, පසේ බුදු පියාණන් වහන්සේලා, සෝතාපන්න සකෘදාගාමි අනාගාමි උතුමන් වහන්සේලා සීලාදී ගුණධර්මයක් වඩාගෙන ලෝකයේ යහපත අභිවෘද්ධිය උදෙසා කටයුතු කළා වූ උතුමන් වහන්සේලා යම් කෙනෙක් ඉන්නවා නම්, ඒ කියන්නා උතුමන් වහන්සේලා කෙරෙහි විවිධාකාරයෙන් හිංගි හිංසා අපවාද උපවාද තාඩන පීඩන ඕන තරම් කරන්න ඇති නොදෙනවත්කම නිසා ඒ සියල්ලද මේ අවස්ථාවේ අපි සිහිපත් කරගමු. ඒ වගේම නිවෙන්ට දේශනා කරන්න තිදුන් ලෞතුරා බුදු පියාණන් වහන්සේලා විසින් ඒ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයේ තෝර බේර ගන්නට නොහැකිව අඳුර ගන්නට නොහැකිව සද්ධර්මයේ උදෙසා විවිධාකාරයෙන් අපවාද උපවාද විවිධාකාරයෙන් කරගන්නට ඇති ඕන තරම් ඒ කරගන්ට දිනව සියලුම අපවාද උපවාද සියල්ල සිහිපත් කරගන්න. ඒ තමන් විසින් නොදෙනුවත්කම නිසා, නොහැටීම නිසා ඒ බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ කියනවා ත්‍රිවිධ රත්නයේ කෙරෙහි යම් ආකාරයකින් අපවාදයක්, උපවාදයක්, හිංගයක්, හිංසාවක් මාත්‍රයක් හරි වෙලා තියෙනවා නම් ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයේ ඒ සිදුනා වූ සියලුම වැරදි අවඩ අසාධාරණකම් වලට මාහට දසදහස් වර කෝටි ලක්ෂ වර කමා කර සිටින සේක්වා කියලා සිළු දෙනාම ත්‍රිවිධ රත්නයේ කමා කරගන්න. මේ වගේම සිහිපත් කරගන්න පිඟතුනි, මේ අනාදිමත් සසර පුරා පැමිණ ගමනේදී සත්පුරුෂයන් ඔබට මුණ ගැහිලා සත්පුරුෂයන්ගේ අදහස් වලට අනුකූලව ශ්‍රී සම්බුද්ධ ශාසනවල චිර පැවැත්ම උදෙසා, ශාසනයේ චිර පැවැත්ම උදෙසා විවිධාකාරයෙන් කරන්ට යෙදුණු මහ පිංකම් තියෙනවා. වෙහෙර විහාරස්ථාන හදලා දීලා, වැව්පොකුණු හදලා දීලා, ආවාස කුටි හදලා දීලා, දානමාන උපස්ථාන කරලා, පිණ්ඩපාත දාන පූජ කරලා, වන්දනාමාන කරලා විවිධාකාරයෙන් තමන් විසින් කරගන්ට යෙදුණු මහා පිංකම් තියෙනවා. ඒ සියල්ලමත් මේ අවස්ථාවේ සිහිපත් කරගන්න. ඒ වගේ මේ ලෝකයේ වැඩවාසය කළා වූ යම්ම මිනිසෙකුට හරි තිරිසන් සතෙකුට හරි ආදී වශයෙන් හෝ තමන් විසින් කරගන්ට යෙදුණු මහා පිංකම් තියෙනවා. දානමාන ආදී පවත්වල ඒ කරගන්ට යෙදුණු සියලුම මහා පිංකම් සියල්ල මේ අවස්ථාවේ සිහිපත් කරගන්න. ඒ අනාදිමත් සසර පුරා ඒ තමන් විසින් කරගන්ට යදුණු අද දවස දක්වා මේ කරගන්ට යදුණු සියලුම මහා පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න ඒ කරගන්ට යදුණු සියලුම පුණ්‍ය ගංගා කුසල ගංගා වල බල මහිමයෙන් යද දවස තුලදී මේ දහම් දේශනා තුලදී ඒ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝතාපන්න ඵලයන්හි පීඨන්නත් ඉදිරි මාර්ග ඵලයන් උපසම්පදා කරගන්නත් ඒ වගේම නිවන් මඟ පූර්ණේ කරගන්න නොහැකිව ඒ හිර වෙලා තිබෙන නොහැටිලා තියෙන යම් දහමක් තියෙනවා නම් දහම් කරුණක් තියෙනවා නම් ආන් ඒ සියල්ලමත් අවබෝධ කරගන්න මේ කරගන්ට යදුණු සියලුම මහ පුණ්‍ය ගංගා කුසල ගංගා ඒකාන්තයෙන්ම හේතු උපනිශ්‍රේ වේවා කියලා සිරු දෙනාම අදිෂ්ඨාන කරගන්න. තුලෝකාග්‍රාමමෑණි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ සුවාස උදහසක් නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවසරයි. තුන්කල් වැඩ වාසය කරන ආර්ය මහා සංඝ රත්නයෙන් අවසරයි. එවැගේම අද දවසේ මේ දහම් දේශනාවට වැඩම වදාළ ශ්‍රී විජය ධර්මායතන විහාරය හා සම්බන්ධ කටයුතු කරන අපේ සීල රතන ස්වාමීන් වහන්සේ ගැන අවසරයි. සිල්මෑණියන් වහන්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුන් සියලු දෙනාම සතුටින් ඉන්නවද? දානි වලදලා දෙන්නේ හැමෝම හොඳයි. දැන් පින්තුනි අදත් ආරාමේ දක්කිනියෝ පින්කට උත්තර සිද්ධ වෙනවා. ඒ නිසා අලුතින් මේ ස්ථානට සම්බන්ධ වෙච්ච පිරිස ලොකු පිරිසක් ඉන්නවා. මෙලද වගේම සුපුරුදු පරිදි ආරාමය සහ සම්බන්ධව නිරන්තරයෙන් කටයුතු කරන පින්වත් උපාසක උපාසිකා පිරිස වලට මතක් කිරීමක් කරනවා. ඒ අලුතෙන් අද දිනේදී ඒ සහ සම්බන්ධ වුණ ඒ අපේ උපාසක උපාසිකා පිරිස වලට පුළුවන් තරම් සහයෝගය දක්වන්න කියලා ඒ අයට පින් ජනිත කරගන්නත් ඒ වගේම මේ නිවන් මාර්ගට ඕන කරන වට පරිසරය හදාලා ගන්න ඒක හැම කෙනාම මතක් කරගන්න. හොඳයි පින්තුනි. දැන් අපි සීල ශ්‍රාවිකා වැඩසටහනේදී ඒ පිරිස්වලට මතක් කරපු යම් කාරණාවක් තියෙනවා. මන්ට හිතුණා ඔබටත් මතක් කරලා දෙනවා නම් හොඳයි කියලා. මොකද මේ උදේ දේශනාවලට මේ හවස තියෙන දේශනාවලට සෙන්සුරාද දෙකින් දෙකම සම්බන්ධ වෙන අපේ පින්වත් පිරිසක් ඉන්නවා. එතකොට මේ පිරිසට දැන් මේ කරගෙන යන වැඩපිළිවෙල තවදුරටත් සාර්ථක කරගන්න ඒ වගේම ඒක ක්‍රමානුකූල කරගන්න මම හිතනවා වැදගත් වෙයි කියලා. ඒ තමයි පිංගුතුරි දැන් අපි හැමෝටම දැන් මේ කාලයක් තිස්සේ බණහන පිරිසක් නිසා කාලයක් තිස්සේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන නිසා ඔබට ඉතා විශාල ප්‍රමාණයක මේ සද්ධර්මයක් ලැබිලා තියෙනවා. ඒක ලොකු කරුණු කන්දරාවක් නේද? එහෙම එකක් තියෙනව නේද? දැන් සෑම දේශනාවක්ම ගත්තොත් ඒ සෑම දේශනාවකම කරුණු විදිහට ගත්තොත් එහෙම හිතන්න ඕන දේවල් මම හිතන්නේ මොකද කියන්නේ 1000ක් විතර තියෙනව නේද? ඔව් 1000ක් විතර තියෙනවා. දැන් ඒ වගේ දේශනා තුනක් සතියකට හැවුවොත් 10 වැඩි කිරීම තුන 3000ක් විතර දැන් කරුණු තියෙනවා හිතන්න නේද? දැන් ඔය 3000 මොකද්ද හිතන්නේ? 3000ට තව 1000ක් එකතු කරගන්න එක හරි ලේසියි නේද? නව 3000 කරන එක නම් ලේසි වැඩක් නෙමෙයි. ඒක හරි අමාරු වැඩක්. ඒ වගේම තමයි අපි එදත් ඒ මහත්මියලට මතක් කළා වගේ මේ සද්ධර්මයෙන් ඔබට විසඳන්න තියෙන ප්‍රශ්න කොච්චරද කියලා ඇහුවා. කොච්චර ප්‍රශ්න තියෙනවා? අපිට දහසකුත් ප්‍රශ්න. නේද? අපිට දහසකුත් ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න. නමුත් දැන් ඔබට කොලයක් අරගෙන ඒ දහසකුත් ප්‍රශ්න වල තියෙන ලොකුම ප්‍රශ්න පහ ලියන්න කිව්වා. මොකද කියන්නේ? ලියන්න පුළුවන්. දැන් ලියන්න එපා, මෙතන පිරිස වැඩි නිසා ඔබට පුළුවන් හිමින් සැරේ ලියන්න. හරි? දැන් මේ ඔබට මේ කාලය කළමනා කරලේ කරගන්න උදව් කරන්නයි හදන්නේ. ඉතින් ඔබට පුළුවන් ඔබට ඔය තියෙන දසදහසක් ප්‍රශ්න අතර තියෙන ලොකුම ප්‍රශ්න පහක් ඇතිනේ මොනව හරි විසඳගන්න බැරි දැන් පීඩාවටපත් වෙන ආදිවාසීන්. ආන්ගේ ප්‍රශ්න පහ ඔබ කොහේ හරි දැනග සටහනක් දාගන්න. සටහනක් දාගෙන ඉවර වෙලා ඒ ප්‍රශ්න පහෙත් ලොකුම ප්‍රශ්නේ ඉඳලා අඩුම ප්‍රශ්නේ දක්වා අවරෝහණ පිළිවෙලට ඒ ටික හදාගන්න. ඒතර ඔබ දන්නවා අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා. සමහර විට සීනි නැතුව තේ බොන්න බැරි එක වෙන්නේ මොනහරි ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ ලොකුම ප්‍රශ්නේ කියන එකෙන් මෙහෙමයි දැන් ලොකුම ප්‍රශ්නේ කියලා කිව්වහම ඔබට මරණ බය දැනෙන එකක් තියෙනවනේ. ඒකත් ලොකු ප්‍රශ්නයක් තමයි. නේද? මරණ බය දැනෙන එකක් තියෙනද? මරණ බය දැනෙනවා කියන ප්‍රශ්නේ නැති වෙලා තියෙන රහතන් වහන්සේට විතරයි. දැන් ඒක නැති වෙන්න නම් කොහේ යන්න ඕනද? රහතන් වහන්සේ කියන තැන දක්වා හිත දියුණු කර ගන්නට වෙනවා. ඒක කරන්න බැරි නෑ. ඒක කරන්න පුළුවන්. නමුත් ඒක ලොකු කාලයක් යනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් ඒ දක්වා යන්න හොඳයි, යන්න ඕනි. නමුත් ඊට කලින් ඒක කරගන්න බැරි වෙලා තියෙන ඇතම් වෙන වෙන ප්‍රශ්න නිසා, පොඩි ප්‍රශ්න නිසා. දැන් අපි දවසක් කතා කරා නේද එක්තරා කරුණක් ගැන, හීන් කෙඳිරි කියලා. මතකද? දැන් ඔය හීන් කෙඳිරි ඉල්ල තියෙනවා නම් ඔය මැරෙන්න තියෙන බයවල් කොහොමත් අයින් කරගන්න වෙන්නේ නැහැ කවදාවත්. නේ? මොකද ඒක තියෙද්දි ඉතුරු ටික කරන්න බෑ. ඒක බැරි නිසා ඊළඟ එක බෑ. ඒක බැරි නිසා ඊළඟ එක බෑ. ඒක බැරි නිසා අන්තිම එකත් බෑ. එමනේ වෙන්නේ. එක හේතුවක් ඉතුරු කරලි වෙලා ඒක ස්කිප් කරලා යන්න බෑ. නේද? ඒක පැත්තකින් පොය තීචාවි කියලා වෙන මෙහෙම යන්න බෑ. ඒක ක්‍රමානුකූලව තමයි යන්නේ. ඔබගේ හිතේ නැත්නම් මේ ඔබගේ ඔය හිත තුළ මේ ශාසනයට අදාළ සංඝ ගුණ කියන දේව පූර්ණ වශයෙන් පිළිතල ඉවර වෙන්නේ අරියත් උනාම. එතකන් ඒවා එක පිළිවෙලකට තමයි ඒවා ටික වැඩි වැඩි යන්නේ ඉස්සරහට. එක පිළිවෙලකට යන්නේ. මූලික අවධියක් තියෙනවා, ඊළඟ අවධියක් තියෙනවා, ඊට පස්සේ අවධියක් තියෙනවා, අවසන් අවධියක් තියෙනවා. ඔය අවධි ඔක්කොම ටික කම්ප්ලීට් වුණාට පස්සේ තමයි ඔබ තුල සංඝ ගුණ කියන ඒවා සියල්ල පිහිටන්නේ. එතකම් නෑ. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම පිංගුතුනේ පිළිවෙලකට ක්‍රමානුකූලව අපි කරගන්න ඕනේ. නැත්නම් අපි මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඔබගේ කාලේ ගොඩක් නාස්ති වෙනවා. ඒක මෙන්න මෙහෙම. දැන් හිතන්නකෝ දැන් ඔබ මෙහි බනහන්න ආව. කාලය තිස්සේ බන අහනවා. ඒ වගේ ඔබගේ සමහර ප්‍රශ්නත් ඒවත් එහෙම තාම පල්වෙවි තියෙනවා. බනත් අහනවා. ප්‍රශ්නත් තියෙනවා. මොකක් විතරද නැති වුනේ? කාලේ නැති වුණා. කාලය අවසන් වුණා. ඒ නිසා මේ නිවන් මඟ කියන එකත් පින්වතුනි ඒක කලමනාකරණය කරගන්න ඕනි. ඒක පිළිවෙලකට කරගෙන යන්න ඕනි. නැත්තම් ඔබ දන්නේම නැහැ ඔබේ කාලේ ගොඩාක් නාස්ති වෙනවා. දැන් මෙතන ඉන්න පිරිස නම් වැඩි එහෙම භාවනාවක් කරන්න කියලා එක තැනකට යදන අවස්ථා අඩු ඇති. නමුත් gedare හිමත් කරන අය ඇති මෙතන. නැවත ඔබට ප්‍රශ්නයක් ඇති කොයි හරි වැලිමලුවකට හරි මොන හරි ඒ භාවනා කරන්න හරි එහෙම තැනකට ගියාට පස්සේ පොඩ්ඩක් ඔන්න මානසිකාරයක් කරන්න කියලා හිතා ගන්නවා. නමුත් ඔබට ප්‍රශ්නයක් එනවා ඇති. දැන් මොකද්ද හිතන්නේ? කොයි ප්‍රශ්නේද හිතන්නේ? ඒකට මොකද්ද දාන්න ඕන උත්තරේ කියලා. සාමාන්‍ය පැය දෙකක් ඔබ මානසිකාරයක් කරන්න දාගත්තොත් එහෙම ගොඩ දෙනෙක් ඒ පැය දෙකේ කරන්නේ මොකද්ද හිතන්න ඕනේ කියලා එක කල්පනා කරන්නේ. මොකද එකක්වත් හිතා ගන්න බෑ. හිත එක එක දේවල් හිතෙන්න ගන්නවා. අරකින් පොඩ්ඩක් හිතනවා, මේකෙන් චුට්ටක් හිතනවා. එතකොට වෙන ප්‍රශ්නයක් එන ඒකનો පොඩ්ඩක් හිතනවා. ඊට පස්සේ පන්නේ ගැන හිතනවා. ඊට පස්සේ ඊට පස්සේ ගුරුහාමුදුරු ගිය සති කරපු දේශනාවේ එක කෑල්ලක් ගැන හිතනවා. ඊට පස්සේ ඒ කෑල්ල අමතක වෙලා ගිහලා දැන් උදේ කෙනෙක් බණක් කිව්වා, ඒක මතක් වෙනවා. දැන් මේක අපි කියන එකට අච්චාරු කියලා. නේද? සිංහල භාෂාවේ ඔයගේ දෙයකට කියන්නේ අච්චාරුවක් වෙනවා කියලා. දැන් පිටින් මෙහෙම දෙයක් තියෙනවා කෙනෙක්ගේ මනසේ ඒ මනුස්සයා කරන දේ පිළිබඳ හරි පැහැදිලිකමක් නැත්තම් ගොඩක් එයාගේ කාලය ගොඩක් නාස්ති වෙනවා. දැන් අපි කියනවනේ මිනිසෙකුට දැන් පිළිවෙලට ඉන්න කියලා. දැන් ඔබ ඉන්න තැන කාමරයේ කොහේ හරි ගේ දොර පිළිවෙලට තියාගන්න කියලා. පිඟුතුනේ පිළිවෙලට තියාගන්න එකෙන් ලස්සනක් විතරක් එනවා විතරක් නෙමෙයි. ඒ පිළිවෙලට තියාගන්න එකෙන් එයාට ගොඩාක් දේවල් කරගන්න පුළුවන් හොඳ පොසිටිව් මානසිකත්වයක් එනවා. ඔබ ඉන්න තැන ගොඩාක් අපිළිවෙලයි නා. ඔය කියන්නේ ඇඳ දැක්කහම කියන්න පුළුවන් කියලා මිනිහාගේ හැටි. හරි අපිළිවෙලයි නම් පිඟුතුනි ඔබට ගොඩක් අමාරු කෙනෙක් දේවල් කලමනාකරණය කරගන්න. මොකද ඒවා එහෙම දැක්කහම ඔබට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන පිළිවෙලට දේවල් තියෙනකොට. දැන් මේ හිතත් එහෙමයි. දැන් ඔබට දසදහසක් ගණනින් දහම් කරුණු හම්බෙලා තියෙනවා. දසදහසකටත් වැඩි ප්‍රශ්න තියෙනවා. ඔබ තාම මැරිලත් නැහැ. මැරිලා නම් දැන් කරන්න දැන දැන් මොකුත් කරන්න වෙන්නේ නැහැනේ. දැන් මැරිලත් නැහැ ඒ නිසා කාලෙත් තියෙනවා. දැන් කාලයයි ප්‍රශ්නයි දහමයි කියන ඔන්න ඔය තුන් කට්ටුව හරියට කල්පනාකරණය කරගත්තේ නැත්නම් අපරාධේ ඔය සිල් රැදි වලට ගිය සල්ලි නේද? ආශීස ආපෝස වගේ ආශීස. අපෝස කියලා කියන්නේ මොකක්ද? අපරාධේ පොත්වල ගිය සල්ලි. අපෝස සාමාන්‍ය පෙළ. එතකොට එහෙම නැත්තම් දැන් මේකටත් කියන්නේ මොකක්ද? ආශීස අපරාධ මේ සිල්රිදි පුරවගෙන මේ යන්න ගිය කාලේ. ඒ නිසා ඔය තුන හරියට මැනේජ් කරගන්න එක පිළිබඳව ඔබගේ වගකීම. ඒකට ඔබ ලිඛිතව යම් යම් දේවල් පුහුණු කරත් කමක් නැහැ කියලා මම කියන්නේ. මොකද ඔබට වැඩි කාලයක් නැහැ පිළිතුරු කිසිම දෙයක් කරන්න. ඔබට මට කාටවත් එහෙම කාලයක් නැහැ. අපි හිතන් හිටිට කාලේ තියෙනවා කියලා. අපි හොඳටම දන්නවා නම් කාලයක් නැහැ කියලා. එහෙනම් ඒ තියෙන කාලේ හරිම විදිහට යොදා ගන්න එක තමයි වටින්නේම. ඒ නිසා ඔබ සියලු දෙනාට පුළුවන් එක්තරා විදිහකට ওই ටික කලමනාකරණය කරගන්න. ඒ කියන්නේ පිඟුතුනි පළමු කොටම මම හිතන්නේ ඔබට තියෙන විශාල ප්‍රශ්න ටික. ওই ප්‍රශ්න ටික අරගෙන එක පිළිවෙලකට හදාගන්න. සේරම ප්‍රශ්න හදා උත්තර හොයන්න යන්න බෑ ඕවට. මොකද ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියොත් එහේ ඔබ පය දෙකක මානසිකාරයක් කරන වෙලාවෙදී අන්තිම එක ප්‍රශ්නයකටවත් හරියට උත්තරයක් හම්බ වෙන්නේ නෑ. මොකද අර ප්‍රශ්නෙට පොඩ්ඩයි මේ ප්‍රශ්නෙට පොඩ්ඩයි එහෙම එහෙම තමයි යන්නේ මේක. එහෙම නෙමෙයි. ඔබට ওই තියෙනවයි කියලා කියන ප්‍රශ්න වලින් ලොකුම ප්‍රශ්න පහ පිළිවෙලකට හදාගන්න. මේ ප්‍රශ්න පහ තමයි තියෙන්නේ විසඳ ගන්න දැන්ට. ආන්ගේ ප්‍රශ්න පහ හැමම තියරි වෙලා අර යට තියෙන ප්‍රශ්න ටික පොඩ්ඩක් අමතක කරලා දා. නැත්නම් දැන් මේ ඔක්කොම කරන්න වෙන්නේ නැහැ. කීප එකට විතරක් අරමුණු කරලා හිත ආන්ගේ කීපයේ උදෙසා උපරිම බරක් දුන්නොත් වැඩක් කෙරෙනවා වින්තුන. එහෙම තමයි වැඩක් කෙරෙන්නේ. දැන් ඔය ඔබ කියන්නේ මේ මට මේ වැඩ පොඩ්ඩක් වැඩි එක වැඩක්වත් හරියට කෙරෙන්නේ නැහැ දැන් කියලා. ඒක ඇත්තේ කියන එක. නිවන් මඟ කරන්න ගියාමත් එහෙම තමයි. ඕනවට වැඩි වුණොත් එහෙම පිඟුතුරි කරන්න තියෙන දේවල් ප්‍රමාණය විසඳන්න යන ප්‍රශ්න ප්‍රමාණය ඇත්තම කතාව කිව්වොත් මේක ප්‍රශ්නයක්වත් විසඳෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නෙම් ප්‍රශ්නෙට ඉස්සරහට යන එක තමයි සාර්ථක. හැමතිස්සෙම ප්‍රශ්න පහක් තියෙනවා. ආන්ගේ ප්‍රශ්න මා සැරින් සැරේ වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔබ එක දිනදා කටයුතු කරද්දී මුලින් තීච්ච ලොකු ප්‍රශ්නෙට එකපාරට වෙන ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නෙ වෙලා එන්න පුළුවන්. ඒක හරි. මේ ප්‍රශ්නේ ආවොත් එහෙනම් මොකද කරන්න තියෙන්නේ? හයක් කරගන්න නැතුව පහ එකක් දැන්ට తాවකාලිකව අයින් කරලා අර ආපු ප්‍රශ්නේ එකට දාගෙන ආයිත් පහක් විසඳගෙන යන්න නැහැ තියෙන්නේ. ඒක තමයි ලේසි. දැන් ඔබ දන්නවා දැන් අපි දන්නේ නැහැ මේ මොකද්ද කියලා. ඔබ තමයි දන්නේ ඔබට තියෙන ලොකුම ප්‍රශ්න මොනවද කියලා. දැන් කෙනෙක් ඉන්න පුළුවන්. ඊට දැන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කිසිම මානසිකාරයක් කරගන්න විදිහක් නැහැ. බණ අහන්න එන්නේ නැති තරමට හිත විකෘති වෙලා යනවා. මොකද මේ තියෙන සම්බන්ධකම නිසා. ඒක දරු දෙමාපිය සම්බන්ධකමක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒක මහත්යන ඕන සම්බන්ධකමක් වෙන්න පුළුවන්. ඒ වගේම ගෑනු ළමයා පිරිමි ළමයා සම්බන්ධකමක් වෙන්න පුළුවන්. ඒ වගේම කේක් කෑල්ලක් මහත්ය සම්බන්ධකමක් වෙන්නත් පුළුවන් මොන හරි. ආන් එහෙම එක්තරා සම්බන්ධකමක් නිසා දැන් ඔබට ගොඩාක් මේ මගට බාධයි. ඒ කියන්නේ ඔබට මේ එන්න හිතෙන්නේ නැහැ. සමහරලාට ඔබට නිින්ද යනවා. සමහරලාට ඔබට බනහන්න හිතෙන්නේ නැහැ. සමහර වෙලාවට මේක හිතා මනසිකාරයක් කරගන්න බෑ, ඒක ඔස්සේම හිත දුවනවා. ඔන්න ඔහොම දේවල් වෙන්න පුළුවන්. දැන් අන්න ඒ જાතියව තමයි ඔබ ගන්න ඕන මුලින්ම. මොකද මොනව කරන්නත් කලින් පින්තුනේ ඔබ පාසලට එන්න එපේ. මේ පාසලට එන්න හිතෙන්නේ නැත්තම් මොකක් හරි ප්‍රශ්න නිසා ඔක්කොටම කලින් ඒක විසඳ ගන්න ඕන. ඒ නිසා අන්න ඒකට කාලය යොමු කරගන්න ඕන. ඒ නිසා ඔබට පුළුවන් පින්තුනේ ඔබට තියෙන ලොකුම ප්‍රශ්න පහ පිළිවෙලකට අරගෙන ආන් මේ ප්‍රශ්න පහෙන් අරගෙන ඉවරලා ඒ ප්‍රශ්න පහෙන් එක ප්‍රශ්නයකට ඔබ මේ දක්වා දේශනාවලින් අහපු කරුණු තියෙන්නේ. අපි හිතමුකෝ ඔබට තියෙනවා කියලා x නැමැති ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න පහ අතර ඒ x නැමැති ප්‍රශ්නෙට මේ දක්වා සද්ධර්ම දේශනා තුලින් ඔබට ලැබිච්ච ගැළපෙන උත්තර තියෙනවා. ඔබට තේරෙන විදිහට ඒ උත්තරේ කරගෙන ගියා නම් අනිවාර්යයෙන්ම x නැමැති ප්‍රශ්නේ විසඳෙනවම තමයි. ඔබට හොඳ උත්තරයක් තියෙනවා ඔකට. හරි. ඒ වගේම ඒ ළඟින්ම යන තවත් උත්තරයකුත් තියෙනවා කියමුකෝ. ඔන්න දැන් ඔබට x නැමැති ප්‍රශ්නෙට උත්තර දෙකක් තියෙනවා. කොහෙන්ද ඒ උත්තර දෙක ගත්තේ? නෑ. මේ දැන් බණක් අහලද? නෑ. ඔබ මේ දක්වා අහලා තියෙන බණවලි. ඕනතරම් දැන් බණ අහලා තියෙනවා ඉහි කෙස් ගන්නට. ඔය අහලා තියෙන බණපද ලක්ෂ කෝටි ගාණක් අතර ඔබගේ හොඳට හිතට දැනිච්ච හොඳට ඒක කෙරුවනම් අනිවාර්යෙන් විසඳෙනවා කියලා තේරෙන උත්තර දෙකක් ගන්න. ඔක්කොම උත්තර ගන්න එපා. මොකක් හරි එක්තරා කරුණු දෙකක් ගන්න උත්තර විදිහට. ඊට පස්සේ කරන්න තියෙන්නේ ආන් ඒ ගත්ත කරුණු දෙක, ඒ උත්තර දෙක දීර්ඝව පුහුණු කරන එක. ඔක්කොම උත්තර ටික එකට දාගන්න යන්නේ නැතුව. ඔබ තමයි ඒක දන්නේ. දැන් මම මේ කියන එක දැන් මේක හරිනම් මේ දැන් කරන්න ඕනේ. මේක කොලයක් පෑනක් අරගෙන නමුත් දැන් කරන්න බෑ මෙතන පිරිස වැඩි නිසා. කැමති අයට පුළුවන් නිවෙස් වලට ගිහිල්ලා හෝ අද විවේකයක් ලැබුණ වෙලාවට හිමින් සැරේ කරන්න. දැන් මේක කරන්න ඔබ හිතන තරම් ලේසි නෑ. මොකද අපි ටීම් දෙකකට විතර කරන්න කියලා දුන්නා. සමහර කෙනෙක් පැයකමාරක් විතර කල්පනා කරනවා ප්‍රශ්න පහ මොකද්ද කියලා. ඒක ලියා ගන්න බෑ. ඔබ හිතුණාට ඔබට ගොඩාක් ප්‍රශ්න තියෙනවා කියලා. සමහරට ඔබටත් හිතා ගන්න බෑ කොයි ප්‍රශ්නද තියෙන්නේ කියලා. ඒකට හේතුව හැම ප්‍රශ්නයක් කෙරෙහි මේ මනස ගිය නිසා. දැන් කමක් නැහැ. ඒතර ඔබට පුළුවන් පිළිගන්නේ අන්නේ විදිහට 1 2 3 4 5 කියලා ඒ දාගත්ත ප්‍රශ්න පහට හැම ප්‍රශ්නයකටම දෙක ගානේ උත්තර දාගෙන යන. සමහර උත්තරයක් තියෙනවා පුළුවන් දෙවෙනි ප්‍රශ්නෙත් ඒකම තමයි. කමක් නැහැ. හැබැයි ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් ඔබ ගාව තියෙනවනේ මෙන්න මේකයි මේකට කරන උත්තරය කියලා. සමහරවිට ඒකට තියෙනවා වෙන්න පුළුවන් බුදුබයන් වහන්සේ උදෙසා උදේට පැන් එකක් පූජා කරනවා කියලා. කමක් නැහැ. ඒකත් එක්ක දාකතර ගන්න. ඔබට හිතනවා ඒක කළා නම් අනිවාර්යයෙන් මේකට උත්තරයක් එනවා. දැන් අපි තුමු සමාර්ධයක් තියෙන පුළුවන් වෙන්න පුළුවන් ඔබට හිතනවා මේ පිනමදිකම මේ කියලා. එහෙනම් ඔබට පුළුවන් ඒකට උත්තරයක් විදිහට එක්තරා පිනක් දාගන්න. පැහැදිලිද මම කියන්නේ? දැන් අමතක වෙයිද දැන් ටික වෙලා ගිහිල්ලා. එතකොට ආන් ඒ උත්තරේ දාලා බින්දුනේ ඒ වගේම තමයි ඒ උත්තරේ කොච්චර කාලයක් කරගෙන යනවද කියලා වෙලාවක් දාගන්න. මාස 3ක්ද? මාසයක්ද? සතියක්ද? මාස 8ක්ද? අවුරුද්දක්ද? කල්පයක්ද? කීයක් හරි ගමන්නේ. ඒකට ඔබ දාගන්න විශේෂිත වූ වෙලාවක්. ඒ කියන්නේ මෙන්න මේ අහවල් කාරණාව මාස 6ක් දක්වා පුහුණු කරගෙන යනවා. දැන් කවුද ඒක තීරණය කරන්නේ එහෙම කරනවා කියලා? ඔබයි තීරණය කරන්නේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට කරුණ කාගෙන් කවුද තීරණය කළේ ඒක? ඒකත් ඔබමයි තීරණය කරන්නේ. ඒක ආයෙමත් අහන්න ඕනේ නැහැ. සමහරට මීට අවුරුදු 1මාරකට කලින් දේශනාවක අහපු එකක් වෙන්න පුළුවන් ඒ උත්තරේ. කමක් නැහැ. ඒ උත්තරේ අරගන්න ඒක ඉස්සරහ ලියා ගන්න. මම ඒක මාස 5ක් එක දිගට කරගෙන යනවා කියලා. දැන් ඔන්න ඔබට ප්‍රශ්නේ තියෙනවා. ඒකට උත්තර දෙකක් තියෙනවා හෝ එකක් තියෙනවා. ඒ උත්තරේ ඔබ කොච්චර කාලයක් කරනවද කියලා තියෙනවා. ඔන්න විදිහට ඔබට පුළුවන් පිළිගන්න හරි ලස්සන chart එකක් හදාගන්න. පොඩි වගුවක් හදාගන්න පුළුවන්. දැන් ඔබ ඊට පස්සේ තව කාරණාවක් තියෙනවා කරන්න. දැන් මේවා ලේසි නෑ කරන්න ඉතින්. මේවට ඉතින් මේවා වෙනුවෙන්ම මැරීගෙන ඉන්න හැට කරන්න පුළුවන්. අනිත් අයට මේක දැනගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔබට පුළුවන් පිළිගන්නේ මේ පැත්තේ කෙරවලෙම්ම මේ උත්තරේ විදිහට දාගත්ත කරුණ නැත්නම් ඒ කටයුත්ත ඒක කාය සංකාරයක් වචී සංකාරයක් මනෝ සංකාරයක් වෙන්න පුළුවන්. මොකක් හරි එක. එක්ක හිතන එකක්, එක්ක මොකක් හරි කතා කරන එකක් ඒ වෙනුවෙන්, එහෙම නැත්නම් ඒ වෙනුවෙන් මොකක් හරි වැඩක් කරනවා. ආන් ඒක ඔබ දාගත්ත මාස 6ක් එක දිගට කරනවා මම මේ කියලා. ඊළඟට දාගන්න ඕනේ මාස 6ක් දැම්මට කමන්නේ නැහැ. දවසේ කොයි වෙලාවටද ඒක කරන්න කියලා. උදේවරුද, දවල්වරුද, පාන්දරද, කෑම කද්දේද, වතුර බොද්දිද මොකක් හරි ඔබට පුළුවන් පින්වතුනි ඒක කරන වෙලාව දවසේ වෙලාව අනුව ඕනනම් වෙන් කරගන්න නැත්නම් වැඩපිළිවෙල අනුව වෙන් කරගන්න ඒකේ ඒ වර්ක් එකේ ඒ වැඩපිළිවෙල ඔබට පුළුවන් කඩා ගන්න කොටස් වලට දැන් මේ මෙතන මේ රැකියාවල් කරන අය එහෙම ඇති දැන් සෙන්සුරාදා මේ බණහාලි වෙලා වැඩ කරන අය ඒ වගේ ගොඩාක් පිරිස් මෙතන ඉන්නවා දැන් පින්වතුනි මේකයි වෙන්නේ මේ අහන කිසිම දෙයක් වෙන්නේ නැහැ ඔබ පිළිවෙලකට මේක කරේ නැත්නම් නිකන් බොරු වැඩක් ඔය කරන්නේ මොකද මේ අහන ඔක්කෝ මතකට යනවා එච්චර තමයි ඔබ මොකක් හරි ක්‍රමයක් හදා ගන්න ඕනේ මේකට දැන් වැඩ කරන කෙනෙක් නම් රැකියාවක් කරනවා නම් ඒක නාට පුළුවන් සඳුදා දවස අඟහරුවාදා දවස එහෙමත් ඕන නම් වෙන් කරගත හැකි සවුඳ දවස මම සම්පූර්ණයෙන්ම වෙන් කරන්නේ අහවල් ප්‍රශ්නෙට මෙන්න මේ අහවල් උත්තර දෙක පුහුණු කරන්න ඒතර ඒක නාට සමුදාර මොකද හිතන්නේ මොකුත් හිතන්න දෙයක් නැහැ එදිනෙදා කරන වැඩ ටික ගැන වෙනම හිතන්න ඊට අමතරව හිතන්න දෙන්නේ අර ප්‍රශ්නෙත් ඒකට කරන උත්තරේ වෙන මුකුත් ලෝකේ දින ඔක්කොම දහම හිතන්න දෙයක් නැහැ එදාට. සේරුවම අහන්න දෙයක් නැහැ පිංගසන. ආන් ඒක පුහුණු කරන්නයි තියෙන්නේ එදාට. එන අඟහරුවාද දාගන්න වෙන එක. කෙනෙකුට එහෙම කරන්න පුළුවන්. නැත්තම් එක දවසක් අරගෙන කෑලි භාගකට බෙදා ගන්නත් පුළුවන්. උදේ වරුව, දවල් වරුව, ආදි වශයෙන් වේලාවල් වලට මේක නැත්තම් එළවලු කපද්දි. හැමදාම එළවලු කපද්දි තමයි මෙන්න මේ ප්‍රශ්නට උත්තරේ පුහුණු කරන්නේ. හැමදාම බාත්รูම් එකට ගියාට පස්සේ තමයි අහවල් ප්‍රශ්නෙට උත්තරේ පුහුණු කරන්නේ. අන්න එහෙම දාලා තියෙනවා. ඒතර ඔබ දන්නේ නැතුව පිටින් මොකද අර කාලයක් දාලා තියෙන නිසා ඔබ එක දෙයක් එක දිගට කරනවා කියන එක ඔය හිතට පුහුණු වෙනවා. මොකද එක දෙයක් එක දිගට කරනවා කියන පුහුණුව නැතුව මේ ලෝඩ් එක දාගත්ත කියලා ටික කාලයක් ගියාට පස්සේ වෙන දේ මං කියන්නද? ඔබට මේක පැටලෙනවා. ඕක තමයි ටික කාලයක් ගියම ඔබට වෙන්නේ. එහෙම නැත්නම් තව දෙයක් වෙනවා. අපේ මේ උපාසක උපාසිකා පිරිස වලට මේසා උතුම් නිර්මල සද්ධර්මයක් නීරස වෙන්න පටන් ගන්නවා. ඕන් ඕක වෙනවා. නීරස වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ මුකුන් නිසා නෙමෙයි. මොකද බින්දුතුනි මේ දහම ඔබගේ ජීවිතයට ඇප්ලයි කරගන්න වැඩ පිළිවෙල දිගින් දිගටම කරන්න ගියොත් ඔබගේ හිත වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියලා කියන්නේ පිළිගනි මේ ලෝකෙන් හිමින් සැරේ අත මිදෙන්න ගන්නවා. ඔය අර සෝඩා බෝතලේ කැඩුවා වගේ වෙන අත මිදීම නෙමෙයි. ඒක ඉදින් පිළිගනි ඔබට ජීවිතේ කොච්චර වෙලා තියෙනවද නේද? ඔය මොකක් හරි එකක් කර කර ඉන්නවා මොකක් හරි ගොන් වැඩ. ඒක කර කර ඉන්නකොට මොකක් හරි වෙලා ඒක කාට හරි හවු වෙනවා. ඊට පස්සේ පල්ලු පතුරු යනකම් බැනුම් අහනවා. ඒ බැනුම් අහන වෙලාවේ මොකද හිතාගෙන දන ගහගෙන එහෙම. මම නම් ආයි මම තියා මගේ බල්ලවත් මේ වගේ ගොන් වැඩන්නම් ආයි නම් කරන්නේ ඒක ස්ථිරයි කියලා එන තට්ටුවකුත් දාගන්නවා. දාගෙන ඉඳ බිකා සතියක් ගියාට පස්සේ මොකද කරන්නේ? ඌ එකයි කරනවා. දැන් ඒ වගේ ඔබ මේ ඔබට මතක ඇති කාලයක ඉඳලා එක වසරේ දෙක වසරේදී මොන්ඩිසෝරි එකේදී ඔබගේ මිස් කොච්චර ඔබට කිව්වද කෑ ගන්න නැතුව හිටහන් කිය. තාම කෑ ගහනයි ඉන්නවා බණ කියද්දි. ඒ කාලේ ඉඳලම කිව්වා කෑ ගහන්න එපා කියලා. දැන් මොකෝ උනේ? ඌ හිටියද? 11 වසරේදී මිස් බයිනවා මොකද්ද? කෑ ගහන්න නැතුව හිටියි. එහෙම කෙරෙන්නේ නැහැ. ඒ කෙරෙන්නේ නැති වෙන්න හේතු තියෙනවා. මොකද ඕවා එහෙම මේ එකපාරට කරන්න එපා කියලා කිව්වට පස්සේ එහෙම නොකර ඉන්නවා නම් ඔය වෙලාවට අරියත් වෙලා මේ පෘථිවි 6-7කට කලින් කල්පකොටි සතසහස්‍රක විතර කලින් මේ වෙනකොට මගබල පූර්ණේ කළා ඔය ඔක්කොම ඉවරයි. එහෙම කරන්න එපා කිව්වට එහෙම කරන්න නැතුව ඉන්න බෑ. මොකද ඕවා කරවන්නේ ඔබ නෙමෙයි. ඔය එපා කියලා කියන්නේ එක මේ පොඩි සංඥාවක් ඔය. හිතර පොඩි සංඥාවක් කියන්නේ එපා. හායිති කොයි වෙලාව වෙනකම් විතරද? ඊට අදාළ පීඩාව එනකම්. ඊට අදාළ පීඩාව ආපු ගමන් මොකද වෙන්නේ? ඒ ප්‍රෙෂර් එක එනකොට මොකද කරන්නේ? ඕක කොයින් අර රිලීස් කරනවා. ඒකයි කියන්නේ මේකතුනි. එහෙම හරියන ක්‍රමයක් නෙමෙයි මේ කවදාවත් එහෙම කරන්න බෑ. කවුරු හරි කෙනෙක් එහෙම කරන්න හිතන් ඉන්නවනේ අපරාධ නෙමෙයි දිගන් කත කරන කාලේ. මොකද ඒ පීඩාව ආවට පස්සේ මේකතුනි ඔය ඔක්කොම අමතක කරලා දාලා අර කායි කරනවා. ඕනම දෙයක්. කෑ ගහන්න එපා කියලා මිස් කොච්චර කිව්වා. කෑ ගහන හිතුවිලි පහල වෙනකොට ඒක නවත්තගෙන ඉන්න බෑ. ඊට පස්සේ කෑ ගහන. එහෙනම් කෑ ගහන්න එපා කියලා මිස් ගහපිකත් අපරාධ නේද? මිස්ටර් තේරිලා නැහැ මොකක් කරන්න ඕන කියලා. ඒක වලගෙන කණින් අල්ලලා දන ගහලා ඒකට බැනලා 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 බෙල්ල මිරිකන තෝ මරනවා කියලා එහෙම කියලි වෙලා අපරාධි මිස් මහන්සි වුණා. ඒ වෙලා මිස්ටර් පාවිච්චි කරන්න තමුන් හරි දෙයක් කරගන්න තිබ්බා. එහෙම මේ දේවල් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම පුළුවන් බෙවිද බිත්තියක් බඳින්න ඕන නැහැ. ওই ඊටු කියලි වෙලා කොන්ක්‍රීට් ටික කම්බි ටිකක් දාලා බිත්තිය වැන්දරවද ඒක නම් පෙරලෙන්නේ නැහැ ඉතින්. ඇයි ඒක වෙලෙන්නේ නැත්තේ? ඒක මොකක් නැති නිසාද? හිතක් නැති නිසා. දැන් මේක අල්ලගෙන ඉවලා තරවටු කරන්නේ මොකටද ඔය? ඒ වෙලාවට පහල වෙන හිත්වලට. ටික වෙලා ගියරපද ඒ හිත් තියන දෙතන. ඒ හිත් එකක්වත් ඔතන නැහැ. යර හිත්වලට මොන හරි දෙයක් කිව්වට පස්සේ ඒ හිතට තමයි ඔය හිතෙන්නේ මං මේක කරන්න ඕනේ නැහැ. මේක හරි වැරදිනේ මොන අපරාධයද මේව කරනවා හොඳද දැන් ඔබට බණේ මෙව්වා හිතෙන්නේ. ඒ විතර නේද? ඒ ඇත්ත නෙන්නම කී අම්මෝ. ඒක නිසා තමයි දැන් මේ දැනුත් මේ හාමුදුරු ටිකක් කියනවා නේද මෙන්න මේව කරන්න කියලා. මේ මේ කරන වෙලාවේදී අහන හිට ටිකක් තියෙන්නේ. ඒ හිතවල හිතන මොකද? ඇත්ත නේන්න මේක කලමනා කරන එක කරන්නේ බෑ. මේක කරන්නේ නැතුව කොහේ යන්නද? ඇත්ත නේන්න මේව. ඇත්තනේ ඇත්තනේ. කියලා හිතන මොකටද හිතෙන්නේ? ඔය දැන් හැදෙන හිතට හිතෙන්නේ. ඊළඟට අපේ ඩෝක තියනවාද? ඕක නෑ. ඔය දැන් හැදෙන හිතට ඕක හිතනවත් එක්කම පිටුදී පුංචි දෘෂ්ටියක් යනවා හිතට. ඒ කියන්නේ අර මේ මහ විශාල ගංගාවකට ලුණු කැටයක් වැටුණා වගේ. දැන් ගඟම ලුණු වතුර වෙනවාද ඕක වැටෙනවා කියලා. මේ මේ මේකයි කියන්නේ. එහෙම කළා ඔය පොඩි දෘෂ්ටියක් වැටෙනවා. දැන් මේ මොනවා කිව්වක්? පොඩි දෘෂ්ටියක් වැටෙනවා. නමුත් ඒ දෘෂ්ටියේ වැටෙන හිත ඒ වෙලාවට ඒක හරි විශාලයි. හිත කියලා කියන්නේ මේ වෙලාවට මේ හැදෙන හිත પરම්පරාව. ඒ කියන්නේ මේ 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 චිත්ත ස්කන්ධේ මේ වෙලාවේ මේ චිත්ත ස්කන්ධේට ඒ හිතන එක හරි ප්‍රබලයි. දැන් ඔය මිනිස්සුන් මොටිවේට් කරා මේව නේද වෙන්නේ? නැගර මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් තියෙන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් එක මිනිස්සු පිටසක් වාඩි කරවලා ඉවරලා එවුන්ට කියනවා මෙහෙම මෙහෙම මේ ලෝකේ බිලියන මෙහෙම කරා මෙහෙම කරා ඒක යා මෙහෙම කරා යා මෙන්න මෙහෙමයි වුනේ මෙයා එහෙම යා දුප්පත් වෙලා හිටියා. එහෙමනේ හැමෝම වෙලා තියෙන්නේ. යා දුප්පත් වෙලා හිටියා ඊට පස්සේ යා මෙහෙම දිනුනා මෙහෙම වෙලා අන්තිමට යා දැන් දැන් බිලියන කෙනෙක්. යා ලෝකේ තුන්වෙනියා. එහෙම කියනවා. දැන් එහෙම කිව්වට පස්සේ යාගේ ක්‍රමවේදයෙන් පැහැදිලි කර දුන්නාට පස්සේ දැන් පුටුවල ඉන්නේ නැහැ මොකෝ කරන්නේ? ඈ දැන් පුටු රත් වෙලා දැන් එහෙම දැන් දැන් මේකට මේ වැඩසටහන ඉවර කරගන්නකම් ඉන්න බෑ. ඒ තරම් කලබලේ මොනව කරන්නද? එයා වගේ වෙන්න. වොරන් බෆට් වගේ වෙන්න හිතන. දැන් මොනවාර කිව්වා හැම වෙතනවා. දැන් එයාගේ මොටිවේට් වෙලා හොඳටම. දැන් මේ කොයි වෙලාවෙද කියන්න බෑ. දැන් එයා ප්ලෑන් කරලා ඔක්කොම ප්ලෑන් කරලා මේ මේව කරනවා කියලා හිතලා ඊළඟට මොකද කරන්නේ? ඊට පස්සේ මේ මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එක ඉවරයි දැන්. ඊට පස්සේ දැන් ඉවරයි ඉතින් හිත ටිකත් ඉවරයි. ඊට පස්සේ ඉතින් අර පැය 3ක විතර දේශනාවෙන් දෘෂ්ටි ටිකක් යන්නේ නැතුව නෙමෙයි යනවා. ඒ යන්නේක ඉතින් යනවා ඉතින්. එහෙම ඉතින් නැගිටලා ඊට පස්සේ එළියට යනවා. ගියාර පස්සේ එතන කැන්ටින් එකක් තියෙනවා. ඒක දැක මොකෝ වෙන්නේ? මොන වොරන් බෆට්ද මේ? මොනව කරන්න කලි කාලින් ඉන්නේ බෑ. ඊට පස්සේ ගිහිල්ලා එතන කනවා ඉතින්. කාලා ඉවරයි. එහෙමයි වෙන්නේ. ඉතින් ඒ නිසා වෙන්නේ නැති ඔය බුදුපියන් වහන්සේ එක එක විනය නීති දාලා හිර කරලා බැඳලා තෝ යන්නේපා කොහක්වත් මේ හිටපිය. මේ අපිට පේනවනේ මේ දෙවුරු පොරෝලා තෝ ඔහොම නැතුව යන්න බෑ කොහෙවත්. එහෙම කියලා දාලා ගැට ගහලා එහෙම තියෙන්නේ අර මහා නපුරු බල්ලෙක් මේ ඉන්නේ. ඒකට පිස්සු. පිස්සු හැදිලා හැම තැනම දුවනවා. ඒ නිසා උන්නහසෙදි හරි ක්‍රමයේ කරලා තියෙන මේකදී. මොකද උන්නහසෙ දැන්ට උන්නහසට පුළුවන් නේද විනය නීති ඔ මොකුත් කියන්නේ නැතුව කෙලිම මෙන්න මේක කරගෙන යන්න පුතා කියලා කියන්නේ. එහෙම කිව්වට බුදුහාමුදුරුවෝ දන්න මොකද්ද? ඔය කියන එක එක්කත් ඕව කරන්නේ නැහැ. ඒ නිසා උන්නහසෙ නැත්තම් අර නන්ද කුමාරට බණ්ඩියක් කියලා පුතා මෙන්න මේක කරන් දෙන්න. ආ ඔය කරගෙන යන්න වැඩේ කියලා උන්නහස ආයි වඩිනවනේ. උන්නහස දන්න ඔක් කිව්ව කියලාදී වැඩක් නැහැ කියලා මෙහෙම වර යන්න කියලා මොකද කරගත්තේ? එක්කන් ගියා. ගිහිල්ලා ළඟින්ම තියාගත්තත් එහෙම යන්නේ කියලා ගැට ගහලා බැඳලා තියාගත්තා. ඒ බැඳලා තියාගෙන ගැට ගහගෙන ඉඳපු නිසා උන්නහසක කැමැත්තෙන් නිවන් දැක්ක නෙමෙයි. බුදුහාමුදුරේ කැමැත්තෙන් නිවන් දැක්කා. නැද්ද? මොකද හිතන්නේ ඔබ? උන්නහසර කැමැත්තෙන් නිවන් දකින්න දුන්නා දැන් නන්ද රහතන් වහන්සේ ගැනම ගැන අපි කතා කරනවාද? ඔය කතා කරන්න වෙන්නේ. උන්නහසේ නැක ඔය ගිහිල්ලාද? ගෙදර ගිහිල්ලා. මෙලට සතර පායි. හොඳ වෙලාවට බුදුහාමුදුරු අල්ලගත්තේ. අල්ලගෙන ඉවරලා ගැට ගහලා තියාගත්තා. මෙන්න මේක කරපි කියලා. කියලා හිතබූ ගාලා පැවිදි කරලා බලහත්කාරයෙන් තියාගත්තා. බුදුහාමර දන්නවනේ වැඩේ. ඒ නිසා අර පිස්ස මෙල්ල වුණා. මෙල්ල වෙලා මග බල පූර්ණය කළා. ඔබත් එහෙම තමයි. එන කාට හරි කෙනෙකුට බෙන්ගුදේ නිදහස ලැබිලා තියෙනවා නම් මේක කිසි දවසක කරන්න වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඔය ඔබට ඔය දේශනාවල්දී ඔය කී කීව හිතලා මොටිවේට් වුණා කියලා ඒ වෙන්නේ නැහැ. ඔබ කොහොම හරි ක්‍රමයකට ඔය නිදහස් පරිසරයක් තියෙන ඔබ මොකක්ද නිදහස් කියලා කියන පර්සනල් ස්පේස් කියලා කියන්නේ. එහෙම කියනවනේ නිදහස් පරිසරය කියලා. නිදහස් පරිසර හොඳයි ලෝක උලා කරන්න. ඔය ක්‍රමයට හරියන්නේ නැහැ. නිදහසින් ඔබ වින්ගුතුනේ ඇත්තම ඔබ බොහොම නිදහසින් කෙනෙක් නං. ඒ කියන්නේ ඔබට කවුරු හරි කෙනෙක් නිතර ගයිඩ් කරන්නේ නැත්තම් මෙන්න මේ පාරේ මෙහෙම මෙහෙම යන්න කියලා. දැන් ඔයා ඔය කරන එක වැරදිනේ. දැන් ඕක නෙමෙයිනේ ගුරුහාමුදුරු හිතන්නේ කිව්වේ. මෙහෙමනේ හිතන්නේ කිව්වේ. ඔය මොකද්ද කරන්නේ? දැන් අන්න එහෙම කරන කවුරු හරි චරිතයක් ඔබගේ ළඟපාතව නැත්නම් අඩුම ගානේ එහා ගෙදරවත් නැත්තම්. ඔබ හිතනවද ඔබ තනින් කරයි කියලා? කරන්න පුළුවන් නම් හොඳයි ඉතින්. ලේසි අය නෙමෙයි එහෙම කරන අය නම් එහෙනම්. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ඔබට මේ එක එක විදිහට මේ ස්වාමීන් වහන්සේලා අපි උදව් කරන්නේ ඔබට මේක කෙරෙන විදිහකට කරන්න. ඒ නිසා තමයි මේ එක දෙයක් එක දිගට කරනවා කියන එක ගොඩාක් පුහුණු කරන්න ඕන එකක් වෙනවා. මොකද අපි සසරේ කිසිම දවසක එක දිගට කරනවා කියන එක කලේම නැහැ. බොහොම කලාතුරකින් තමයි ඔක සිද්ධ වුනේ. දැන් එහෙම දැන් මේ වැඩපිළිට ආවට පස්සේ මෙතන පුරුදු වෙච්ච අය ඇති යම් යම් දේවල්. ඒක බොහොම හොඳයි. නමුත් ඔය ගොඩක් දේවල් පිළිබඳව හිතන දේවල් නෙමෙයි ඔය ගොඩක් ඔබට පුහුණු වෙලා තියෙන්නේ. ඔය ගොඩක් පුහුණුලා තියෙන්නේ කරන දේවල්. ඒ කියන්නේ ඔබ ඔන්න දා ගන්නවා පාන්දරම නැගිටලා මොකද්ද? පාන්දරම නැගිටලා මල් පූජා කරන එක. ඔන්න අපි දාගත්ත දැන්. ඕක දාලි වල දැන් එහෙම පුරුදු වෙච්ච අය ඇති මෙතන. එහෙම වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පිළිබඳව ඔය එහෙම ස්කිල් එකක් පුරුදු කරන්න පුළුවන් මේ කයට. ඒක ඉක්මනට පුරුදු කරගෙන ඒක කරගෙන යන්න පුළුවන්. නමුත් ඔය මනසින් කරන දේවල් තියෙන්නේ. ඒව ලේසි නෑ පුහුණු කරන්න. දැන් ඒ නිසා දැන් ඔය සමහර වෙලාවට දේශනාවල ඇහෙනවා ඔය බුදුදහම කියලත් මේ හිත එක අරමුණකට ගන්න කියලා. දැන් හිත එක අරමුණකට ගන්න කියලා සාසන දේශනාවේ තියෙනවා. ඒ තියෙන්නේ නිවන නැමැති අරමුණ අර නිවන කියන එක අරමුණු කරගෙන යන්න කියලා ඉස්සරහට ඔය තියෙන්නේ. නමුත් දැන් ඒකට අර ලෝක සම්මත ඒ කතා කරන ඔය බමුණු දහම් ඒවා මේවා එකට එකතු වෙලා දැන් අර දැහැන් වඩන ක්‍රමවේද එහෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට වෙන්නේ මේ දැහැනක් වඩන්න ඕන අනිවාර්ය එක අරමුණක් තමයි ගන්න ඕනේ. ඒක හරි. නමුත් ඒවා පුහුණු කරන එකත් ලේසි නෑ. හිත කියන එක මේ හිත પરම්පරාව පිඟුතුනේ එකම දෙයක් එක දිගට කරවන වැඩ කර යදෝන එක හරිම අමාරුයි. ඒකයි විදිය. මොකද හිත කියලා කියන්නේ අර චන්දනං චපලං චිත්තං කියලා කියනවනේ. දුරක්කන් දුන් නිවාරයන් නේද? එහෙම කියනවනේ. මේක හරි චපලයි කියලා කියනවා. චපලයි කියලා කියන්නේ නරක නිසා නෙමෙයි. නිරන්තරයෙන් අරමුණු වෙනවා මේකට. අරමුණු එවි එන නිසා නිරන්තරයෙන් හිත උදා වෙනවා වැය වෙනවා. හරි අමාරුයි මේක. ඒක පාත්‍යයක අරගෙන යන්න. ඒක පුහුණු කරන්න ඕන දීර්ඝව. එහෙම කරොත් මේක විසදෙනවා. ඒ නිසා තමයි දැන් අපි ඔය කිව්වේ ඔබට දවස ඔන්න ඔය විදිහට බෙදා ගන්න කියලා. දැන් මේක පුළුවන් අය කැමති අය කරන්න. පුළුවන් අය කැමති අය කළොත් ඔබගේ කෙලෙස් සංසිඳන එක නැති වුණා. ඔබට හොඳ පුහුණුවක් හම් වෙනවා. ඒ තමයි හිතන දේවල් හරි පැහැදිලිව හිතන්න. ප්‍රශ්නයක් තියලා ඒකට උත්තරේ හිතාගෙන යන්න පුළුවන් දිගටම. මොකද හැමතැනම බුදුහාමුදුරු දේශනා කළේ පිටින්නේ භාවිතය බහුලී කතාවයි. භාවිත බාහුලෝ බහුලෝ භාවිතා කරන එක තුලින් තමයි මේ ප්‍රශ්න විසදෙන්නේ. මොකද ඔබ එක දෙයක් ස්වභාවිකවම ඔය හිත දැන් පුහුණු වෙලා තිනවා භාවිතා කරන්න. දැන් ඒකට විරුද්ධව තමයි මේ රැල්ල නගන්න වෙලා තියෙන්නේ. ඒක ලේසි නෑ. මොකද්ද ඔබ ස්වභාවිකව පුහුණු වෙලා තියෙන එක භාවිතා කරන්න. නිච්ච සුඛ අත්ත. නිච්ච සුඛ අත්ත කියන කරුණට අදාළව ඕන තරම් දේවල් මේ හිත පුහුණු වෙලා තියෙනවා දැන්. ඒ නිසා ඒව දිගින් දිගටම මොකද වෙන්නේ? ඒව එක දිගටම වැඩි යනවා. සසර ප්‍රවා වැඩෙනවා. දැන් ඒකට විරුද්ධව මේ බැරියර් එක වැටෙද්දී ලේසි නෑ මේක කරන්න. ඒ නිසා මේක පුහුණු කරලා වෙනමම හදා ගන්න ඕන එකක් බවට පත් වෙලා තියෙනවා. වෙනමම නිර්මාණය කර ගන්න ඕනේ කරන ක්‍රමේ. ඒ නිසා දැන් ඔබට පැහැදිලිද? දැන් ඔබට ඕන නම් පුළුවන් ඔන්න ඔය විදිහට ඔබගේ දැන් කෙනෙක් කරන රාජකාරිය අනුව වෙන් කරගන්න පුළුවන්. දැන් කෙනෙක් ඉනවා රැකියාවක් කරන කෙනෙක්. එයා වාහනේ එලවනවා නම් එයාට පුළුවන් වාහනේ එලවන වෙලාවට මෙන්න මේ ප්‍රශ්න පහේ එකක් අරගෙන ඒකට දීලා තියෙනවා ගුරුහාමුදුරුවෝ හරි මේ ස්වාමීන් වහන්සේ නමක් උත්තරයක්. ඔබට හොඳට වැටහිච්ච උත්තරයක්. ආන්ගේ උත්තරේ වාහනේ ලෝන වෙලාවට විතරයි පුහුණු කරන්නේ. ඔන්න දාගත්තා. දැන් වාහනේ නැගගම මොකෝ වෙන්නේ? දැන් ඔබට අනම්මනම් ගොඩාක් දේවල් හිතන්න දෙන්නේ බොහොම පැහැදිලි එක කාරණාවක් තියෙන එක ප්‍රශ්නයක් තියෙනවා පුහුණු කරන්න හිතන දෙයක් තියෙනවා ඒක විතරක් හිතාගෙන හරි ලස්සන්ට යන්න පුළුවන් ගමන ගිහිල්ලා ඉවර වෙනකොට මොකද වෙන්නේ අර අහවල් කාරණාව ඔබ පැය දෙකක් තිස්සේ භාවිතා කළා අන්න ඒකයි වැදගත් වෙන්නේ කාරණාව දැන ගැනීම එහෙම නෙමෙයි භාවිතා කරා පැය දෙකක් තිස්සේ ওই විදිහට බිඟුතුනි වාහන ඩ්‍රයිව් කරන වාරයක් වාරයක් පාසා ඒ වෙලාවල් වලදී මේක භාවිතා වෙනවා දිගටම භාවිතා වෙනවා ඒ විදිහට පින්තුනි මාසයක් ගියා නම් ඔබ ඔය දාගත්ත කාලේ ඔබ කොහොම හරි කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔබගේ ওই ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙලා ওই ප්‍රශ්නේ ජීවිතයෙන් තුරන් වෙනවා නැත්තන්නම් තුරන් වෙන්නේ නැහැ ඒකට හේතුව ප්‍රශ්නේ කියන එක පැටලි එනවා පිටිපස්සෙන් ඇයියේ අවිද්‍යාව තෘෂ්ණා තියෙන නිසා අවිද්‍යාව තෘෂ්ණා තියෙනවා කියලා කියන්නේ පින්තුනි අවිද්‍යාව තෘෂ්ණා කියලා කියන්නේ හරියට ඕනම දෙයක් හොඳට සාරවත් වවන්න පුළුවන් පොහොර జాතියක් වගේ අවිද්‍යාව තෘෂ්ණා කියලා කියන්නේ. මේ අවිද්‍යාව තෘෂ්ණා තිබුණොත් එහෙම ඔය තියෙන ඕනම ප්‍රශ්නයක් ඕන මට්ටමක් දක්වා වවන්න පුළුවන්. ඒ නිසා තමයි වැඩේ. මොකද අවිද්‍යාව තෘෂ්ණා ඔය හැම හිතකම තියෙන. ඒ නිසා වැඩේ අමාරු වෙනවා. මං හිතන්නේ මේක පිළිබඳ අපේ ගුරුහාමුදුරන් වහන්සේ මීට අවුරුදු 3කට විතර කලින් අර ස්පිරිචුවල් පොස්චර් එකක් හදාගන්න කියලා කරුණක් කිව්වා. ඔර මතකද දන්නේ නැහැ. ගොඩාක් කල් කියලා. ඒ දැන් ඒ යන්නේ කියපු ඒ උතුම් දහම් කරුණ තමයි මේ අපි තව පොඩ්ඩක් කොටස් වලට කඩලා තියෙන්නේ. මොකද නැත්තම් ඔබ ගොඩක් දේවල් දාගන්න දැන් සමහර කෙනෙක් ඉන්නවා පැය දෙකෙන් දෙකට පැයෙන් පැයට හිතනේව දාගෙන ඇති. ඒවා ප්‍රායෝගික නෑ පිටුනේ ටික. එහෙම කරන එකට අමාරුයි මුල් කාලේ. මුලින්ම ඔබ ලොකු කාලයකට දාගන්න හිතන එක. ඒ කියන්නේ සාමාන්‍ය පැය හතරක් වගේ කාලවලට කඩලා ඒවට දාගන්න. එතකොට මේ පෑය හතරේ මුල් කාලෙදී ඔබට බින්දුතුනි යෝග කරද්දී මුල් කාලෙදී මේ පෑය හතරේ තැන් තැන් වලින් තමයි යෝග හිතෙන්නේ. එන්නේ එක දිගට බෑ ඔය දාගත්තට කරන්න. පෑය හතරේ විනාඩි 3ක් වගේ තමයි හිතෙන්නේ ඇත්තටම. පෑය හතරෙම. හැබැයි කමක් නැහැ. ඇයි? පහුවදාට අහවල් පෑය හතරේ හිතන්න ඕනේක ඔබ දන්නවනේ. ඒ නිසා ඔරලෝසිය අර වෙලාව ආවට පස්සේ අර හිතන්න ඕනේ කෙන වටක් ගාලා මනසට. ඊයවට පස්සේ හෙට ඕක ඔබට 6 පාරක් කරගත හැකි. තේරෙන නිසා එන අනිද්දට 3 6 9 12 ඔන්නෝම ඔක වැඩි වෙනවා. ඊට පස්සේ ඔබ ওই දාගත මාස 6ම ඔබ කොහොම හරි ඕක වැඩේ දිවුවොත් ඔබ කිව්වට විශ්වාස කරන්න මේකදනේ 6 වෙනි මාසේ වෙනකොට ඔබට අහවල් පැය 4 ආවට පස්සේ ඒ පැය 4න් පැය 3ක් ඔබ වැඩ කරන අතරතුරේ කිසිම වැඩකට බාධා නොවී ඔය හිතන්න ඕන කාරණාව හිතෙනවා. මොකද ඔබට හිතන්න බෑ දේවල්. හිතනවද හිතෙන්නවද? හිතෙන්නවා. හිතනවා කියලා කියන්නේ ඒක මත ගොඩනගෙන අවිද්‍යාව සුස්නා වලට එන හැඟීම. හිතන්න බෑ හිතෙන්නවා. ඒ නිසා මේක සම්පූර්ණයෙන් අනිච්ච වැඩ පිළිවෙල. මේ අනිච්ච යාන්ත්‍රණයක් මේ තියෙන්නේ. අපිට තියෙන්නේ යාන්ත්‍රණය හෙට මෙහෙට කරන්න පොඩි පොඩි කෑලි දාගන්න එක විතරයි. මේක ගලන එක නවත්තන්න බෑ. නේද? දැන් උඩ ඉඳලා පල්ලෙහාට මහා ගංගාවක් ගලනවා නම් දැන් ඒක නවත්තන්න බෑනේ. නමුත් ඔබට ඕනේ නම් පින්තුනේ මේ ගංගාව එක එක විදිහට ගලන්න හදන්න පුළුවන්. ගලන එක නවත්තන්න පුළුවන්. ගලන එක නවත්තන්න බෑ. ගලන විදිහ හෙට මෙහෙට හරව ගන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගලන කොට එක ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය නවත්තන්න බෑ. නවත්තන්න නැති වුණාට ඒ ශක්තිය එක එක පැතිවලට හරවන්න පුළුවන්. එහෙම පුළුවන්. දැන් ඔබට පුළුවන් ඕනම ගංගාවක් පින්තුනේ හිමින් සැරේ දැන් කටයුතු කරත් එමේ ඕක සම්පූර්ණයෙන් ගලන පැත්ත හරවන්න පුළුවන් වෙන පැත්තකට අංශක 90 කෝණයකට හරව ගන්න පුළුවන්. හැබැයි ඒක පාට මොකක් හරි මැද්දට දැම්මොත් මොකද වෙන්නේ? ඈ මං ගඟ හරස් කරනවා කියලා ලී දණ්ඩ මැද්දට දාන මොකද වෙන්නේ? දාපු එකත් එක්කම ලී දණ්ඩ පල්ලෙය. එහෙම කරන්න බෑ. හැබැයි මුල්ලක ඉඳලා හිමින් සැරේ ගොඩ නැගුව මොකද වෙන්නේ? පොඩි ගල් දදා පොඩ පොඩ හැදුවොත් කාලයක් අවසානයේදී මෙන්න මේ පැත්තට ගමු කොහොමද? මෙන්න මෙහෙට ගලන. හැබැයි ගලන එක නැවතිලා නැහැ, වතුරත් නැවතිලා නැහැ. ඒ වගේම තමයි මේ හිත හැදෙන ක්‍රමවේදේ සම්පූර්ණයෙන්ම අනිච්චයි. ඕක මේකට ඔටෝ දුවන්නේ. ඒ ඔටෝ දුවන එකට ඔබ විසින් හිතාගත්තට මම මේක කරනවා කියලා හත පහකට වැඩන්නේ නැහැ. එහෙම කරන්න බෑ. මම මේක කරනවා කියලා ඔය හිතාගත්තා කියලා ඔබ කරයි උපරිම සතියක් දෙකක් කරා එච්චර තමයි. එහෙම නෙමෙයි. මේක ඔටෝ දුවන වැඩපිළිවෙලන් නිසා අපි ඒක තේරුම් අරගෙන ඔටෝ වැඩ කරන මැෂින් එකක් වෙනසකට පත් කරන්නේ කොහොමද කියලා හිතලා ඒ ක්‍රමයටම කරන්න ඕනි. එහෙම නැතු මේ කරන්න යන්න එපා. ඒ නිසා මේ හිත හැදෙන වැඩපිළිවෙල අරමුණු වෙන වැඩපිළිවෙල මේක ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. එහෙම වෙනවා නම් ඔබට ඒ වගේ එකක් ඔය සාමාන්‍ය යාන්ත්‍රණය නවත්තන්න බැහැ. ඒ නිසා තමයි අරම දාගන්න කි. මොකද හෙට උදේ 8 කියන ඔරලෝසුවේ වෙලාව දැක්ක ගමන් 8 හරි 8 මාර හරි දකින්නවනේ. එතකොට අරකට ටක් ගාලා ඔලුවට එනවා. ඔලුවට ආවට පස්සේ 10 වතාවක් ඕක ඔලුවේ දුවනවා. ඇති. ඊට පස්සේ ඔබ එන් ටයිම් එකකුත් දාගත්තනේ 12 වෙනකන් කියලා. ඊට පස්සේ ඔරලෝසුව බැලෙන වෙලාවක් වෙලාවක් පාසම කොවෙන්නේ අරක එන ඔලුවට. ආවට පස්සේ 8 ඉඳලා 12 වෙනකම් වෙලාවේදී මුල් කාලේ පොඩ්ඩක් ඕක දුවනවා. ඊට පස්සේ ওই දුවන එක හේතු කරගෙන දුවන්න ඕන හේතු පරිසරය හැදෙනවා. ඊට පස්සේ දිගින් දිගට මේක යනවා. ඔන්න ඔය ක්‍රමයට ඔබ කරගත්තොත් පින්වතුනි අදාළ කාරණාවෙන් ඔබට වැඩක් ගතයි. නැත්තම් මේ දේශනාවල මහා රටක් වටින දහම් කරුණු එන්නේ. ඒවයි වටිනාකම මෙච්චරයි කියලා කියන්නේ ඔබගේ මහා පිනට ඇදෙන්නේ ඒවා. ඔබ සියලු දෙනා එකතු වෙලා කරන මහා පුණ්‍ය ශක්තියර තමයි මේ උතුම් කරුණ ඇදෙන්නේ. නේද? ඒ කියන්නේ මේ අයිතිකාරය කවුද ඉතින්? ඉතින් ඔබගේ පිනට නම් මේ දහම ඇදෙන්නේ. ඉතින් අපරාධනේ මේකද ඔබට ලැබෙන එකක් නෙවෙයි. ඔබගේ පිනට ඒක ඔබ කොහෙට හරි කඩේකට ගිහලා සල්ලි දීලා වඩු අරගෙන දුක් විඳලා සල්ලි හම්බ කරලා සුපර් මාකට් එකකට ගිහලා වඩු අරගෙන ඒ බඩට ගෙන ගම කානුවට දාගෙන එනවනම් මාර අපරාධයක් නේ ඒක. අන්තිමට ඔබ කරලා තියෙන මොකද්ද? සල්ලි හම්බ කරන එක විතරයි. සල්ලි හම්බ කරනවා, බඩු ගන්නවා, ඒ ටික කානුවට දානවා. ආයෙ හම්බ කරනවා, බඩු ගන්නවා, කානුවට දානවා. එතකොට අන්න ඒ වගේනේ. ඔබ මේ දුක් විඳ පිං කරනවා නේ. අර ඔබ හරි හම්බ කරගත්ත සල්ලි ඔබ හැමෝම දුක් මාසය වල දේවල් මිලමුදල් හම්බ කරගන්නවා, දේවල් නිර්මාණය කරගන්නවා. ඒව ඔබ මොකද කරන්නේ? නිවන උදෙසා කිය කියා ඒවා පූජා කරනවා, අනිත් ඇට දන් දෙනවා, එක එක જાතියව කරන නිවන උදෙසා කියලා. වෙලා තියෙන ඔබ නිවන උදෙසානේ ඒව කරන්නේ. දැන් නිවන උදෙසා දේවල් කරා කියලා කියන්නේ මේකද? ඔබට චොකලට් එකක් හම්බෙන්නේ නැහැ ඒ කරන පිනට. ඒක අර අපි මතකද අපි දවසක් කතා කරා අර පින කොටස් වලට වෙන් කරලා. පිනේ තියෙනවා කියලා එක එක කැටගරිස්. ඕකේ ශ්‍රේෂ්ඨම පින විදිහට අපි මතකද මම කතා කරා. ශ්‍රේෂ්ඨම පින කියලා කියන්නේ නිවන කියන එක අදිස්ත්‍යාණය කරන පින කියලා. ඒවා තමයි උඩ දැන් වෙලා තියෙන්නේ මේක අර. ඒකේ විශේෂත්වය පින්තුනි දැන් සමහර කෙනෙක් ඉන්නවා මට නෙළුම් මලක් වගේ වෙන්න ඕනේ කියලා ඉවරලා චෛත්‍යයට ගලක් පූජා කරනවා. හරි දැන් පූජා කරා කියමුකෝ. දැන් පූජා කරාට පස්සේ ඒකට විපාකයක් හම්බ වෙනවනේ. ඒ විපාකෙට මොකද වෙන්නේ? මේ මිනිහේ නෙළුම් මලක් වගේ උපදිනවා. දැන් ඉතින් ඒක කැමතුණත් අකමැතුණත් මේ නෙළුම් මල වෙලා ඉන්න තියෙන්නේ. ඉතින් අවුරුදු 60ක් විතර වෙනකන් එහෙම ඉන්න පුළුවන්. දෙක මුකුත් වෙන්නේ නැහැ. දැන් කෙනෙක් ඉන්නවා මට හොඳට කන්න ලැබේවා. කීරල චෛත්‍ය කොත පූජා කරනවා. දැන් මොකද වෙන්නේ? මේකට ලොරි ගණන් හම්බ වෙන මොනවාද? කන්න හම්බ වෙනවා. ඒක කමක් නැහැ. ඇයි කන්න දැන් මොකක් හරි හම්බුනාද පස්සේ පාන් කෑල්ලක් හරි මොන කරන්න පුළුවන්ද? ඒක කත හැකිනේ. නේද? දැන් අදිස්ථාන කරේ පාන් හම්බ වෙන කියලා හම්බුණා. දැන් කන්න පුළුවන් මේ හොඳට පේන පාන් ගෙඩියක් තියෙනවා. දැන් කන්න පුළුවන් කෑවා මේක බඩට යනවා. ඒක මොකක් හරි වෙනවා ඉතින්. දැන් ඔබ මොකක් උදෙසාද මේ පින් කරන්නේ? නිවන උදෙසා. දැන් පාන් හම්බ වෙනවද ඒකට? නිවනුයි පානුයි ඉල්ලුවොත් එදී හම්බේ. නිවනේ රොටි ඉල්ලනවා වගේ ඔබ. ඉන්නසන හවසට හම්බෙන්නේ. ඉතින් දැන් ඔබ නිවනුයි රොටි ඉල්ලනවා නෙමෙයිනේ. කෙලිම ඉල්ලන්නේ මොකද්ද? නිවන. දැන් මහන්සියලා දුක් විඳලා දේවල් හරි හම්බ කරගෙන ඉවරලා ඒක සාසනයට පූජා කරලා මොන හරි දේවල් කරලා මට නිවන ලැබේවා කියලා හිතනවා. දැන් නිවන ලැබේවා කියම ඔබට මුකුත් හම්බෙන්නේ නැහැ, කජු හම්බෙන්නේත් නැහැ, කෑම හම්බෙන්නේ මොනවත් හම්බෙන්නේ නැහැ ඔබට. හම්බෙන්නේ මොනවද? කල්යාණ මිත්‍ර ඇසුරු හම්බ වෙන එක පාටම ප්‍රධාන කොටම හම්බ වෙන සද්ධර්මය. ඔන්න ඔය දෙක තමයි වැඩිපුරම හම්බ වෙන්නේ පින්තුනේ. දැන් සද්ධර්මය කියන්නේ කන්න පුළුවන්ද? ඈ ඇඳගත හැකි සද්ධර්මය. සද්ධර්මයක් හම්බුනේ ඇඳ ගන්න සතියක් විතර යනකම්. එහෙම බෑ. කල්යාණ මිත්‍ර ඇසුරු මොනව කරන්න පුළුවන්ද? කත හැකිද කල්යාණ මිත්‍ර ඇසුරු? එහෙම කරන්න කිව්වොත් ඌ විනාශ වෙනවා. එහෙම කරන්න බෑ. මේක කෙලින්ම පිළිගන්නේ මේ ඔබ නිවන අදිස්ථානයේ පින් කරා වගේ නෙමෙයි. ඔය කෙලින්ම හිතට හම්බ වෙන කණෙන් ගොඩක් දේවල් පරිසර හම්බ වෙනවා. ඒ කියන්නේ මේ වට පරිසරය ඔය ඔබට ලැබෙල තියෙන්නේ. මෙතන ඉන්න හැම කෙනාම නිවන් දැකීමේ අදිස්ථානයෙන් ඉන්න පිරිසක්. ඒතර මෙවැනි පිරිසක් මැද ජීවත් වෙන්න ඕන කරන ඒ වට පරිසරය හම්බ වෙලා තියෙනවා. මොකෙන්ද ඒක හම්බ වෙන්නේ? ඔය පුණ්‍ය ශක්තියට. දැන් ඉතින් වටපරිසරේ හම්බුනම මොකෝ කරන්නද? දැන් ඉතින් බෑග් එක දාලා තියාගත හැකිද? එහෙම බෑ. ඒ නිසා තමයි මේ කියන්නේ ඔය හම්බ වෙන ගොඩක් දේවල් මොකද වෙන්නේ? හම්බ වෙනවා කානුවට දාන ඔබ ගෙදර යන. කලමනාකරණය කරගත්තේ නැත්නම් පිඟුතුනි මේ සද්ධාර්ම මේ කියන්නේ නිවන උදෙසා කරපු පින් වලට ලැබෙන දේවල් කලමනාකරණය කරගත්තේ නැත්නම් ඔබ ලෝක අපරාධයක් කරගන්නේ. ඊට වඩා හොඳයි ඔය දානයක් මානයක් පූජා කරලා තුන් වේලම බඩ පුපුරලා යනකම් කන්න ලැබේවා කියලා අදිත්‍යණයක් ගත්තා නේද? ඒක නම් දෙයියනේ කියලා. ඒක වේස්ට් වෙන්නේ නැහැ. කන්නනේ හම් වෙන්නේ. ඒක හොඳට කාලෙවිල ඉන්න පුළුවන්. නැත්තම් දිව්‍ය ලෝකේ යත්වා කියලා ඉතල කරන්නේ තියෙන්නේ. ඒතර බය වෙන දෙයක් නැහැ. සෝභාදාම විසින්ම ඔබගේ වැඩේ කරලා දෙනවා. දැන් මෙතන සෝභාදාමට කරන්න දෙයක් නැහැ. සෝභාදාම යාගේ කොටස කරනවා. මොකක්ද යාගේ කොටස? ඔබ පිනක් කරා, ශක්තියක් නැගුණා, පරිසරයක්, කල්යාණ මිත්‍ර ඇසුරක්, සද්ධර්මයක් ගෙනල්ලා දුන්නා ළඟටම. ඕන් අන්න හම්බුණා, ඕන එක කරගනින් ඔබ කියලා. දැන් හම්බුණා. දැන් හම්බෙච්ච කාට මොකද වෙලා තියෙන්නේ? ඒක මැනේජ් කරගන්න තේරෙන්නේ නැහැ. අර දුක් විඳලා දුක් වෙලා හම්බෙච්ච එක අරගෙන ඉවරලා බිමට දාලා විසිකලා යනවා. ඒක කියන්නේ පිටු මේ අපේ මේ පුණ්‍ය ශක්තියට ඔය විපාක කඳට දේවල් ලැබිලා තියෙනවා. සමහර දේවල් භාවිතා වෙනවා. නමුත් වටිනම දේවල් භාවිතා වෙන්නේ නැහැ. වටිනම දේවල් භාවිතා වෙන්නේ නැහැ. දැන් ඔබට මනුස්ස ජීවිතය කියලා කියන්නේ ඔය මනුස්ස පැවැත්මක් ඔය හම්බෙලා තියෙන ජීවිතයක්, ජීවිත රූපේ හම්බෙලා තියෙන්නේ. පණ කියලා කියන්නේ පණ ටික හැදෙන්නේ ඔබ හදනව නෙවෙයිනේ. ඔක පණ හදා දෙදින මේ දැන් ඉන්න ගම. එහෙම කරන්නේ ඔක ස්වභාවිකව හැදෙනවා. මොකක් තියෙන තාක්කල් ඔක හැදෙන්නේ. ඒ පුණ්‍ය ශක්තිය තියෙන තාක්කල් විතරයි ඔක හැදෙන්නේ. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ මොකක්ද දන්නවද? ඒ පුණ්‍ය ශක්තිය නිසා හම්බ වෙන ඔබට කන්න කෑමත් ඒක ප්‍රයෝජනෙට ගන්නවා. නමුත් පුණ්‍ය ශක්තිය නිසා හම්බෙච්ච මනුස්ස ජීවිතය කියන එක ගොඩක් වෙලාවට ඒක හරියට පාවිච්චි වෙන්නේ නැහැ. ඒ කියන්නේ වටිනම දේවල් පාවිච්චි වෙන්නේ අඩුවෙන්. මෙලෝ වටිනාකමක් නැතිව තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. නෝන කෙනෙක් හම්බ වෙනවා. මොකටද ඒ හම්බ වෙන්නේ? පිනටද පවටද? දන්නේ නැහැ අඳුරදී. අපිත් මේ කල්පනා කරන පිනට හම් වුණාද පවට හම් වුණාද කියලා මටත් තේරෙන්නේ නැහැ. මොකට හම් වුණාද කියලා නේද? ගොඩ දෙනකොට පවට හම්බෙලා තියෙනවා. සමහර කෙනෙක් ඉන්නව වෙන පුළුවන් පිනට හම්බෙලා තියෙනවා වෙන පුළුවන්. දැන් එහෙම තමයි හම්බෙලා තියෙන්නේ. නමුත් ගොඩක් වෙලාවට එහෙම දැන් ওই නෝනා කෙනෙක් මහත්යෙක් හිමි පිනට හරි පවට හරි මොකට හරි හම්බුනාම ඒකෙන් නම් සෑහෙන ප්‍රයෝජන ගන්නවා. මේ මිනිස්සුන්ට රණ්ඩු කරනවා, මේ යනවා, ඒක කරන්නේ. ඒක නට කන්න දෙනවා පුළුවන් තරම් බොන්න දෙනවා පෝෂණය කරන ඕව කර කර ඉන්නවා. මැරෙන කම්ම කරනවා. දැන් ඔබට දරුවෙක් හම්බ වෙන පිනටද පවටද? ඔබට දරුවෙක් හම්බ වෙන පිනටද පවටද කියන්න මම අවංකව. ඈ පොඩි පුතා නැද්ද මෙතන? ඉන්න අය කියන පිනට කියලා අනිත් අය කියන ඔය පවට හම්බ වෙන මේකද? ළමයි හම්බ වෙන්නේ නැහැ පිනට. ළමයෙක් හම්බ වෙන උගේ පිනට. නේ ළමයා කියන එක හම්බ වෙන්නේ අම්මගේ තාත්තගේ පිනට නෙමෙයි. ඒක ඔබගේ බඩට එන්නේ ඒකගේ පිනට, ඔබගේ පවට. ඒ දෙක ගන්න කැපිලා යන්න බෑ. එහෙම වෙන්නේ ඒකනේ ණයක වෙනවා කියලා කියන්නේ. කන්න හම්බ කර කර කන්න හම්බ කර කර කන්න බොන්න දෙනවා කියලා කියන්නේ පින්දේ. මොන පින්දේ? උදේ ඉඳලා හවස වෙනකම් රස්සාවල් කර කර බත් ගිරිත් බැඳගෙන වැඩට ගිහිල්ලා 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 නේද? උදේ ඉඳන් රෑ වෙනකම් කුස්සිය ඉඳලා මැල්ලුම් කප කව බත් තඹ 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 කන්න දෙන්නේ නැහැ පිනට. ඒ පිනක් නෙවෙයි ඔය කරන්නේ, තනි කර පව් ගෙවනවා හතර පහේ වගේ. ඉතින් ඒක වෙන කතාවක්. එතකොට දැන් ඒ වගේ හම්බෙන්නේ නැවන හොඳට පාවිච්චි කරනවා. දැන් මේ කියන්නේ ළමයින් අල්ලලා පොලේ ගහන්න එපා ඈ. ඔබ සසර කරගත පාප කර්මයේ ප්‍රතිඵලයක් විදිහට ඔබට ළමයෙක් හම්බෙලා තියෙනවා. දැන් මොකද කරන්න කියන්නේ බලන්නකො. ඒකට නම් හොඳ තැනක් දීලා ඒකට ලොකු වටිනාකමක් දීලිවල ඒවා හොඳට කරගෙන යනවා. ඒ මගේ එකා, මගේ එකා කී කී ඒවා ඉතින් මැරණකම්ම ඒවා ඒ ටික කරනවා ගන්න. නමුත් අපිට අමතක වෙච්ච කොටසක් තියෙනවා. සසරි බොහොම කලාතුරකින් කරගත්ත පිනකට සද්ධර්මය හම් වෙනවා. කරුමේ කියන්නේ වින්ගතුනි ඔබගේ පිනට හම් වෙන සද්ධර්මය උස්සලා පොලේ ගහනවා පවට හම් වෙච්ච දරුවා නිසා. එහෙම වෙලා නැද්ද? එහෙම වෙලා නැද්ද? අනේ දරුවා දරු සෙනෙහස සෙනෙහස දරුවා 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 කී කියා කී කියා ඉන්නවා. ඒක රමණය කරන්න ගිහිල්ලා අර සසරි මහා පිනට හම්බෙච්ච පුණ්‍ය ශක්තියට ගහනක් පයින්. පුණ්‍ය ශක්තියට පයින් ගහුවට කමක් නෑ මේ විදිහට පිනට හම්බෙච්ච දෙයකට මේ පවට හම්බෙච්ච දෙයකට අර වඩන සද්ධර්මයට පයින් ගන්න. සද්ධර්මයට පයින් ගන්න කියන්නේ මොකද්ද? සද්ධර්ම බින් බින්ගුදුනේ ඔය කනට වචන මාත්‍රයක හරි සද්ධර්ම මාත්‍රයක් හම්බ වෙනවා නම් ඒක හම්බ වෙන විශාල පුණක් පිනකට වින්ගතන. ඒක ඔය ඔබ ගෙන්න ගන්නව නෙමෙයි. එයාට තේරෙන්නේ නැහැ අර පාප ශක්තියට ලැබිච්ච විපාකයේ ප්‍රබල විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙයාට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමදෙස්සෙම අල්ල බදා ගන්න පිඟුතුනේ අල්ල බදා ගන්න ඕනේ නැති එක. බලන්න මොන විපාකයක්ද කියලා මේ කරගන්නේ. ඒව තමයි අල්ල බදා ගන්න. හරිනම් සීලය, ගුණය, ධර්මයේ ওই ටික තමයි අල්ල බදා ගන්න ඕනේ. අල්ල බදා ගන්නෙ මොකද්ද? ඕක නෙමෙයි අනිත්‍යික. අනිත්‍යික අල්ල බදා ගන්න ඕන නිසා අල්ල බදා ගන්න ඕනේවට මොකද කරන්නේ? ඒව හම්බ වෙනකොටම ගහන විසිරලා යන්න. ඔබ දන්නේ නැතුණාට බින්දුනේ ඔය දැනුත් මේ ඔබට හම්බ වෙන්නේ මොකද්ද මේ? මේ සද්ධර්මයේ හම්බ වෙන්නේ. මේ හම්බ වෙන්නේ මහා පිනක් ඔය දැන් ඇදෙන්නේ. නමුත් දැන් වෙලා තියෙන දේ බලන්නකෝ. ඔබ මේ ජීවිත කාලෙම අල්ල බදා ගන්න ඕනේ නැති ඔබගේ ජීවිතේ විනාශ කිරීම උදසා ඔබගේ ජීවිතේට ආපු දේවල් දිගින් දිගටම පුහුණු කරපු නිසා ඒවැ බලපෑම දැන් ඔබට වෙනවා. ඒ බලපෑම නිසා දැන් ලැබෙන සද්ධර්මයක් ඔළුවට හරියට යන්නේ නැහැ. බලන්න වෙලා තියෙන දේ අපිට. ඉතින් ඔය ඔක්කොම ඔබ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ ඔබගේ මහා පුණ්‍ය ශක්තියට ලැබෙන මහා සද්ධර්මයක් තියෙනවා නම් මේ වට පරිසරයක් තියෙනවා නම් මේ නිවන් දකින්න පරිසර පද්ධතියක් තියෙනවා නම් පිටු ඒකෙන් 100ට 100ක් වැඩ ගන්න උත්සාහ කරන්න ඕනේ ඔබ. මොකද ඔකට හැමදෙසෙම විරුද්ධව ක්‍රියාත්මක වෙනවා පාප ශක්තිය නිසා ලැබිච්ච දේවල් අල්ල බදා ගන්න නිසා. ඔබට හම්බෙච්ච මනුෂ්‍ය ජීවිතේ පුණ්‍ය ශක්තිය ලැබිච්ච කප්පින්සෙන්. ඒකෙන් පස්සේ ඒකට හම්බුණා පාප ශක්තිය නිසා තව ගොඩාක් දේවල්. සමහර තැන් තිබුණා ඔබට ඒක පාප ශක්තිය නිසා ලැබුණා කියලාවත් හොයාගන්නවත් බැරි වුණා. සමහර අය හිටියා ඒකට ගොඩාක් ඉල්ලීම් කර කර ඒ තැන් වලට යන්න හැදුවා. අනේ මට ණය ගෙවා ගන්න විදිහක් නැහැ. අනේ මං සසරි මෙන්න මේ අහවල් එකට ණය වෙලා හිටියා කල්ප 10ක් තිස්සේ. මං ඒක නිසා මහා පව්කන්දක් කරගත්තා. මට ඒ පව ගෙවන්න ඕන කොහොම හරි ගෙවන්න ඕන. මට දරුවෙක් දීහන් දීහන් දරුවෙක් දීහන් මට පව් ගෙවන්න ඕනේ. මට පව් ගෙවන්න ඕනේ. මට ඉන්න බෑ නිකන් ඉන්න බෑ. දෙමාපියන්ටත් කියනවා ගිහිල්ලා මට බඳින්න ඕනේ ඉක්මනට බඳින්න ඕනේ. මට මේ පව් ගෙවන්න නැතුව ඉන්න බෑ. මට පව් තියෙනක හරි බරයි. ඒ නිසා මට කොහොම හරි කරලා මාව බන්දලා මට වගකීමක් දෙන්න. මට ඕනි රකින්න හවල් කෙනාව කොහොම හරි කරලා. ඒ නිසා ඉල්ලීම් කරලා කේන්දර බල්ල පොරොන්දම් බල්ල. ඒ ව පොරොන්දම් බල්ල කියලා මොකක් බල්මද දන්නේ නේද? ඒ කොයි හැරි තැනක බලන්නේ නැති සසරේ අහවල් තැන අහවල් අද්දවේ. මෙන්න මේක අහවල් පාප කරනවා. මෙන්න මේ මනුස්සයට අහවල් අසාධාරණය කරලා විනාශයක් කරලා තියෙනවා. ඒක වෙන්නේ නැති එක ලියලා ඇද්දි. වෙන මොකක් ලියන්නේ? මොක බැන්දර පස්සේ මල් පූජා කර කර ඉන්නේ ඇති ඉන්නේ. කන්න දෙන්න දිනවා, බොන්න දෙන්න දිනවා, උයලා දෙන්න දිනවා, තම්බල දෙන්න දිනවා, හොදලා දෙන්න දිනවා, වෙන මොනවත් තියෙනවා. මකුන් දැල්ටි කඩලා දෙන්න දිනවා. ඕක තමයි තියෙන්නේ, වෙන මොකුත් නැහැ. ඉතින් ඒ නිසා ඉල්ලලා ඔයාලට කියන ඉල්ලම් කරනවා කියලා. නේද? බුදු පියාණන් වහන්සේ බලන්න ඕකේ කරේ අනිත් පැත්ත. ඔබට මතකද? උන්වහන්සේ බිඟුතුනේ සසරේ ඕනතරම් පව් කළා දිනවනේ. උන්වහන්සේ කරේ ඒ පව් ඇදෙන්නේ නැති විදිහට ගාන්ට පරිසර හදන්න ප්ලෑන් එකක් දීලා තියෙනවා. ඩිසයින් හරි ලස් නියම ඩිසයින් එකක්. ඒ ප්ලෑන් එකට කරාට පස්සේ අර එකක්වත් ඇදෙන්නේ නැහැ. තියෙනවා ලෝඩ් වෙලා. නමුත් ඇදෙන්න තියෙන හේතු ඔක්කොම අයින් කරන උන්නාසේ මේ පැත්තේ. බුදුහාමුදුරුවනේ. අපේ ලොකු තාත්තනේ. උන්නාසේ දන්නවා. අපි මේ ගුණාට ඇඳිලා හිටියට උන්නා දන්නා හරියට මොකද කරන්න ඕන කියලා. ඒ නිසා උන්නාසේ අර සසර කරගත්ත සසර බන්ධන ඒ බැඳීම් තීච්චේවා මිනිසුන්ට ණය වෙච්චේවා එක එක කරපු ගොන් තකතිරු වැඩ තියෙන්නේ. ඒව නිසා ඇදෙන්න තියෙන සියලුම පාප කර්ම ඔක්කොම බ්ලොක් කරන්න ඕන පරිසර හදලා තියෙනවා. ඒ පරිසර වලට ගියාට පස්සේ මොකද වෙන්නේ? අරව ඇදෙන්නේ නැතුව යනවා. ඒ නිසා උන්නාසේ සමහර දේවල් දැඩි ලෙස විවේචනය කරනවා. මේවා කරන්න එපා මේවා මේ තිරිසන්නු කරන වැඩ ආදි වශයෙන් දරුණුවට විවේචනය කරනවා. ඒ විවේචනය කරාට පස්සේ බින්දුනේ ඒකගේ හිත ඒ හිත ඒකට තියෙන කැමැත්ත මුලින්ම අයින් වෙනවා. මග වැඩිම නිසා නෙමෙයි බුදුහාමුදුරුවෝ බයින නිසා සමල්ලාට. සමහර උන්නාසේ විනය නීතියක් දානවා. ආවල් දේවල් කරන්න එපා බලා කවුරුවක්වත් කියලා. ඒව කරන්නේ ඒව දැන් උන්නාසේ විනය නීති දැම්මනේ. දැන් කරන්න විදිහක් නැහැ. දැන් ඒක ගැන හිතන කොටත් ඒ හිතනකත් කරදරයක් කරලා ඒක අනිත් පැත්තට කරකෙන්න ගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ අර මහා පාප කර්ම ආකර්ෂණය වෙන්න ගන්නෑ. ඒ වෙනුවට ආකර්ෂණය වෙන්න ගන්න මොනවද? පාප කර්ම වෙනුවට පුණ්‍ය කර්ම ඇදෙන්න ගන්නවා. බුදුහාමුදුරුවෝ පෙන්වල් දීස ක්‍රමවේද කියලා කියන්නේ බෙගුදුර තනිකරම පුණ්‍ය ශක්තිය අද්දන ක්‍රමයක් ඔය තියෙන්නේ. තනිකර පින ඇදෙන්නේ. නැවතදී මිනිසුන්ට ඔක තේරෙන්නේ නැහැ උන්වහන්සේ පැහැදිලි කළේ නැත්තම්. මිනිසුන්ට ඇදෙන්නේ පිනද පවද කියනකවත් තේරුම් ගන්න බෑ. එහෙමනේ වෙලා තියෙන්නේ. දැන් දරුවෙක් හම්බුනාට පස්සේ ඒ දරුවාගේ වැසිකිලි කැසිකිලි කරන එක, ඒ ළමයාව හෝදන එක, ඒ ළමයාගේ මල මූත්‍ර අදින එක කියලා කියන්නේ බෙගුදුර මේ හිරකාරයන්ට දෙන දේවල් නෙවෙයි. නැද්ද? ඔබද නැද්ද? දැන් හිරගෙදර මිනිහෙක් දැම්මට පස්සේ ඒකට මොනවද කමිකුද කරන්න දෙන්නේ වැඩ? කුණු අදින්න, ගලි අදින්න නේද? වැසිකිලි පිරිසිදු කරන්න, බොස්ලාගේ සපත්තු පිය දාන්න, ඕවනේ දෙන්නේ. ඒවනේ දෙන්නේ හිරගෙදර. දැන් එතකොට නම් හිතනවා මේක හම්බුනේ මොකට කියලාද? මා කරපු පවට තමයි මේක හම්බුනේ කියලා. දැන් ඔබ ඔබ කාට දරුවෙක් අහම මොකද කරන්නේ? ගලිය අදිනවා, ඈ කුණු අදිනවා, සපත්තු පොලිස් කරනවා, දියම් පුතේ මම පොලිස් කරලා දෙන්නම් කියලා නේද? අර ජේල්ගේ සපත්තු පොලිස් කරනවා වගේ. අනේ අර අහිංසක අම්මයි තාත්තයි තමයි මොකක් කරන්නේද? මට මතකයි අර පුටුවක් උනේ වාඩි කරවල, ඈ මේස් දානවා, සපත්තු දානවා, ලේස් ගැට ගහනවා, ඊට පස්සේ පොලිස් කරනවා, ඉරිදට හොදලා දෙනවා. අනේ ඒව කරද්දි හිතෙන මොකද්ද? අනේ මගේ පිනට පහළ වෙච්ච මගේ මැනික කියලා. පිනට පහළ වෙච්ච මගේ මැනික කියලා ගලිය අදිනවා. ඒක අකක් අදාල යනවා. අම්මා තමයි කොමඩ් එකේ බටන් එක ප්‍රෙස් කරන්නේ. අම්මා තමයි ඒක වතුර දාන්නේ. අම්මා තමයි අර ඒ එක එක වේව දාලා ඒක හොදන්නේ. අදින පස්සපැත්තත් හොදනව නේද? අනේ මගේ මැනික කී කී හොදන. මේ හිරගෙදර ගිහිල්ලි වෙලා ඔක කරන්න කිව්වොත් එහෙම කොහොම කරන්නේ? එතකොට හොඳ දුරාවබෝධයටපත් වෙනවා. එහෙම කොහොමද එහෙම කරන්නේ? මේ මගේ පවක් ඇදෙන්නේ. මම මේක කරන්න ඕන නිසා කරනවා මිස මගේ බල්ලවත් මේව කරන්නේ නැහැ. ඒ හිරගෙදෙත් එහෙම කරන්නේ නැහැ. හිරගෙදෙ දුන්නොත් එහෙම කවුරු හරි වැසිකිලි කරපුවා කස් කරන්න කියලා අස් කරයිද? එහෙම අස් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ පාප කර්මය එච්චර ප්‍රබල නැහැ. ඒකයි එහෙම කරන්නේ නැත්තේ. නමුත් දරුවා හා සම්බන්ධ වෙන පාප කර්මය ඔබ හිතන් හිටියට ප්‍රබල නැහැ කියලා ඒක අරීට වඩා ප්‍රබලයි. තේනවද? අතෙන්දී ඔබට කිව්වොත් එහෙම අසුචි ටිකක් අස් කරන්න කියලා ඔබගේ බොහොම අකමැත්තෙන් කරන්නේ මේ එක එකගේ අසුචි අස් කරන්න බලු මං ඉන්නේ කියලා. ඒ කියන්නේ එච්චර ලොකු පවක් නෙමෙයි ඒ ඇදෙන්නේ. නමුත් ගෙදෙද්දී ඇදෙන පව සීමෝවා ඉක්මෝවාගේ පවක් ඇදෙන්නේ. ඒ නිසා මුලින්ම පිස්සු හැදෙනවා අම්මට පාප කර්ම ප්‍රබලත්වයට. ඒ ගනුදෙනුවේ ප්‍රබලකමට බින්දුදේ පිස්සු හැදෙනවා. පිස්සු හැදෙනවා කියන්නේ මේවා කියන්න නම් එපෑ අපිට වසලා ඉන්න හම්බෙන්නේ. කෙලිම පිස්සු හැදෙනවා. පිස්සු හැදෙනවා කියලා කියන්නේ අම්මාට දරුවා උපදිනකොට උමතු වෙනවා කෙලින්ම. කෙනෙක් 100 කෙලින්ම 100 කෙලිම බින්දුදේ 100 සාමාන්‍ය මට්ටම ඉක්මවා යනවා. සාමාන්‍ය බැල්ලියකට පයින් ගහනවා වගේ නෙමෙයි. පැටවු ඉන්න බැල්ලියකට පයින් ගහුවොත් එහෙම මොක වෙන්නේ? එලෝ එලෝ කනවා. ඒ කියන්නේ ඒ පැටිය හම්බ වෙනවත් එක්ක මොක වෙන්නේ? අර පැටියට ණය ගෙවන්න තියෙන පාප කර්මයේ නිසා සිතවිලි පවා පහළ වෙන්න ගන්නවා. මොනව කරලාද? මෙයාට සලකන්න ඕනි. මොන වුණත් මේ මොන වුණත් මෙහෙමයි මොන වුණත් මෙහෙමයි කියලා අර සිතවිලි පහළ වෙන්න අරගෙන ඉවරලා හිත අන්ධකාරයක ගිල්ලනවා කෙලින්ම. ඊට පස්සේ ඒ જાති සිතුවිලි පහළ වෙන දිගටම පහළ වෙනවා. අර ණය ගෙවෙන කම්ම පහළ වෙනවා. නමුත් මේ අම්මා දන්නේ නැහැ මේ පහළ වෙන සිතුවිලි ඔය පහළ වෙන්න ගත්තේ අර විපාකේ ආවට පස්සේ කියලා. අම්මා ඒවා පස්සේ දැනගන්නේ සද්ධර්මයක් එහෙම ඇහුවට පස්සේ නැත්තම් මැරෙන කම දන්නේ නැහැ. දැන් ඔය ලේනා කියන සතාට කියන්න බෙගුතුනි ඒක ඔය නිරුක්තියක් තියෙනවා. ලේනා කියන එක උපදින්නේ මේ ඉන්න තාක්කල් සසරේ අනිත් මිනිසුන්ව නිතර බය කරපු නිසා කියලා. මේ ලේ ධාතුව උණු කරපු නිසා කියලා එහෙම කියනවා අපේ ලොකු හාමුදුරුවෝ එහෙම. ඒක නිසා කියලා ඒ සතා එහෙම ඔබ ලේන කියන එකයි උපදින්නේ. ඒක බැලුව බැලමට පේනවා පිටු ඒක හරි. මොකද ලේන කියන සතා පුදුම බයෙන් ඉන්නේ. ඔබ දැකලා දිනවනේ ඌ ඉන්නේ හැටි. මෙහෙම කර කර ඉන්නේ හැමදේම. ඒක හැමතිස්සම ගැස්සෙනවා. දැකලා තියෙනවා නේ? අද ගිහිල්ලා බලන්න. හැමතිස්සම ගැස්සෙනවා. හැමතිස්සම ගැස්සි ගැස්සේ නැට්ට මේ අර පිටිපස්සේ නැට්ට මෙහෙම උඩ යනවා නේ එකපාරට. දැන් මෙහෙම බලන මෙහෙම බලන පුදුම විදිහට බයෙන් ජීවත් වෙන සතෙක් ඔය ලේනා කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ඒක ඒ කරගත්ත මහ පාප කර්මයට පිඟුතුනේ මේකට සිතුවිලි පහළ වෙනවා කවුරු හරි මරන්න එනවා කියලා. හිතන්නක ඔබ කොහොම ඒද කියලා ඒක. දැන් ඔබට සමාල්ලාට ඔය ගෙදර ලයික් කරන්ට් එකේම ගියාම දැන් ඔය කරවල එහෙම කොහරි යනකොට හැමදෙස්සම හිතනවා නේද මේ දැන් පිටිපස්ස අධ්‍යක් වගේ આવොත් මේ මගේ පිටිපස්සේ මොකෙද එනවද මන්ද කියලා. දැන් ඔය කාන්තායට නම් ඔය මගේ ඇති. දැන් ඔය කරවල අඳුරු පාරක වෙනදට යන පාරක දැන් තනි පංගලමේ යන්නේ හැමුණොත් එහෙම. ඔය මොකක් හරි වෙලා පරක් වෙලා ආදි වශයෙන්. දැන් යන්නේ හැමුණොත් එහෙම හැමතිස්සෙම හිතනවා නේද මොකේ කර්මය පස්සෙන් එනවද දැන් කියලා. දැන් හිතනවා තියෙම. ඒතර හරි බයක් තියෙනවා නේද? ඔබට ගොඩක් අඩුවෙන් හම්බෙලාද මේක ඉතින් ඔබ පිටිපස්සෙන් කවුරු හරි පොරෝකින් මරන්න එනවා එහෙම අවස්ථාවක් ලැබෙලා නැති වේද කොට දෙනකොට. නමුත් අන්නේ වගේ හැඟීමක් ඒ සතාට හැමතිස්සෙම එනවා. ඔබට හිතා ගන්න පුළුවන්ද මේ අපාය හැටි? ඒ අපායදී ලොකුම දරුණුකම වින්නතුනේ ඒකට කන්න බොන්න නොලැබෙන එක නෙමෙයි. ඔය තිරච්ඡාන යෝනියේ තියෙන ලොකු ප්‍රශ්නයක් ඔය. ඒ කියන්නේ ඒකේ ඒ පාප විපාකේ ඒ අපායේ විදිහ තමයි සිතුවිලි පහල කරනවා හිතට. එන අර පාප කර්මය නිසා එනවා සිතුවිලි. හැමතිස්සම හිතනවා කවුරු හරි මරන්න එනවා කියලා පිටිපස්සේ. හිතන කොහොමද කියලා මරන්න එනවා කියලා හිතෙන නිසා පිටිපස්සේ මහා පුදුම මරණ බයක් හැම මොහොතෙම උපදිනවා. ඊළඟ තප්පරේ ආයෙ හිතෙනවා. එයාක නවත්තන්න බෑ ඒක. ඒ නිසා තමයි ඒක හැමතිස්සම අර බය වෙවි ඉන්නේ. අපි ලොකුහාඳුරෝ කියනවා එහෙම කරන්න හේතුව තමයි එහෙම වෙන්න හේතුව තමයි ඒ සතරපයි ඒ කුලේ උපදින්න හේතුව තමයි මේක මිනිස්සු වෙලා ඉන්න කාලේ මිනිස්සුන්ව බය කරලා දිනන මිනිස්සුන්ගේ ලේ රත් වෙන්න බය කරලා දිනන ලේ උණු වෙන්න බය කරලා දිනන හොද්දටම බය කරලා දිනන ඒක විපාකෙට තමයි ඔය දිරිසනා වෙලා ඉපදිලා තියෙන්නේ. ඒ නිසා ඉපදිච්ච දවසේ ඉපදුන තප්පරේ ඉඳලා හිතට සිතුවිලි පහළ වෙන්න ගන්නවා එක එක જાතියේ. ඒ සිතුවිල්ලෙන් කරන්නේ හැමතිස්සෙම මැරෙන්න යනවා කියලා හැඟීමක් එනවා. කොහොමද ඒක? දැන් මග වඩන්නද? මොනවා කරන්නද වින්ගති? දැන් ඔබ හිතන්නේ ඔබ මේ ඉන්න ගම හැමතිස්සෙම ඔබට හිතනවා කියලා මේ කවුරු හරි කෙනෙක් පිටිපස්සෙන් ඔබව මරන්න එනවා කියලා හැඟීමක් එනවා කියලා. දැන් මොකද කරන්න කියලා බලන්නකො. මොකද ඔබ එනවා. ඔන්න ඔය වගේ තමයි වින්ගතුනි. ඔයකින් ඔය දරුවා එළියට එනකොටම මොකද වෙන්න ගන්නෙ? සිතුවිලි පහළ වෙන්න ගන්නවා. අම්මා දන්නේ ඒක එහෙම නිසාමයි ඒ වෙන්නේ කියලා. ඒ නිසා තමයි ඔය ලේසියෙන් අත්හරින්න බැරි ඕවා. ඒ පහළ වෙන සිතුවිලි නිසා පිඟුතින අධික ලෙස බැඳෙන්න ගන්නවා. ඒ සිතුවිලි පහළ වෙන්නේ මොකුත් නිසා නෙමෙයි. ඒ සිතුවිලි පහළ වුණේ නැත්තම් මේ දරුවට තියෙන ණය ටික මේ අම්මා ගෙවන්නේ නැහැ. ගෙවන්න නැති වෙන්න තමයි ඒ ගම් එක එන්නේ. අදහස් පහළ වෙනවට අට්ටක් ගාලා අදහස් පහළ වෙනවා. මරාගෙන මැරෙන්න හිතෙනවා කවුරු වෙනුවෙන්ද පොඩි කාරෙන්. දැන් මේ මෙච්චර දවසක් තිස්සේ අම්මා තාත්තා හිටියානේ ළඟ. ඒ ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා අර එළියට එනකොටම අර කිරියර එනවා කියලා කියනව නේද? ඔබ හිතන්න ඔබ කොහොම තණ්හාවකින් බැඳෙනවද කියලා. දැන් මෙච්චර දවසක් ශරීරේ වෙච්ච නැති විපල්යාස පවා වෙනවා. ඒ බන්ධනෙට ඒක එහෙම වෙන්නේ. නැත්තදී එහා ගෙදර ළමයි කැපදුනවා මේ කිරියරෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඒ අම්මාගේ කුසල ඒ දරුවා එහෙම ඇවිල්ලා එහෙම එනකොට අර බන්ධනේට අර සිතුවිලි පහළ වෙන්න ගන්නවා. ඒ පහළ වෙනකොට මහා පුදුම විදිහට ඇලෙනවා මේකට. ඒ ඇලෙන්නම කුණ නිසා නෙමෙයි අර නයිටික කොහොම හරි ගෙවලා දාන්න තමයි මේ තාත්තා උත්සාහ කරන්නේ මේ වෙලාවේ. නැත්තම් මේ නයිටික මේ අත්බැයි ගෙව්වේ නැත්තම් මොක වෙන්නේ? මේ එක දිගටම මේ ගනුදෙනු යනවා. ඒ පාප ශක්තියට තමයි ඒ අන්නේ ශක්තියෙන් තමයි ඒක කරන්නේ. සිතුවිලි පහල කරනවා. කෙලින්ම එනවා මන ධම්ම ගැටි ගැටි එනවා සිතුවිලි. ඒ නිසා මොකද වෙන්නේ? මේ කෙනාගේ කායික ශාරීරියේ පව වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ භෞතික ලෝකේ වෙනස් කරනවා අර ශක්තියට. හිතාගන්න කොහොමද කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මරණකම. මරණකම මොකද කරන්නේ? කන්න දෙනවා, බොන්න දෙනවා, ගලිය අදිනවා, රෙදි හොදනවා, කුණු අදිනවා, ගෙවල් හදලා දෙනවා, කන්න නැති එක යාට දෙනවා, Taman නොකා දරුවට දෙනවා, දීලා 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 අම් පුළුවන් නම් පින්තුනේ ඔබ කිව්වට විශ්වාස කරන්න මෙහෙම කෑල්ලක් කපලා උයලා දෙන්න පුළුවන්. ඒ තරම් බැඳෙනවා. ඒ තරම් බැඳෙනවා. එහෙම කරන්න හිතෙන්නේ නැහැ. දන් දෙන්නේ එහෙම. ඔය එකම එක කතාවයි තියෙන්නේ මුළු සාසනයේටම. ඒ මනුස්සයා ඒ වෙලාවේ ඒ කරපු ඒක වෙන්න බැරි දෙයක්. ඒ තරම් වෙච්ච දුර්ලභ කාරණාවක්. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඔබ කල්පනා කරලා බලන්න පින්තුනේ. ඔබගෙන් ඔබගේ අතපය හරි කපල හරි දරුවා බඩගින්නේ අන්නකොට කන්න දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා අම්මා අම්මට තාත්තට. නමුත් පන්සලක හාමුදුරුවෝ පිරිස බඩගෙන ඉන්නවා කියලා ඉවරලා අතක් කපල විකුණලා ඒකේ සල්ලි වලින් දානයක් දෙන්නේ එහෙම හිතෙන්නේ නැහැ. එහෙම හිතන්න කියලා නෙමෙයි මම කියන්නේ එහෙම හිතෙන්නේ නැහැ. නමුත් අරකට හිතන්න කියලා කවුරු දෘෂ්ටි දෙන්නේ නැහැ නේද? ඔබට දරුවෙක් හම්බුනාට පස්සේ ඔබගේ ආච්චි ආච්චි සීයා ඇහෙලිවල දැන් උපදේශන මාලාවක් දෙනවද? වෙනම දේශනා මාලාව. මොකද්ද? දරුවෙක් ලැබුණාට පස්සේ කැමති වියන් දරුවා. කිරි දෙන්න ඕන, මෙයා හොදන්න ඕනි. අම්මට හම්බෙච්ච වෙලාව අම්මා ගණන් ගන්න නේද? ළමයා පැත්ත විස කරලා නම් හම්බෙච්ච මුල්ලට විස කරන. එහෙම කරන්නේ නැහැ කවුරු. වෙනම දේශනා මාලා තියන්නේ නැහැ. වෙන උපදේශන කරන්නේ නැහැ. දරුවගෙන් තණ්හාවෙන් අයින් කරන්න තමයි උපදේශන කරන්නේ මේ. තණ්හා වෙන්න වෙනම උපදේශන කරන්නේ නැහැ. කරන්නේ නැහැ කියලා කියන්නේ ස්වභාවික වෙන්නේ සිද්ධ වෙන්නේ. ඒකයි වෙන්නේ. නමුත් මේ කෙනාට හොයා ගන්නවත් බෑ. මේ ඇදෙන්නේ පවද්ද මේ ඇදෙන්නේ පිනක්ද කියලා. වෙලා තියෙන හම්බෙච්ච මනුස්ස ජීවිතය කියන මහා දැවැන්ත පුණ්‍ය ශක්තියට හම්බෙච්ච මනුස්ස ජීවිතේ ජීවිතේ හම්බුණාට පස්සේ මැදදී උපදිනවනේ ජනක කර්ම නොවන කර්ම විපාක. ඒව තමයි ඔය ඇදෙන්නේ. දරුවෙක් හම්බෙනවා කියලා කියන්නේ ජනක කර්මයකින් ඇදෙන එක නෙමෙයි. ඒ කියන්නේ අර පහම පිරිච්ච මහා දරුණු කර්මයකින් ඇදෙන එක නෙමෙයි ඔය. ඒවෙන් තමයි උප්පත්ති හැදලා දෙන්නේ. දැන් මනුස්ස උප්පත්ති හැදිලා ඉවරනේ. ඒ මනුස්ස උප්පත්තිය හැදුනට පස්සේ ඒ මනුස්ස ජීවිතේ තියෙන තාකල් මැද දිනවනේ කරුණු. ඒව අරකටන ප්‍රබලයක් නෙමෙයි. නමුත් මැද්දදී එන ඔන්න ඔය විපාක අල්ලවදා ගන්නවා. හරිනම් අල්ලන්න ඕන ඕක නෙමෙයි. හම්බෙච්ච මනුස්ස ජීවිතේට අග්ගල් ප්‍රයෝජන ගන්නවා කියන දන්ට එන්න ඕනි. නමුත් ඒ දෘෂ්ටි කොහෙන්වත් එන්නේ නැති නිසා වටිනම දේ පැත්තට විසි කරලා දාලා මැද්දෙන් හම්බ වෙන නොවැටෙන දේවල් ටික අල්ල ගන්නවා. විවාහ වුණාට පස්සේ මහත්තයා නෝන කියලා කියන්නේ මොකද්ද? තන්නේ කරම සසර ගනුදෙනුවක් ඔය. අවුරුදු කල්ප ගානකට කලින් දහස් ගානකට කලින් වෙච්ච ණයක් ඔය එන්නේ. ඒ ණය එනවා. ඒ ආවට පස්සේ කරුමේ කියලා කියන්නේ ඒ නෝනව දැක්කකම මේ මහත්තයාට හිතන මොකක් කරන්න කියලාද? අනේ රකින්න ඕනි. අනේ රකින්න ඕනි කියලා හිතන. දෑවැදි නැද්ද? එපා. ඔයාට ගියන්නේ නැද්ද? ඕන්නේ අපේ ගෙදර ඉන්න පුළුවන්. ගෙවල් එපා. මේ මේ නාඹට හිතනේව. ඈ? ඔයාට රස්සාවක් නැද්ද? කමන්නේ. ඔයා රස්සාවල් කරන්න ඕන්නේ. ඔයා ගෙදර ඉන්න. මං අදින්නම් කෑම. මං අදින්නම්. අදින්නම් මං අදින්නම්. ඔන්න හිතෙනේ. ඒකට දෙමාපියන්ට එහෙම අදින්ඤං කියලා හිතෙන්නේ නැහැ. මොකද දෙමාපියන්නේ කාට අදින්ඤද? මට අදින්ඤ. මොකද දෙමාපියෝ කියන්නේ ඒ වෙන ණයක් නේ. මේ ණය දැන් පටන් ගන්න යන්නේ. මං අදින්ඤං කෑම. ඔයාට අම්මා තාත්තා නැද්ද? ප්‍රශ්නයක් නැහැ මං ඉන්නේ. ඕන දෙයකට මං ඉන්නවා. අනේ ඔය සමහර එවුන්ට අවුරුදු 16න් 15න් ඕක වෙනවා. ඒ උන්ට ජීවිත අත්දැකීමවත් නැති නිසා උන්ට හිතන මොකද්ද? දැක්ක ගමන් හිතනවා අර චිත්‍රපටි වල එහෙම බලලා තියෙන දේවල් දැකලා අර කොහෙද කණ්ඩා කුඩට ගිහිල්ලා ලුණුයි බතුයි ලුණුයි බතුයි කන්න දෙන්න අපි ලුණුයි බතුයි කමු සාරි ඉරලා දාමු කර්ටන් වලට. එහෙම කියලා දාමු කියලා ඒ ගුණාට හිතෙනවා. ඔබ දන්නවද එහෙම හිතෙන්නේ ඇයි කියලා ඒ කොල්ලට? ඒකක් දිවෙලා තිනවා ණයක් ආයි අරන් ගෑණි හිතලා තිනවා ඒ කාලේ මොකද්ද? තෝ මට මේ කරපු අපරාධෙට තෝ මගෙන් සල්ලි ගත්තා ඒ ටික ගෙව්වේ නැ නැත්තම් තෝ මගේ වත්කමක් පරිශීලනය කළා ඒක මට ආයි දුන්නේ නැ නැත්තම් අහවල් හොරෙක් වෙලා ඔබ ඉන්න කාලේ ඔය කියන නෝණගේ ගෙදෙට්ට පැනලා ඒ ගෙදර තියෙන බඩමුට ඔක්කොම ඔබ හොරගම් කරන් ගියා ඒ හොරගම් කරන් ගිය වෙලාවේ ඒ ගෑණි සාප කළා තෝගේ රීරි මාංශේ උරාගෙන හරි මගෙන් අරන් ගිය ඔය හොරගම් කරන් ගිය බඩුවලන මන් අය වාරුව ගන්නවම තමයි කියලා ආන්ගේ ගත්ත වාරුව තමයි දැන් හැදෙන්නේ ඊට පස්සේ එනවනා එදා මලා අර හොරන් කරන් ගිය හොරත් මලා ඊට පස්සේ අද්දව ගානක් ගියා ගිහිල්ලි වෙලා අර ගෑනු කෙනා ආයි උපදිනවා උපදෙලා අර දෙමාපිය ගාව ඉන්නවා දැන් සමනලී වගේ එහෙම යනවා ඒවා එක එක පාටින් ඇඳගෙන දැන් යනවා පවුඩර් දාගෙන අර භූතයා එනවා කොහෙන් හරි ආපු ගාව මොකද වෙන්නේ අර ගත්ත අදිෂ්ඨානයට අදාළව අර මහා ගනුදෙනුව ක්‍රියාත්මක වෙන්න ගන්නවා ඒ ගනුදෙනුව කොච්චර ප්‍රබලව ක්‍රියාත්මක වෙනවද කියලා කියනවා නම් දෙන්නගේ හිත් දෙකට සිතුවිලි පහළ වෙන්න ගන්නවා දැකලා පුරුදු වගේ සසරේ ලොකු පුරුද්දක් තියෙනවා මටම හරියනවා මං හිතන්නේ කියලා අර කෙල්ලට හිතෙනවා අරග කාට හිතන මොකද්ද අනේ මෙයා නැතුව මොන ජීවිතයක්ද ඈ මොකට ඉගෙන ගන්නේ ඇයි තව කල් ගෙවන්නේ ඇයි රැකියා කරන්නේ දැන් 16යි කමක් නැහැනේ කුලියක් මලියක් කරගෙන මේ මේ ස්ත්‍රියව අරගෙන ගිහිල්ලි වෙලා ජීවත් වෙන්න තියෙනවා නම් මට ඊට වඩා සතුටක් නැහැ කියලා අර හොරාට හිතෙනවා කලින් අද්දවේ හොරගම් කරපු බඩුවල අයිතිකාරයට හිතෙනවා ඉතුරු එක එවුන් දෙන්නට තේරෙන්නේ නැහැ මේ මොකද්ද මේ වෙන්නේ කියලා ඊට පස්සේ ඒක ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා පිංගුතුනි බන්ධනේ කොච්චර වැඩිද කියන්න ඒකට සිතුවිලි පහළ වෙන්න ගන්නවා මේ දෙමාපියو කියනවා මේ දෙමාපිය ඉස්සරහා තියාගෙන බයිනවා තෝගේ වයස අවුරුදු 16යි ඉගෙන ගනින් අරම කරාම මෙහෙම කරන් ඕවට නා හවු වෙන්න බෑ එක එක ඌර චක්‍රමාල හැමතැනම කරගෙන කොල්ලෝ හවු වෙන්න පව කිසිම දෙයකට එහෙම කියලා දැන් දෙගෙන් දෙකටම කිව්වත් මොකද වෙන්නේ ඒ ඔක්කොම පරයා අර පාප කර්මේ නැගෙනවා ඒ නිසා තමයි ඔය කියන කිසිම දෙයක් අහන්න හිතෙන්නේ නැත්තේ ඔය කාලෙට මුරණ්ඩු ගමන් නිසා නෙමෙයි ඌ හොරා නිසා මේ මොකද පාප කර්ම ඇදෙන්නේ මෙපෑ පිඟුතේ ඔබ හිතා ගන්න මේ ශක්තිය කියලා කියන්නේ හරි ප්‍රබලයි පිඟුතේ ওই ශක්තියට පුළුවන් පිඟුතේ මේ පෘථුවි අභ්‍යන්තරේ සතර අපායල් මවල දෙන්න ඒ තරම් ශක්තිය ප්‍රබලයි එහෙනම් ওই ශක්තියට මහා කජ්ජන් නෙමෙයි ඕකට මන ධම්මයක් ගෙන හද දෙන එක ඕක බොහොම ඊසි වැඩක් ඕකට ඔය පිඟුතේ මේ සද්දන්ත ශරීර නිර්මාණය කරලා දෙන්නේ මොකෙන්ද ඔය කරන්නේ කවුද කරන්නේ ඔවා පුණ්‍ය ශක්තිය පාප ශක්තිය කරන්නේ ඔවා මේ ඝන බොල් පොලොවක් නිර්මාණය කරලා තින් කවුද කරන්නේ මේ හිතවල නැගෙන ශක්තියෙන් කරන්නේ එහෙනම් ওই ශක්තියට මහා කජ්ජාන් නෙමෙයි හිතර සිතුවිලි ගෙනහලා දාන එක මේ සිතුවිලි උපදිනවා මේක දිලි එනවා එන දිගින් දිගට මේ මනදම් එනවා මේ කොල්ලට මේ මොනවාක්වත් තේරෙන්නේ නැහැ නේද මේ බණක් අහන්නේ නැහැ නේ උන් ඉතින් ඒ නිසා මොකෝ කරන්නේ අරග පැටලෙනවා ඒ පැටලෙන හරි ෆිල්ම් එකක් වගේ ඒ එවුන් දෙන ලං වෙනකොට ගන්ධබ්බ රැළ මොකෝ කරන්නේ උන් බලාගෙන ඉන්නවා ඒ දෙන්නගේම ණය ගන්න බලන් ඉන්නේ උන් ඉන්නවනේ දැන් එකතු යන් උන් ගිහිල්ලා මෙහෙන් සපෝට් කරනවා එහෙන් මෙහෙන් සපෝට් කරනවා ඒ වගේම අමනුෂ්‍යයෝ ටික ඒ උන් වෙනම ඉන්නවනේ වෙනතුනි උන් දෙන්නගේම නායකයරෝ ඉන්නවනේ වෙනම උන් මොකද කරන්නේ අමනුෂ්‍යයෝ මුසි මොකද කරන්නේ අර ගනුදෙනුව දැන් පියෝ ගන්න තියෙන හොඳම chance එක මේක ඒ නිසා එහෙට මෙහෙට යනවා කපුව ගැඟට රින්ගනවා එහෙම කරනවා ඉතින් ඒක කියනවා අන්තිම කපු ගොයිය දන්නෙත් නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක වින්දුනේ හරි ගාන්ට යනවා ඒව මේ මේ මෙන්න මේ කතා කරන නොපෙනෙන ලෝකේ. නොපෙනෙන ලෝකේ නොහොත් මේ විපාක ක්‍රියාත්මක වෙන විදිහ. කපු මහත්තයා දන්නෙත් නැහැ උන් දෙන්න ඇහිලා වාඩි වෙච්ච ගමන් ඒකට සිතුවිලි පහළ වෙනවා නීමට ගලපින දෙන්නේ කොහොම. බොරුවක් කියලා උන් දෙන්නා ගලවලා දාන්න ඕනේ. කපු මහත්තයා දන්නෙත් නැහැ මුන් දෙන්නගේ ශක්තිය එක හරහා දැන් ඇදෙනවා කියලා. ඒක හිතන් ඉන්නේ ඒක තමයි ඔක්කොම දන්නේ කියලා. ඒ ඉතින් අවිද්‍යාව. මොකද මේ සබහාදාම විපාකයක් නෙමෙයි තියෙන මේකදුනේ. ওই විපාකේ හරහා එක එක ශක්තිය ඇදෙනවා. කපු මහත්තයා ඉස්සරහා වාඩිනාට පස්සේ මේ උන් දෙන්නගේ ශක්තිය ඇදෙනවා කාගේ හරහාද? මෙතනින් ඇදෙනවා. කපු මහත්තයා ඒක දන්නේ නැහැ. ඒ මහත්තයාද එක එකව කියනවා දැන්. හෝගාලා කියනවා. ඉතින් දෙමාපිය බලන් ඉන්නවා. ඉතින් ඔය ඇසෙන් නැන්දවල එමත් ඉන්න. ඒ තව සමහර තව ගණ දෙනු කාර්යෝ. හොඳ වලම් මුට්ටි පාරක් ඔලුව පුරා වදින දිනවනා නා. ඒකත් දැන් ඇදෙනවා. ඉතින් නැන්දම් වරි දෙනවා අනේ සීදේවි කෙලි පොඩ්ඩ අනේ දෙරෙක්කන් ආවනම් හරි මටම ගැලපෙනවා මගේ මං වගේමයි කියලා. අරන් ගල සතියක් ගියාට පස්සේ ගුටි කනවා බැනුන් අහනවා. බලන්න මේකට මේ මේ මේක වෙන විදිය. ඉතින් ඔය ඔක්කොටම හේතුව අපි තේරුම් බේරුම් කරගන්න ඕන මොකද්ද? මේ හම්බ වෙච්ච එකේ වැඩේ නෙමෙයි අන්තිමට කරන්නේ. හම්බුනේ මනුස්ස ජීවිතය. මොනවා කරන්නද? ඒකෙන් කරන්න පුළුවන් උප්පරිම දේ කරගන්න. ඔබට මනුස්ස ජීවිතයක් හම්බුනේ මේකුතුනි සසර පුරා කරපු පව් ගෙව ගෙව ඉන්න නෙමෙයි. ඒක ගෙවන්න වෙන ජීවිත හම්බු වෙනවා. ඉන්නකො වෙයිටින්. සසර පුරා කරගත්ත පව් ගෙවන්න ජීවිත හම්බ වෙනවා. මොනවාද? පෙරේතය. පෙරේතය වෙලා හම්බුනට පස්සේ දැන් මොනවද ගෙවන්න තියෙන්නේ? දැන් ඒක නිදහස ගෙවන්න පුළුවන්. ඇයි දුක් විඳලා ඉල්ලලා ගන්නෙ මේකේ? පෙරේතෙක් වුණාට පස්සේ ඔබ කැමතුනද අකමැතුනද මොනවද දෙන්නේ? මුළු සසරෙම කරපු සියලු පව් ගෙවෙනවා 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 කල්ප ගණන් ඔටෝ ගෙවෙනවා. ඉතින් ඒක වෙනකම් වේටින් ඉන්නකෝ. ඇයි තිරිසනෙක් වෙලා ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? කැමතුනද අකමැතුනද සේරම පව් ගෙවෙනවා. නිරේට ගියා කියලා කියන්නේ හැක්ක ඇයි පිල්ලමක් ගහන වාරයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හැම තප්පරේම හැම මිලි තප්පරේම ගින්නෙන් පිච්චි 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 මොකද වෙන්නේ? පව් ගෙවෙනවා නේද? දැන් දේවදත්ත හාමුදුරුව කරගත්ත පව් අර කරගත්ත මහා දැවැන්ත පාප කර්මය නිසා දැන් මොකද වෙන්නේ? ඈ ඇඟේ අස්ති දක්වා හැම මිලි තප්පරේම පිච්චෙනවා. අර ගෑස් කටරකින් පුච්චනවා වගේ මුළු ඇඟම. ඉතින් වේටින් හිටියා නම් ඉවරනේ. දැන් බලන්න උන්වහන්සේ වෙච්ච දේ. උන්වහන්සේ හම්බුනේ මොකද්ද? පුණ්‍ය ශක්තියට මනුස්ස ජීවිතය. නමුත් අද්දගත්තේ මොනවද? කරගත්ත පාප කර්ම ටික. සසර ගනුදෙනු ටික අද්දගත්ත මැද්දේ. අද්දගත්ත නිසා මොකද උනේ? වටිනම දේෙන් වැඩේ කරගන්න බැරි වුණා. ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදිරි මොක්පුර. හම්බෙච්ච චාන්ස් එකේ වටිනම දේ පාවිච්චි කරේ නැහැ. නොවටින දේවල් වලට ලොල් කර කර නොවටින දේවල් ලං කරගත්තා. ලං කරගත්ත නිසා දැම්මක උනේ අන්තිමට. දැන් චාන්ස් එකක් හම්බුණා. ඔය හම්බෙච්ච චාන්ස් එකට දැන් ආයි අද්දලා ගෙන්න ගන්න දෙයක් නැහැ. අන්න අන්තරීයයි. අද්දලායි ගෙන්නන්න දෙයක් නැහැ. දැන් ඒවා විතරයි එන්නේ. දැන් සෑම නිමේෂයකම ඇඟේ අස්ති දැවෙන තරම් ගින්නට අහුවෙලා පිච්චිලා යනවා. ගව්වක් යනකම් බලන්නවත් බෑ කියලායි කියන්නේ. සාමාන්‍යයෙන් ඒ දැවෙන ගිනි රස්නේ ගව්වක් ඈත ඉඳලා දැක්කත් ඇස් දෙක පිච්චිලා යනවා කියලා කියන ඒ තරම් හීට් එකක් කිය. ආන් ඒකේ රොස් වෙනවා. කොච්චර කාලයක්ද? ඈ දැනට අවුරුදු 2600යි. දැනට තාම අවුරුදු 2600 තිස්සේ රෝස් වෙනවා. උන්නාස කියන්නේ බිකුතු බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන තැන තියෙනවා. ඒ ඉඳලා කකුල් දෙක දක්වා කෙලිම යගදාවක් ගිහිල්ලා තිනවා. මේ යන යගදා ඇඟ හරහා ගිහිල්ලා පොළොව මේ යට තියෙන ලෝ ස්තරේ හිර වෙලා තිනවා. මේ පැත්තට එකක් ගිහිලා තිනවා මෙහෙම ගිහිල්ලා මේක හිර වෙලා තිනවා. ඒ විදිහට හය පැත්තකින් ආපු යගදාවල් ඒ මේ අත හිර වෙලා මැද්දේ ඔලුවත් හොල්ලන්න බැරි ගන්නට හිර වෙලා ඉන්නේ කියලා කියන්නේ. ඒකට හේතුව විදිහට කියන්නේ නිසල බුදුන්ගේ ලේ සසල කරපු නිසා. දැන් නිශ්චලව ඉන්න විදිහට කය හැදිලා තියෙන්නේ. හොල්ලන්නවත් බෑ ඔලුවත් හරවන්න බෑ කියලායි කියන්නේ. ඔලුව හොල් හරවන්නවත් බැරි ගන්නට ඔක්කොම ලොක් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි නිසල වෙච්ච ලෞතර බුදු පියන් වහන්සේ නමකගේ ලේ සොලෝපු නිසා දැන් හෙලවෙන්න බැරි වෙන්න හිර වෙලා තියෙන්නේ පාප කර්මයට. ඒ හිර වෙලා තියෙන ඒ ලෝහ කුටීරය ඇතුලේ හය දිසාවෙන් එන ගිනි ජාලා ඇඟ හරහා ගිහිල්ලා අනිත් පැත්තේ බිත්තිය වදිනවා කියලා කියනවා. හය පැත්තෙන් ගිනි ජාලා ඇවිල්ලා හෙල්ලෙන්නවත් බැරි මිනිස්සයව රොස්සෙන්. ඒක තමයි උන්නාසයට ලැබිලා තියෙන පාප විපාකය. දැන් අවුරුදු 2600 ගානක් තිස්සේ පිච්චෙනවා. එක ඇසිල්ලකවත් වෙලාවක් නැහැ අඩුම ගන්න බෙල්ලවත් හරවල බලන්න. එහෙම එකක් තමයි අවිති මහ නරකාදී කියලා කියන්නේ. නරකාදී කියලා කියන්නේ එහෙම එකක්. ලේසි වැඩ නෙමෙයි මේවා. ඉතින් ඒකයි කියන්නේ මේක. දැන් ඔය දැන් උන්නාන්සේ ඒව අද්දල ගන්න දෙයක් නැහනේ. දැන් ආයෙ අමුතුවෙන් අද්දන්න දෙයක් නැහැ. දැන් මොකෝ වෙන්නේ? දැන් එනවා. දැන් මිනිස්සෙකුට වින්නතුනි අපරාධය අන්න ඒකයි මේ කියන්නේ. ඔබ මනුස්සත්බැවය කම් වෙලා ඒ අද්දැවේ තුල පාප කර්ම අද්ද ගන්න වැඩක් කරනවා නම් මහ පුදුම කර්මයක් ඒක. පුදුම අපරාධයන්නේ. මනුස්ස ජීවිතේ තියෙන්නේ ඒකට නෙමෙයි. මනුස්ස ජීවිතේ කියන එකේ පුණ්‍ය ශක්තිය අද්ද ගන්නන්න පුළුවන් තරම්. පාප අද්ද ගන්න නැතුව. ඔය ඔබ වින්නතුනි ඇමිනිලා පැටිලිලා ඉන්න මොනවහරි තියෙනවා නම් ගනුදෙනු. ඔය ඔක්කොම පව් වින්නතුනි. ආයේ වෙන මුකුත් හොයන්නේ තන්නි කරම පව්. ඔය තියෙන්නේ සසර පුරා වෙච්ච ණය ඔය ඇදෙන්නේ. ඇදෙනවා. නමුත් වින්නතුනි එක තප්පරයකට ඔබ තේරුම් ගත්තා නම් ඔය හිතට එන සමහර සිතුවිලි කියලා කියන්නේ ඒ පාප කර්මයේ ඇදෙන එක නවත්තන්නේ නැතුව තියාගන්න. මේ කර්ම ශක්තිය විසින් නිර්මාණය කරන දේවල් කියලා අල්ලගත්තොත් බුදුන්ගේ බණක් කරේ අහලා ටක් ගාලේ හොයාගෙන ඒකෙන් ගොඩ යන්න පුළුවන්. නිදාස් වෙන්න පුළුවන්. සිතුවිලි එන එක නවතින්නේ නැහැ. නව සමානතරේ මේ වෙනස් කරගත්තොත් ඕක එන එක නවතිනවා. නැත්තම් මේක වෙලා තියෙන්නේ මේකේ ඔය සැරිසරසර ඉන්නවනේ හැමදැනම. ඒ සැරිසරන කොට අර මහා ප්‍රබල කර්ම ඇදෙන්න ගන්නවා. ඇදුනට පස්සේ අපරාධي හම්බෙච්ච මනුස්ස ජීවිතේ නිකන් විනාශ වෙලා යනවා. අපි මේ කතාව කියන්නේ මොකුන් නිසා නෙමෙයි. දැන් ඔය ලැබෙන වැඩිම පුණ්‍ය ශක්තියට ලැබෙන දේ හරියට කලමනාකරණය කරගත්තේ නැත්නම් මහා අපරාධයක් සිද්ධ වෙනවා. ඔබගේ ජීවිතේ කලමනාකරණය කරගත්තේ නැති නිසා වගේ. මොකද බොහෝම අමාරුවෙන් කරගත්ත මහා පිනකට තමයි ওই මනුස්ස ජීවිතේ හම්බුනේ. දැන් ඒක කුණු කාණුවට දාලා නම් තියෙන්නේ මොන අපරාධයක්ද? ඒ පුරුද්දට බින්දුතුනේ මේ ලැබෙන සද්ධර්මයේ හෝ මේ ලැබෙන වටපරිසරයේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එකත් කුණු කාණුවට වැටෙනවා. අර පුරුද්දට ඔක වෙන්නේ. එන්නේ වටිනම දේවල් වටිනවා කියලා හොයාගන්න බැරි නිසා ඒවා මැනේජ් කරගන්න බෑ. මේ සේවා වැටෙන කුණු කාණුවට මහා අපරාධයක් අන්න එකේ සිද්ධ වෙනවා. ඒක අපි නවත්ත ගන්න ඕන කොහොම හරි කරලා. ඒ නිසා ඔබ මේ දුක් මහන්සි වෙලා වෙහෙස වෙලා ඔය කරගන්න මේ මහා පින්. ඒ පිනට නිවන උදෙසා පිනක් ඔබ කරා නම් ඒකට මතක තියාගන්න ඔබට හම් වෙන්නේ නෑ පිඟුතුනේ. ඔය කයට ලැබෙන දේවල් අනම්මනං ඕවා හම් වෙන්නේ නෑ. හම් වෙන්නේ දහම් විතරයි. දැන් ඒකේ වැඩක් ගත්තේ නැත්නම් ඔය මනුස්ස ජීවිතයක් හම්බෙලා ඔය සාමාන්‍ය ලෝක මිනිස්සු කරපු දෙයට සමාන වෙන ඕක. එහෙස ඒක වෙන්න දෙන්න එපා. දැන් ඔබට මොන මොනවාරි සසර බන්ධනක් තියෙනවා නම් පිටින් ඒව ගැන ඔබට පුළුවන් ඕන ඔය විදිහට හිතන්න. මේ දැන් මේක මේ හිතන්න කියන්නේ ගැටෙන්නේ එහෙම නෙමෙයි හොඳේ. මේ තරහ වෙන්න නෙමෙයි කාත් එක්කව. තරහ වෙන්න නෙමෙයි තියෙන්නේ. බන්ධනේ ලියන්න. බන්ධනේ ලියන්න උපකාර වෙන හේතුඵල දැක්කන. මොකද බැඳීම් ලියන බුදුහාමර දේශනා කරේ මොකද්ද? ගැටෙන්නද? ගැටෙන්න කිව්වේ නෑ කිසිම තැනක. හේතුඵල දකින්න කියලායි කිව්වේ. ඒ කියන්නේ ඔබ දැන්ට මොනවා හරි වගකීම් යුතුකම් ඉටු කරගෙන යනවනම් මොකද්ද ඔබ දකින්න ඕන ඔගේ? ඔබ ඔගේ හේතුඵල දකින්න. අපිරිය කරන්නවත් ගැටෙන්නවත් බයින්නවත් ඒව මෝඩ වැඩ කරන්න යන්න එපා. හේතුඵලය දකින්න. හේතුඵලය දැක්කම පිඟුතුනේ ඔබ ඕක ගනුදෙනුව නිසා කරගෙන යනවා කියන තැනට හිතපත් වෙනවා. ඒ කියන්නේ හරියට ඔබේ කකුලක් කැඩලා ගියාට පස්සේ දැන් කකුල කැන්නේ මොකටද? පාප කර්මයකටනේ. දැන් කකුල කැන්නලා පස්සේ මොකද ඊට පස්සේ කරන් තියෙන්නේ මුළු ජීවිත කාලෙම? දැන් බකල් ගගා ඇවිදින්නයි තියෙන්නේ. දැන් කකුල කැන්නන පස්සේ ඒකට පොල්ලෙන් ගාලා හරියන්නේ නැහැ. තවත් මේක මගේ කකුල කැන්න කියලා. අන්න ඒ වගේ කරගන්න එපා. දැන් ඔබ මොන හරි බන්ධනවල දැන් පැටලිලා ඉවරන. දැන් එතනින් එහාට කරන්න තියෙන්නේ දැන් කරන්න දෙයක් නැහැනේ ඔකට දැන්. එහෙනම් කරන්න තියෙන්නේ ඒක තේරුම් අරගන්නයි තියෙන්නේ. මේ හේතුවිලි පහළ වෙන්නේ මෙන්න මේක නිසා. මෙන්න හේතුව මෙන්න ඵලය. මේ බන්ධනේ පටන් ගත්තේ මෙන්න මෙහෙමයි. මෙන්න හේතුව, මෙන්න ඵලය. ඒතොර දැන් මම මේ උදේහව රස්සාවල් කර කර රස්සාවල් කරලා මේ පෝෂණය කරන්නේ ඇයි? මෙන්න හේතුව, මෙන්න ඵලය. ඒක නිසා පෝෂණය කරනවා මිස ඔය ගුණාට ඇඳිලා ඉන්න එපා. ආන් එතකොට මොකද වෙන්නේ? ඔබේ අදාළ වගකීම කරලා ඒ දරුවට හරි නෝනට හරි මහත්තයාට හරි අදාළ වගකීම කරනවා. නමුත් ඔබ දන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට වෙන්නේ එකම එක දෙයයි, තණ්හාවෙන් බැඳෙන්නේ. මොකද තණ්හාවෙන් බැඳුනොත් පින්විරි දුක උපදිනවා. තණ්හාවෙන් බැඳුනේ නැත්නම් හේතුඵල ධර්ම විග්‍රහ කරගන්න එකෙන් හිතින් අන්න දුක උපදින්නේ නැහැ. හැබැයි කායික දුක ඉතුරු වෙනවා. දැන් පාන්දර තුරු නැගිලා රස්සාව කරලා සල්ලි හම්බ කරනවා කියන එක මානසික දුක සීරෝ කළත් කායික දුක තියෙනවා. ඉතින් ඒක අයින් කරන්න අපිට බෑ. නවතින් ඒ මට්ටමින්වත් නවතින් අඩුම ගන්න. දැන් ඔබට දරුමුණු පුරෝ ඉන්නවනම්, දරු පැටව ඉන්නවනම් දැන් කරන්න දෙයක් නැහැ පිටතට. ඔබ අද්දගෙන ඉවරයි. එතනින් එහාට ඒ දරුවට බැඳෙන එක නවත්ත ගන්න දැන්. මොකද බැඳෙන්නේ ඔබ අවිද්‍යාවෙන් හිතන නිසා. මිසක් ඔබ දරුවව හදා වඩා ගන්නවා කියන එක තණ්හාවෙන් හේතුවක් නෙමෙයි. හැබැයි ඒක තණ්හාවෙන් පරිසරයක්. නව තණ්හාවෙන් හේතුවක් නෙමෙයි. දැන් එහෙනම් ඔබ ඇස් පේන එක තණ්හාවෙන් හේතුවක් නෙමෙයිද? නේ? තණ්හාවෙන්නත් හේතුවද? පේන්නේ නැත්නම් බැඳෙන්නේ නැහැ නෝට. නවත් එහෙම කියලිවල පේන එක නවත්තන්න ඕනේ නැහැ, තණ්හාවයින් කරන්න. අවිද්‍යාවෙන් නයින් කරන්නම් හරි. ඒ වගේ තමයි දැන් ඔබට දරුවෙක් ඉන්නවා කියන එකෙන් දරුවාට කන්න බොන්න නොදී ඒකව මරලා දානවා කියන එක කරන්න ඕනේ නැහැ. කන්න බොන්න දෙන්න. හැබැයි අවිද්‍යාව පටලේ අයින් කරන්න. ඒක අයින් කරාට පස්සේ දුක නැතුවව කරන්න පුළුවන්. දැන් මෙතන විවාහ වෙච්ච නැති විවාහ වෙච්ච බලන් ඉන්න ගොයියෝ ඉන්නවනම් දැන් ඒක ගන්න එපා ගානට කරකෝල. ආ අය කියන්නේ. එහෙම නේද උනේ? අපි තණ්හා ඉන්නේ. අපි තණ්හා වෙන්නේ නැහැ. නමුත් අපි ඒ වුණාට පොඩ්ඩක් දුක් විඳින්නම් ඈ. තණ්හා වෙන්නේ නැහැ. අපි කෑමක අපි හොදි උයන්ඥා. අපි මිරිස් කොටන්ඥා. අපි පොල් ගාන්ඥා. අපි බත් අම්බන්ඥා. තණ්හා වෙන්නේ. දැන් ඒ ගොයියෝ මේක ගන්න එපා. මම තණ්හා වෙන්නේ නැහැ හැමදේම. මම රස්තාවට ගිහිල්ලෙන්නම් ඒ වුණාට. ඒ ඇවිල්ලා ඒ වෙන ප්‍රශ්නයක්. ඒ ඇයිට නෙමෙයි මේ කිව්වේ. එයාට මොකද කරන් තියෙන්නේ? මොකද කරන් තියෙන්නේ? මුකුත් කරන් දෙයක් නැහැ. මේ ඇදෙන්නේ යන්නේ මහා මරාලයක් මගේ ජීවිතේට. මේ ඉන්නේ හොඳ පොටක් නෙමෙයි කියලා ඉවරලා වහම් පැත්තකට. කැමති නා? නැත්තම් ඉතින් හොණ එකක් කරගන්න. කරලා බලන්න ඉතින්. ටික දවසක් ගියාට පස්සේ තේරෙයි මොකක්ද දැන් මේ වෙන්නේ කියලා. ඒ ඇයිට නෙමෙයි මේ කිව්වේ, මේ කිව්වේ අනිත් ඇයට. ඒ නිසා දැන් මේ කතා කරන්නේ. මේ හැමදේම කතා කරන්නේ ඔබගේ පින්ඵල කියන ඒවා. හරියට මැනේජ් කරගත්තේ නැත්තම් ඔබ දන්නේම නැතුව ඔබ පව් කකා ඉන්න මිනිස්සෙක් බවට පත් වෙනවා. ආ අපරාධයක් ඒක. ඉතින් ඒක වෙන්නේ නැති වෙන්න මේ සියලු පින්ඵල හරියටම අපි කළමනාකරණය කිරීමක් කරගමු. මොකද පින්ඵලයට සද්ධර්මය හම්බ වෙනවා. ඒකට ඔබ ගාව හොඳ මැනේජ්මන්ට් එකක් තිබ්බොත් ඒකට වැඩනට පස්සේ හරි ලස්සනට කාලයත් එක්ක මුහු වෙලා යනවා. නැත්තම් පින් කරනවා ඵලය හම්බ වෙනවා, කානුවට වැටෙනවා, කාලේ නාස්ති වෙනවා. ඒක තමයි හම්බ වෙන්නේ. සෙන්සුරාදර හැමදාම බණ එනවා, බණ අහනවා, ඒ අහන ඔක්කොම පුටු උඩින් තියෙනවා, නැගිටිනවා, සතිය ගත වෙනවා. සතිය 2 3 4 5 6 7 8 9 10 කියලා දැන් සමහර අය මෙතන ඇති අවුරුදු අවුරුදු 5 පැනලා බණ අහන්නේ මෙතනදී මට හොඳට විශ්වාසය ඉන්නවා ඇති කියලා. අවුරුදු 5ක් දැන් බණ අහනවා. නමුත් තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඒක ඔබ කාටවත් ඇඟිලි දික් කරන්න එපා. සද්ධර්මයේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකයි කිරි ගහට යන වගේ. සද්ධර්මයේ හරියටම හරි. සද්ධර්මයේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබගේ පුණ්‍ය ශක්තියෙත් කිසි ප්‍රශ්නයක් නැහැ අතර. ඔබට හොඳට පිනුත් තියෙන මොකද ඔබ පින් කරන්න දක්ෂයි. මොකද නැත්ද එතකොට? කලමනා කරන්නේ නැහැ. poor management. කලමනා කරන්නේ නැති නිසා තමයි අවුරුදු 5 පුරාම ওই ප්‍රශ්න විසඳුන්නේ නැත්තේ. එහෙනම් දැන් කැමති අයට පුළුවන්, හැකියාව වෙලාව තියෙන අයට පුළුවන් අපි මේ උදව්වක් කළේ පිටුතුනි කරන්නම කියලා කියන්න බෑ. ඇයි? ඔබ අපි ගාව ඉන්නේ නැහැ නෙමෙයි. විදන්න ඔව මොනවද කරන්න කියලා. කරන්නම කියලා කියන්න බෑ, කැමැතියට කරන්න පුළුවන්. කැමැතියට කරලා යහපතක් කරගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද හැමෝටම? දැන් එහෙනම් අපි ඒ විදිහට කරන්න උත්සාහ කරමු. ඒ වගේම පිඟුතුනි පුංචි කරුණක් තියෙන ඔබට මතක් කරන්න, දැන් මේ මග වඩාගෙන යන වැඩපිළිවෙලේදී දැන් ඔබ හැමෝම දන්න කොටසක් තියෙනවා, මේ මනසේ මැවෙන ලෝකයක් තියෙනවා නේද? මනසේ මැවෙන ලෝකයක් තියෙනවා. ඒක රවුන්ද හතරැස්ද? ඈ ලෝකයක් නැති රවුම් වෙන්න බෑ. මනසේ මැවෙන ලෝකේ රවුන්ද? ඈ එහෙම බෑ. ඒක එහෙම පමණවන්න පුණුව එකක් නෙමෙයි, රූපයක් නෙමෙයි, ඔය නාම ලෝකයන්නේ. එතකොට ওই මනසේ මැවෙන ලෝකය කියන එක පිංගතුනි අපි හොඳට තේරුම් ගන්න ඕනි. ඕක ගැන ඒකට හේතුව ওই මනසේ මැවෙන ලෝකය ගැන තේරුම් ගැනීමෙන් විතරයි ඕකට තියෙන බන්ධනේ ලියන්නේ. වෙන කිසිම ක්‍රමයකට ඕකට තියෙන බන්ධනේ ලියන්නේ නැහැ. ඒ කියන්නේ මනසේ මැවෙන ලෝකෙට බණින එකෙන් ලියේද? මොකද මනසේ මැවෙන ලෝකෙට තණ්හා වෙලා ඉන්නවා. ඒ තණ්හාවෙන් හිත අයින් කරගන්න ඒ මනසේ මැවෙන ලෝකෙට බයිනවා. එහෙම හරිනවද? ඒව හරියන්නේ නැහැ. මනසේ මැවෙන ලෝකයේ තේරුම් ගැනීම විතරමයි කරන්න තියෙන්නේ. ඒ තේරුම් ගන්න නම් ඊට කලින් කරන්න ඕන කොටසක් තියෙනවා, මනසේ මැවෙන ලෝකයේ පිළිබඳ සිහියෙන් ඉන්න එක. සිහිය පැවැත්වුවොත් මනසේ මැවෙන ලෝකයේ මැවුණා කියලා තේරුම් ගත හැකි. මැවෙනවා හෝ මැවුණා කියලා තේරුම් ගන්න පුළුවන්. එතනින් තමයි පටන් ගන්න වැඩි. මොකද ඒක වුණොත් තමයි ඊළඟට යන්න පුළුවන්. හැබැයි ඔබට මේක මම පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නම්. ඒක බොහොම පරිස්සමින් තේරුම් බේරුම් කරගන්න. දැන් මේ මනසේ මැවෙන ලෝකයේ පිඟුතුනි ආකාර පහකට ප්‍රධාන වශයෙන් හැඟෙනවා. ඔය හැඟෙන හැඟීම කියන එක. දැන් ඔබ දන්නවා ජාතියනේ ඔය හැඟින්. ජාතිය කියලා කියන්නේ මනසේ මැවෙන ලෝකයේ අවසන් අදියර. ඉගෙන ජාතිය දක්වාව කියලා කියන්නේ මේ ලෝකේ කම්ප්ලීට්ලි හැදුනා කියන එක, සම්පූර්ණ වුණා. ඔන්න ඔය මනසේ මැවෙන ලෝකයේ පිඟුතුනි ආකාර පහකින් විද්‍යාමාන වෙනවා. ඒකට කියනවා රූප ලෝක, වේදනා ලෝක, සංඥා ලෝක, සංකාර ලෝක, විඥාන ලෝක කියලා. ඒ කිවි මේ මනසේ මැවෙන ලෝකයේ ආකාර පහකින් විද්‍යාමාන වෙනවා, ලෝක පහක් විදිහට. එකක් තමයි රූප ලෝකය, එකක් තමයි වේදනා ලෝකය, සංඥා ලෝකය, සංකාර ලෝකය, විඥාන ලෝකය කියලා. දැන් අපි මේක හොඳට තේරුම් බේරුම් කරගත්තොත් දැන් මේ මනසේ පිඟුතුනේ මැවෙන ලෝකයේ සමහරලාට වේදනා ලෝකයයි මැවෙන්නේ. මොකද්ද මේ වේදනා ලෝකයෙන් මැවෙනවා කියලා කියන්නේ? වේදනා ලෝකයෙන් මැවෙනවා. දැන් වේදනාව කියලා කියන්නේ පිඟුතුනේ ලෝක ධර්මතාවය. ලෝක ධර්මතාවයක් කියන්නේ විපාක ලෝකයේ තියෙන එක. දැන් ওই මැවෙන ලෝකයක් විපාකයක්ම තමයි. නමුත් මැවෙන ලෝකයට එහාට ගිය විපාක ලෝකයක් තියෙනවා. ආන් එකේ තියෙනවා වේදනා කියලා එක. ඒ කියන්නේ ගහක් තියෙනවා, ගහේ කොළ තියෙන්නේ. අනේ ගහේ කොළ තියෙනවා, පොතු තියෙනවා, එහෙම ගොඩක් දේවල් තියෙනවා. ඒ ඔක්කොමනේ ගහ කියලා කියන්නේ. අනේ වගේ තමයි. දැන් මේ මානසික මැවෙන ලෝකයෙන් ගහක් කියලා ගත්තොත් ඒ ගහේ මල් තියෙනවා, කොළ තියෙනවා, අතු තියෙනවා, පොතු තියෙනවා, කඳ තියෙනවා, මුල් තියෙනවා, ඔන්නෝම. ඔය ඔක්කොටම කියන මොකක් කියලාද? ගහ කියලා. ඒ වගේම තමයි මනසේ මැවෙන ලෝකය කියන එක විවිධ විදිහට විද්‍යාමාන වෙනවා. දැන් එකම විදිහට විද්‍යාමාන වෙවි එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ආකාර පහකින් විද්‍යාමාන වෙනවා. එකක් තමයි වේදනා ලෝකය කියන එක විද්‍යාමාන. දැන් විඳුනේ වේදනා ලෝකය කියන එක විද්‍යාමාන වෙන්නේ වේදනාවක් මූලික කරගෙන. ඒක විද්‍යාමාන වෙනකොට ඒක අපිට අල්ල ගන්න පුළුවන් විදිහ මම මතක් කරන්න. දැන් වේදනාව කියලා කියන්නේ මොකද්ද? වේදේතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. වීමක් දැනෙනවා නම් ඒකට කියනවා වේදනා කියලා. මොනවා වීමක් දැනෙන එකට වේදනා කියනවද? ඕනම එකක් වීම දැනෙනවා නම් වේදනා කියලා කියනවා. ඒ කියන්නේ පේනවා කියන එක දැනෙනවා. එහෙම නැද්ද? පේන බව දැනෙනවා, දැනෙන බව දැනෙනවා, මේ ස්පර්ශ වෙන බව දැනෙනවා. දැන් ස්පර්ශ වීමද වේදනාව, ස්පර්ශ වෙන බව දැනෙන එකද වේදනාව? ඈ දැනෙන එකයි වේදනාව. ඇහෙන එකද වේදනාව? ඇහෙන බව දැනෙන එකද වේදනාව? ඇහෙන බව දැනෙන එකයි වේදනාව. එහෙනම් මේ වේදනා කියලා කියන්නේ වෙනතුනේ විවිධ අරමුණු, විවිධ නාම ධර්ම, විවිධ විඥාන ආදී වශයෙන් ඔය ඕනම දෙයක්. එහෙම වෙන බව දැනෙන එක කාටද? කාටද දනවන්නේ ඒක? දැන් පේන බව දනවන්නේ කාටද? මට. පේනව දැනන කාටද? මට. ද? දැන් අපි කියනවාද මේකද ඔන්න පේනවා. පේන බව දැනෙනවා. දැන් ඒකත් එක නිකන් හරි ෆැමිලිය නේද ඒක? දැන් දොස්තර මහත්තයා ඔබට ගිහිල්ලා ඇහෙද කණ්ණාඩියක් දාලා ආනවා මොකක්ද අහන්නේ? අමේ පේනවද? පේන්නේ නැහැ. දැන් පේනවද? පේන්නේ නැහැ. දැන් පේනවද? පේනවා. අපමණ පේනවනේ. ආ. දැන් එහෙනම් මේ පේන වැඩේ දොස්තර මහත්තයා හදලා දුන්නේ කාටද? නෑ. කණ්ණාඩි දාලා යමෙව කරලා ලෙන්ස් මාරු කරලා මේ පේන එක මේ පේන වැඩපිළිවෙල නිර්මාණය කරලා දුන්නේ කාටද? ඒ නෝනට කාට හරි ඒ මහත්තයා. ඒ කියන මට තමයි මේ පේන ටික හදලා දුන්නේ. දැන් පේන බව දැනෙන්නේ කාටද? ඒත් මට. දැන් මට හොඳට පේනවා. දැන් ඔබ කියන්නේ දැන් මට ඒ කණ්ණාඩි දෙම කියන්නේ දැන් මට හොඳට පේනවා. දැන් හදිසි හරි පේන බව දැනුන් නැත්තම් දොස්තර මහත්තයා තාම කණ්ණාඩි දානව නේද? ඈ? තාම අර පුටි වාඩි කරා තාම දානවා. හයි දැන් පේනවා පේන බව දැනෙන්නේ. අන්න ඒ වගේ. දැන් පිළිතුරු එහෙනම් ඔබට තේරුම් ගන්න මේ දැනෙනවා කියලා කියන්නේ එක. මේ දැනීම් වලට අදාළව මැවෙන ලෝකයක් තියෙනවා. දැනීම කියලා කියන්නේ ස්වභාවිකව වෙන සිද්ධියක්. දැන් පේනකොට කවුරු හරි කෙනෙක් ඉන්නවද? ඔබට මේ දැන් පේනව නේද? ඔය පේන බව දැනෙන එක නවත්තන්න බල. ආ දැන් නවත්තන්න. ඔන්න නවත්තන්න. ආ නවත්තන්න. බැහැ නේද? පේනවා වගේම පේන බව දැනෙනවා. දැන් ඔය පුටි වාල්ලා ඉන්නවනේ. දැන් පුටි වාල්ලා ඉන්න බව දැනෙන්නේ නැද්ද? ස්පර්ශ වෙන බව දැනෙනව නේද? රත් වේගෙන එන බව දැනෙනවා. දැන් කොන්ද රිදීගෙන එන බව දැනෙනවා. ඔළුව කැක්කුම එන බව දැනෙනවා. කැක්කුම බව දැනෙනවා. මතක් වෙච්ච බව දැනෙනවා. නැද්ද? දැන් මේ කියන එක තේරෙන්නේ නැති බව. මේ කියන එක තේරෙන්නේ නැති බව මටත් දැනෙනවා. අන්දලට මේක පහළ වෙන්නේ. නැත්තම් දන්නේ නැහැ. දිගටම කියනවා. එතකොට තේරෙන බව දැනෙනවා. තේරෙන්නේ නැති බව දැනෙනවා. හැඟෙන බව දැනෙනවා. හඳුනාගත්ත බව මොකෝ? එහෙනම් හඳුන ගැනීමයි දැනීමයි එකද දෙකද? දෙක. හඳුනාගත්තක් ඔබ දැන් පිටු මෙහෙමයි. හඳුනාගත්ත බව දැනෙන්නේ නැත්නම් ඔබ දිගටම හඳුනනවා. දැන් අහනවා හඳුනාගත්තද? හඳුනාගත්තද? ඒක මිනිහට දැන් ඒක හඳුනාගන්න ඉවරයි කියලා තේරෙන්නේ නැහැ. දැන් ඔබ සමහර දේවල් ගැන පරීක්ෂණ කරලා ඔළුව උස්සනවා නේද? දැන් මොකක් හරි පොතක මොකක් හරි හොයනවා. දැන් මොකක් හරි හඳුනාගන්න උත්සාහ කරනවා. ඊළඟ දිගටම උත්සාහ කරගෙන ඉන්නවද? නැහැ. ඒක අවස්ථාවක් එනවා. ඒක හඳුනාගත්ත බව දැනෙනවා. ඒ දැනෙන නිසා තමයි ඔළුව උස්සන්නේ. නැත්තම් මෙලහට මොකක් හරි ඔබ හඳුනාගන්න පටන් ගත්තා තාම එතන. ඒ තාම හඳුනනවා. නමුත් හඳුනාගත්ත බව දැනෙන්නේ නැත්නම් ඔබ නවත්තන්න බෑ. එහෙනම් අපිට පැහැදිලි පිංගුතුනි හඳුනාගත්ත බවත් මොකද වෙන්නේ? දැනෙනවා. හඳුනාගත්තේ නැති බව ඒක දැනෙනවා. තාම හඳුනාගත්තේ නැති බව දැනෙන නිසා තමයි ආයි හඳුනාගන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ හඳුනා ගැනීම උදෙසා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර උපදින්න පටන් ගන්නෙ තාම හඳුනාගත්තේ නැහැ කියන එක දැනෙච්ච නිසා. ඒ කියන්නේ හඳුනාගත්තේ නැහැ කියන එක දැනෙන නිසා ඒ දැනීම හේතු කරගෙන සංකාර උපදිනවා. දැන් මේ හේතුඵල යන විදිහක් මේක තියෙන තනිකර ඇතුලේ රටාවක් යන්න මේක තුනේ. එතකොට දැන් ඔබට තේරෙනවා එහෙනම් මේ රූප කියන එක දැන් රූපයක් අරමුණක් ඔන්න එනවා. දැන් රූපයක් ආවට පස්සේ ඒ රූපය හඳුනාගත්ත බව දැනෙනවා. ඊට පස්සේ දැන් අපි දු මෙහෙම දැන් ඔබ මොන හරි කරනවා නම් ඒක කරන බව දැනෙන්නේ නැද්ද? දැන් මේ කය චලනය කරන බව දැනෙනවා. වචන කතා කරන බව දැනෙනවා. මේ සිතුවිලි ගොඩනැගෙන බව දැනෙනවා මේ. එහෙනම් අපි මේ හැම තැනටම දැන් ඒක නිතර මේ හඳුනා ගැනීමක් උපදිනකොටම ඒ උපදිච්ච එක හේතු කරගෙන වේදනාවක් උපදිනවා. එහෙනම් වේදනාවට හේතු මොකක්ද? හඳුනා ගැනීම කියන්නේ සංඥානේ. සංඥාවක් උපදිනවා. දැන් මේ මල් පෝච්චිය තියෙන්නේ. මල් පෝච්චිය නේද? මල් පෝච්චියක් තියෙනවා. දැන් මේ මල් පෝච්චිය දැක ගම මොකද වෙන්නේ? මල් පෝච්චියක් කියලා හඳුනනවා. හඳුනනවත් එක්කම පෙරපසුන වීම මොකද වෙන්නේ? හඳුනගත්ත බව දැනෙනවා. එහෙනම් ඒ දැනීම උපදින හේතු මොකක්ද? ඒ දැනීම උපදින හේතු ආසන්නම හේතුව කියන්නේ. ඒ හඳුනගත්ත බව දැනීම නැමැති වේදනාවට ආසන්නම හේතු මොකක්ද? හඳුන ගැනීම. මොකද ඒ හඳුන ගැනීම නැත්තම් හඳුන ගැනීම දැනීම කියනක උපදින්නේ නැහැ. එහෙනම් හඳුන ගැනීම දැනීම කියන වේදනාවට ආසන්නම හේතු මොකද්ද? හඳුන ගැනීම. හඳුන ගැනීමට හේතු මොකද්ද? ඇහැ මේ රූපය නේද? දැන් ඇහැ රූපය කියන හේතුව නිසා හඳුන ගැනීම කියන හේතුව ඵලයේ උදා වුණා. ඒ ඵලයේ උදා වෙනකොට ඒ ඵලයේ හේතු කරගෙන හඳුන ගැනීම දැනුණා කියන ඵලයේ උදා වුණා. හඳුන ගැනීම දැනුණා කියන ඵලයේ උදා වෙච්ච ගමන් ඇහැ අනිත් පැත්තට හැරෙව්වා කියන සංකාරය උදා වුණා. දැන් ඔබ දැන් මෙතන ඉන්නවා. දැන් ඇහැ පේන නිසා මේක පෙවුණා. පෙවුණ ගමන් හඳුනගත්තා. හඳුනගත්ත ගමන් හඳුනගත්ත බව දැනුණා. දැන්නට පස්සේ තවත් ඒක දිහා බලන්න ඕනද නැද්ද කියන එක ඊට පස්සේ උපදිනවා. අපේ නදී අන්නේ මන්නේ වෙවි යනවා මේක ඉස්සරහට මිස. වෙලාවක අපි බෝඩ් එකක් තියලා ඇඳලා පෙන්නන්න. මේක බින්දුනේ net ජාලයක් වගේ. ඔබ දැක්කොත් එහෙම ඔය ඔය තියෙන දැල් දැලක් අරගත්තොත් එහෙම බින්දුනේ ඒ දැලේ හැමත එක දැල එක යන අර ලයින්ස් එකකට එක මූට්ටු වෙලා නේ තියෙන තැන් තැන් වලින්. එක එක හැම තැනම එක එක ටිකක් හයි වෙලා තියෙන. අන්න ඒ වගේ තමයි මේක ජාලයක් වගේ. ඒ මේ වේදනාවක් උපදිනකොටම වේදනාව ඉපදිච්ච නිසා සංකාරයක් උපදිනවා. සංකාරය ඉපදිච්ච නිසා ආයි සංඥාවක් උපදිනවා. සංඥාය වගේ ඉපදිච්ච නිසා ආයි රූපයක් අරමුණු වෙන්න ඕන කරන ආයි සංකාරයක් උපදිනවා. ඒ නිසා වචනයක් උපදිනවා. වචන නිසා සිතුවිල්ලක් උපදිනවා. සිතුවිල්ල නිසා වැටහීමක් උපදිනවා. වැටහීමන් නිසා ඔය ඒක නිසා මේක නිසා ඒක නිසා මේක ඒක නිසා මේක එහෙම තමයි මේක මේ වෙන්නේ. දැන් මේ වෙන පැත්තකට දැයි යනවා. අපි නවත්තමු උතනින් දැන්. දැන් මොකද එහෙම යනවනේ. එතකොට ඔන්න දැන් දැනෙනවා. දැන් දැනනවා කියන එක දන්නවනේ. ඔය දැනෙනවා කියන එක පින්වතුනි කවුද කරන්නේ? ඈ? කවුද දැනීම කරන්නේ? කවුරු කරනවද ඔබ? කවුරු කරන්නේ නැහැ පින්වතුනි. යකඩ කෑල්ලක් අරගෙන ගාන්ටාරයකට ගැහුවට පස්සේ සද්දේ උප්පද්දන එක කවුද කරන්නේ? කවුරු කරන්න ඕනේ ඒක? අර යකඩ කෑල්ලක් අරගෙන අර ගහන්ටාරයට ගැහුවාම ආන්ගේ හේතුව සැකසුනාට පස්සේ සද්දේ කෙනෙකු උපදිනවා. අන්න ඒ වගේ තමයි. වේදනාවට ඕන කරන හේතු ටික ආපු ගමන් මොකද වෙන්නේ? වේදනාව උපදිනවා. ඒ නිසා තමයි ඔබට පොඩි ඇක්ටිවිටි එකක් දැන් දුන්නේ. ඔය දැන් මේ ස්වාමීන් වහන්සේ බණ කියද්දී මේ කියනේ වැටහෙනවනේ. ඒ වැටහෙන බව දැනෙන්නේ නැතුව ඉන්න කියලා පුළුවන් නම් විනාඩි 5ක් විතර. එහෙම බෑ. පුළුවන් නම් ওই පුටුවේ වාල්ලා එනකොට ස්පර්ශය දැනෙන්නේ. ස්පර්ශය වෙනයි ස්පර්ශය දැනෙනවා කියන එක වෙනයි හොඳේ. ස්පර්ශය කියන්නේ වෙන එකක් දැනෙනවා කියන තව එකක්. ස්පර්ශය දැනෙන එක ඒකගේ පොඩි වෙලාවකට නවත්තන්න කියලා. දැන් නවත්තන්න බෑ. එහෙනම් ඔබ මෙන්න මේ සමහර කෙනෙක් ඉන්නවා තාම පැටලිලා ඉන්නවා මේ වේදනාව කියලා කියන්නේ රිදෙන එකක් කියලා. එහෙම එකක් නෙවෙයි වේදනාව කියන්නේ. රිදෙන එකත් දැනෙනවා අන්න වේදනාව. හෘදෙන එක නැති වෙච්ච බවත් දැනෙනවා. ඔන්නෝකටයි වේදනාව කියලා. වේදේතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. වීම් දැනෙන එකටයි වේදනාව කියලා කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන හැමෝම. එතකොට දැන් එන ඔබ හොඳටම දන්නවා වේදනාවක් කියන එකක් උපදින්නේ හැමතිස්සෙම හේතුව ගැළපෙච්ච නිසා. ඒ වේදනාව උප්පත්දන්නේ කවුරු හරි වෙනුවෙන්ද? ඈ දැන් ওই වේදනාව උප්පද්දන්නේ ඔබටද? එන කාටද? දැන් ওই පුටි වාඩි වෙලා ඉතින් හඳුරන්නේ මටනේ දනවන්නේ. ඒ නිසානේ මං ඇණයක් වගේ පෑගුණොත් අක්ගාලා කකුල උස්සන්නේ. මට තමයි ඒක දනවන්නේ. මට වේදනාව වෙන නිසා මං ටක්ගාලා තීරණයක් අරගෙන මං ටක්ගාලා කකුල උස්සනවා. එහෙම කියනවනේ පිරිස. නැවත් එහෙම කිව්වට එහෙම නෙමෙයි වෙන්නේ. ওই වේදනාව දනවන්නේ කාටවත් නෙමෙයි වෙනතුනේ. දැන් ගහේ මලක් පෙවෙන්නේ කාටද? ආච්චිටද? ඇයි ආච්චිනේ ගහින්ද? ආච්චි ගහින්දම නිසා ගහේ මල පිපිලා ආච්චිට. ද? එහෙනම් ගහේ මල එහා ගෙදර ආච්චි කඩාගෙන ඉතින් ගහ මල කෑ ගහනවා මොකටද? මම් පිපුනේ මෙයාට, මම් පිපුනේ මෙයාට, මම් පිපුනේ මෙයාට, තෝ එන්න එපා ළඟට. එහෙම කියලා මල කියන්නේ නැහැ නේද ඒ කතාව. ඇයි දන්නවද? මලට පිස්සු නැති නිසා. නමුත් මලට පිස්සු නැති වුණාට මල වගේ උපදින වේදනා හැදෙන හිතට පිස්සු. ඒ නිසා ලෝකේ හේතු දෙකක් ගැළපීම නිසා වේදනාවක් ඉපදුනහම දැන් ඒකට අයිතිකාරයෙක් ඉන්නවා. ඌ මොකද කියන්නේ? මේක දැනුනේ මට, මේ දැනීම මගේ, මේ දැනීම තෝ ගන්න එපා, ඒක මම, ඒක මාට, ඒක අපේ પરම්පරාවේ. දැන් මේ විකාරයක් කියනවා. නමුත් ගහක මලක් පිපුණාට පස්සේ මල කියන්නේ නැහැ මේ මල පිපුණේ මෙයා වෙනුවෙන් කියලා. ඒ වගේ තමයි පිළිතුරු වේදනාවක් උපදින, ওই වේදනාව උපදින ඔබට නෙමෙයි. වේදනාව ඔබට උපදිනෝ කියලා හැඟෙනවා. අන්නේ හැඟීමට කියනවා වේදනා ලෝක කියලා. තේරෙනවද? වේදනාවක් උපදිනවා කාටද? කාටද උපදින්නේ? කාටවත් නෙමෙයි. කොහොමද ඒක හොඳටම දැනගෙන හරිම ලේසි. ওই වේදනාව උපදින්න නවත්තා. දැන් ඔබ හරි කැමති නැද්ද? දැන් දොස්තර මහත්තයා ඇවිල්ලා ඔබගේ දතක් ගලවන්න. දැන් අර අඬුව එහෙම අරන් හෙල්ලේ. දැන් ඔබට ලොකු ප්‍රශ්නයක් නේද? දැන් කී ගානේ කරගෙන ගිහලා මේක විදිනකොට ඒ වෙලාවට ගන්නෝනේ දැඩි අදිස්ථානයක්. අනේ මේක දැනෙනවා නැවතියන් නැවතියන් කියලා. කොච්චර කරත් වින්දුනේ ඔබ උත්සාහ කරලා වැඩක් දිනනවද? නෑ. ඔබ කැමති නැද්ද ඔය වෙලාවට ඕක නොදෙන දිනනවද? ඈ? පුදුම කැමතිනේ ඕක නොදෙන දිනනවනම්. අර ග්‍රිල් කටුවක් අරගෙන වෙලා දතක් විදිනකොට කොහොමද සනීපේ? ඒක දැනෙන්නේ නැත්තම් කොච්චර හොඳද? ඒකට දොස්තර මාතුරු කරන වැඩක්. හිරිවට්ටනවා. හිරිවට්ටුවට පස්සේ වින්දුනේ රූපේ නැති වෙනවා. අර මනසට යන සම්බන්ධතාවයේ ඩිස්කනෙක්ට් වෙන කතාව කාලිකව. හැබැයි කොයි වෙලාවක හරි ආයි කනෙක්ෂන් එක ආපු ගමන්ම හේතුව ප්‍රත්‍ය කරගෙන වීම දැනෙනවා. ඒකයි විදිය. ඒ නිසා ඔය වීම දැනෙනවා කියන එක බින්දුනේ කිසිසේත්ම උපද්දන්නත් බෑ ඔබට. ඔබට උපද්දන්න පුළුවන්ද ඕක? එහෙම බෑ. උපද්දන්නත් බෑ, වැය කරන්නත් බෑ. තියන් ඉන්නත් බෑ. එහෙනම් තනිකරම ඕක මොකද්ද? ස්වභාවිකද නැද්ද? තනිකරම ස්වභාවිකයි. ඒකයි කිව්වේ ඒ ධම්මා හේතු පබවා කියලා. එහෙනම් ඔන්න ඔය කියන පද්ධතියේ, ඔය මම මේ පද්ධතිය කියලා කියන්නේ ඔය පද්ධතියට. ඔය කිලෝ 60ක් විතර බර ශරීරයයි සහ ඕක ඇතුලේ දුවන වැඩපිළිවෙලේ එක වැඩපිළිවෙලක් ඔය. ඔය පද්ධතියේ දුවන ස්වභාවික ප්‍රොසෙස් එකක් ඔය. ඕක උපද්දනවා. කවුද උපද්දන්නේ? එහෙම කෙනෙක් නැහැ. කාටද උපද්දන්නේ? එහෙම එකකුත් නැහැ. නමුත් දැන් මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වේදනාවක් උපදිනකොට දැන් හැඟීමක් උපදිනවා. ඕකත් එක්කම ඒ වේදනාව දැනුනේ කාටද? මට. ඔන්න ඕක පින්වුතුනි හැඟීමක් ඔය. වේදනාව කියලා කියන්නේත් නාම ධර්මයක් තමයි. ඒ නාම ධර්මයක් එක්ක තව හැඟීමක් උපදිනවා. වේදනාව දැනුනේ මට. ඊයේ වේදනාව දැනුනේ මට. හෙට වේදනාව දැනෙන නියමිත මට. දැන් වේදනාව දැනෙන්නේ මට. අර වේදනාව දැනෙන්නේ එයාට. අර වේදනාව දැනෙන්නේ එයාට. ඊයේ අර වේදනාව දැනුනේ අරයට. දැන් මේ වේදනාව දැනෙන්නේ මෙන්න මෙයාටයි. මේ වේදනාව දැනෙන්නේ ඔන්න ඔහොම හැඟීම් පහළ වෙනවා නේද? ඔන්න ඔය හැඟීම් වලට කියනවා වේදනා ලෝක කියලා. ඒතර අනිත් වේදනා ලෝක දෙකක් තියෙනවා. එකක් තමයි නිරෝධ කරන්න ඕන වේදනා ලෝකය. අනිත් එක තමයි අවබෝධ කරන්න ඕන වේදනා ලෝකය. ඒ කියන්නේ වේදනා කියන දේවල් ලෝකේ හැමතැනම උපදින උපින්තුරි. වීම් දැනීම් කියන ඒවා එක්තරා ස්වභාවික එක්තරා විශේෂ වර්ගයක රූප ඇතුලේ නැත්තම් රූප ඇසුරු කරගෙන වේදනා කියන ඒවා උපදිනවා. ඒ කියන්නේ ඇයි එක්තරා වර්ගයක විශේෂ රූප කියලා කිව්වේ? දැන් ගහ කියලා කියන්නේ මොකද්ද? රූපය. ඔය මස්ලේ කය රූපේ කියලා කියන්නේ රූපයක්. ඒ රූප ඇසුරු කරගෙන වේදනා කියන එක උපදින්නේ නැහැ. නමුත් විශේෂිත වූ මෙන්න මේ රූප වර්ගය ඇසුරු කරගෙන වේදනා කියන එක උපදිනවා. ඒකයි කිව්වේ එක්තරා ලෝකයේ තියෙන විශේෂ රූප වර්ග ඇසුරු කරගෙන වේදනා කියන එක උපදිනවා. කවුරු වෙනුවෙන්ද උපදින්නේ? කවුරු වෙනුවත් උපදිනව නෙමෙයි. අන්න ඒක හොඳට ගන්න ඕන විකද මේ මේ ගහක් තියෙනවා ගහේ මලක් පිපෙනවා. ඒ මල පිපෙන්නේ ඒ ගහ කාටද පිපෙන්නේ? කාටවත් පිපෙනව නෙමෙයි. අන්න ඒ වගේ තමයි. ඔතන ඔය කියන ගත ගහක් කියලා ගන්නකොට తాවකාලිකව ගත්තට පස්සේ ඔන්න ඔය ගහෙත් මලක් පිපෙනවා. කාටද? කාටවත් නෙමෙයි. ඔය ගහේ මලක් වෙනකොට පිපෙන්නේ වේදනාව. මොකද ඔය ගහ ටිකක් විශේෂ ගහන් නිසා. ඔය ගහේ මල් පිපෙන්නේ නැහැ, පොතු හැදෙන්නේ නැහැ. පොතු නෙමෙයි, ඔකේ හමක් හැදෙනවා. ඒකේ පොතු හැදෙනවා. ඒකේ අරටුව හැදෙනවා, ඕකේ ඇට හැදෙනවා. එහෙම වෙන්නේ. ඒකේ කේශනාලිකා දුවනවා, මේකේ නහරවැල් දුවනවා. ඔය පොඩි වෙනස්කමයි තියෙන්නේ. ඒකේ මස් මේකේ මස් තියෙනවා, ඒකේ එළය තියෙනවා. එළය කියලා කියන්නේ එළය අරටුව කියලා නේද? ඒ වෙන නම් කි එක එක පැතිවල එක එක නම් කියන්නේ. ඒකෙත් මස් තියෙනවා, අරකෙත් මස් තියෙනවා. නමුත් මේක ටිකක් විශේෂයි. ඒක කැපුවට පස්සේ ඒකෙන් පොඩි අර වෑස්සෙනවා නිකන් මොනවද මන්ද නිකන් කිරි අපි කියන්නේ එහෙම එහෙම එනවනේ දෙකේ ගසල එකේ කිදිර. ඕක කැපුව මොනවද එන්නේ? ඈ? ඕක කැපුවොත් ලේනවා. අර මොකද වෙනස එතකොට? ඕකේ රතු පාටයි, ඒකේ ඒක කහ පාටයි. ඒ සමහර ගස් තියෙන කැපුවට පස්සේ ඒකේ රතු පාට කිරි එන්නේ. එහෙම එනවා නේද? දැක්ක නේද? ඒ රූපේ ගොඩාක් දේවල් සමානයි. නමුත් ටිකක් විශේෂයි. එකම විශේෂය තියෙන්නේ මේ රූපය ඇස්සේ වේදනාව උපදිනවා. රූපය ඇස්සේ කියලා කියන්නේ රූපේ කොහරි තැනක නෙමෙයි, රූපේ ඇසුරු කරගෙන වේදනාව උපදිනවා. එතකොට මේ වේදනාව උපදින්නේ ওই රූපේ වෙනුවෙන්ද නැත්නම් ওই රූපේ අයිතිකාරය වෙනුවෙන්ද කවුරු වෙනුවෙන්ද? එහෙම එකක් නැහැ. නමුත් පින්වතුනි වේදනාව සම්බන්ධව හිතේ හැඟීමක් උපදිනවා. මේ වේදනාව මගේ, මේ වේදනාව මට, මේ වේදනාව මටයි දැනුනේ, අහවල් වේදනාව එයාගේ, මේ වේදනාව මෙයාගේ කියලා ඔන්නෝම විපල්යාස හැඟීම උපදින්න ගන්නවා. මේ කියන ගැන අත්දැකීම් නැද්ද? අත්දැකීම් කියන්නේ හඳුරන්නේ. ඉතින් ඒක තමයි අපි. එහෙනම් පින්වතුනි ඔය හිතේ මැවෙන ලෝකේ පහෙන් එකක් ඔන්න ඔය ඕක සම්බන්ධයි. ඒ කියන්නේ නිතර ඔය අදහස එන්න ගන්නවා. නිතර ඔය හැඟීම් එන්නේ නැද්ද? දැනෙන්නේ මට, දැනුන්නේ මට, දැනෙන්නේ යන්නේ මට, එයාට දැනුණා, මෙයාට දැනුණා. ඒ කියන්නේ බාහිර ලෝක සම්බන්ධයෙන්, අභ්‍යන්තර ලෝක සම්බන්ධයෙන් වේදනා කියන ලෝක ධර්මතාවයේ උපාදාන කරගෙන, කියන්නේ ඒක භාවිතා කරලා නැත්තම් ඒක උඩ නැගගෙන හැඟීමක් උපදිනවා. ආන් ඒකට කියනවා වේදනා ලෝක කියලා. ඒ කියන්නේ වීමක් දැනීම කියන ලෝක ධර්මතාවයක් තියෙනවා. ආන් ඒක උපයෝගී කරගෙන, මොකද වේදනාව නැත්තම් වේදනාවක් දැනෙනවා, මට දැනෙනවා කියන හැඟීම උපදින්නෙත් නැහනේ. ඒකයි කියන්නේ ඒක යොදාගෙන දැනෙනවා කියලා. තේනවද? මොකද වේදනාව කියලා එකක් දැනුන් නැත්තම් මට දැනෙනවා කියලා හැඟීමක් පහළ වෙන්නෙත් නැහැ. ඒක නිසා තමයි කියන්නේ වේදනාව කියන එක භාවිතයට ගන්නවා, මට දැනීම කියන එක ගොඩ නගන්න අනුපාදාන වෙනවා. එහෙම නැතුව එහෙම කරන්න බෑනේ. ඔය උපාදානයට සපෝට් කරන දෙන්නෙක් ඉන්නවා. කවුද ඒ? අවිද්‍යා තෘෂ්ණා. අවිද්‍යා තෘෂ්ණා විසින් ඔන්න ඔය වැඩේට සපෝට් කරනවා. නමුත් වේදනාව කියන විපාකේ නැත්තම් අවිද්‍යා තෘෂ්ණා විතරක් තිබ්බ පළියට ඔය කියන විකෘති මානසික හැඟීම උපදින්නෙත් නැහැ. වේදනාව කියලා කියන්නේ උතුර ලෝක විපාකේ. අවිද්‍යා තෘෂ්ණා කියලා කියන්නේ ඒ ලෝක විපාකයේ භාවිතා කරලා ගොඩනැගෙන හැඟීමට සපෝට් කරන දෙන්න. මොකද්ද ඔකේ අවිද්‍යාවෙන් කියන්නේ? අවිද්‍යාවෙන් කියන්නේ පිංගතුනේ, අවිද්‍යාව කියලා කියන්නේ මේ වේදනාව කියලා කියන්නේ මොකද්ද කියලා නොදන්න කමට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකය මොකද්ද කියලා දන්නේ නැහැ. ලෝකය මොකද්ද කියලා දන්නේ නැති කම නිසා මොකද වෙන්නේ? තණ්හා වෙලා තියෙනවා අර වේදනාව භාවිතා කරලා ගොඩ නැගෙන ලෝකෙට. ඒ කියන්නේ වේදනා ලෝකෙට තණ්හයි. වේදනාව ගැන දන්නේ නැති නිසා, වේදනා ලෝකෙ ගැන දන්නේ නැති නිසා වේදනා ලෝකෙට තණ්හයි. ඒ තණ්හාව නිසා, ඒ අවිද්‍යාව නිසා කය ස්පර්ශයේ ගැටිලා හරි මොකක් හරි ස්පර්ශයෙන් වේදනාවක් උපදිද්දිම, ඒ කියන්නේ පස්ස පච්චයා වේදනා, ස්පර්ශයෙන් වේදනාවක් උපදිද්දිම අර අහවල් අවිද්‍යාව නිසා, අහවල් තෘෂ්ණාව නිසා මොකද වෙන්නේ? ආන්ගේ වේදනාව අභිසංකරණය කරලා මටයි දැනෙන්නේ කියන ජාතියේ එක්තරා ලේයර් එකක් උපදිනවා. පහෙන් එකක් උපදිනවා. තේරුණාද? තේරුණාද නැද්ද? තේරුණ බව දැනුණාද? දැනුණා නේද? කාටද දැනුනේ? මට නේද දැනුනේ? දැක්කනේ වෙන විදිහේ. දැන් මේක ඔබද මෙහෙම නෑ කෝඩ වැඩි වැඩක් නෑ. ඕකම තමයි වෙන්නේ. මොකද ඒකට හේතුව වේදනාව පිළිබඳ අවිද්‍යාව තාම තියෙනවා. නේද? වේදනාව කියන එක අවබෝධිත වෙලා මට දැනෙනවා කියන වේදනාව පිළිබඳත් අවිද්‍යාව තියෙනවා. ඒ කියන්නේ වේදනා ලෝකය ගැනත් අවිද්‍යාව තියෙනවා, වේදනාව ගැනත් අවිද්‍යාව තියෙනවා. දැන් මේ කියන කැල්ල දෙනවා නේද? වේදනා ලෝකය කියලා කිව්වෙ මොකද්ද කියන දන්නවද? වේදනා ලෝකය ගැනත් අවිද්‍යාවක් තියෙනවා, විපාක වේදනාව ගැනත් අවිද්‍යාවක් තියෙනවා. ඔන්න ඔය අවිද්‍යාව දෙක නිසා වේදනා ලෝකෙට මොනව වෙලා තියෙනවද? තණ්හයි. ඒ තණ්හාව නිසා පිඟුතුනි මේ වෙලාවේ විපාකයක් උප්පද්දනවා වේදනාව. මේ වේදනාව උප්පද්දනකොටම ආන්ගේ උප්පද්දන විපාකයෙන් ඒකට අදාළ නැති එකක් ඉල්ලනවා. මොකක්ද ඉල්ලන්නේ? වේදනා ලෝකයේ ඉල්ලනවා. වේදනාව උපදිනවා. ඒක කවුද උප්පද්දන්නේ? සබාධාමයෙන්. හේතුඵලයෙන් වේදනාව උප්පද්දනවා. මේ වේදනාව උප්පද්දන වෙලාවේ ඒකට අදාළ නැති එකක් මේ හිතෙන් ඉල්ලනවා. මොකද වේදනාව කියන එකේ වේදනා ලෝකය කියලා ගන්න නැහැ. ඒ කියන්නේ මට දැනෙනවා කියන හැඟීමක් ඒකේ නැහැ. නේද? නමුත් හිත ඉල්ලනවා මොකද්ද? අන්න ඒක. ඒ නිසා මොකද වෙන්නේ? අර ආපු වේදනාව අபிසංකරණය වෙලා ඔය කියන විකෘති මානසිකත්වයේ ගොඩ නැගෙනවා. ගොඩ නැගෙන නිසා තමයි ඔය දැන් ඔහොම දැනෙන්නේ. දැන් දැනෙනව නේද එහෙම එක? මට දැනෙන්නේ කියලා දැනනව නේද? දැන් එළිය කෙනෙක් දිහා බැලුවට පස්සේ හිතන මොකද්ද? මේ එයාට තමයි දැනුනේ. ආ එයා හඳුනගත්තා මම දැනගත්තා. දැන් කවුද හඳුනගත්තේ? එයා. මේ හැඳිනීම කාගේද? එයාගේ. වේදනාව කාගේද? එයාගේ. ඒක දැකේ කවුද? මං. දැක බව හඳුනගත්තේ කවුද? මං. හඳුනගත්ත බව දැනුනේ කාටද? මට. ඔය ඔබට ඔහොම හැඟීම් පහළ වෙන්නේ නැද්ද? ඔබට ඔන්න ඔය જાතිය හැඟීම් පහළ වෙනවා නම් පිඟුතුනි ඔය මනසෙම වෙන ලෝකයෙන් පහෙන් එකක් ඕවා තමයි තියෙන්නේ. ඔය මනසින් ලැබෙන මහා ඔය සංකල්පීය ලෝකයෙන් පහෙන් එකක්ම වේදනා සම්බන්ධයි. මනසින් ලැබෙන ලෝකේ පහක් තියෙනවා කාරණා. එකක් තමයි රූප ලෝක, වේදනා ලෝක, සංඥා ලෝක, සංකාර ලෝක, විඥාන ලෝක. ඔය මනසින් ලැබෙන ඔය ලෝක පහෙන්, මේ ලෝක පහ කියලා කියන්නේ මේක වෙන වෙනම නෙමෙයි. ඔය ලෝකය කියන එක තව විග්‍රහ කරොත් ඔය පහෙන් තමයි කොහොමත් තියෙන්නේ. ඔය පහට වඩා එළියට යන්නේ නැහැ. ඔය පහෙන් එකක් තමයි වේදනා ලෝකය කියලා කියන්නේ. දැන් ඔබට එහෙම කිව්වට පස්සේ ඔබට සෑහෙන්න මතක නැහැ ඇදෙන්නේ හාඳුරුනේ හැමතිස්සෙම එහෙම නිතෙන්නේ කියලා. දැන් ඕකේ තව ලෝකයක් තියෙනවා රූප ලෝකේ කියලා. ඒ රූප ලෝකයට අදාළව තමයි ওই තව එකක් හැංගෙන්නේ. මේ රූපේ කාගේද? මේ රූපේ මගේ. මේ රූපේ මම. මේ රූපේ ඊයේ මෙහෙමයි. මගේ මේ රූපේ ඊයේ මෙහෙම. හෙට මගේ රූපේ මෙහෙම වෙන්න ඕන. දැන් මේ මම. මේ මම. මේ මගේ අත. ඔය ඇවිල්ලා රූප සම්බන්ධව හිතේ මැවෙන රූප ලෝකේ. ඒ කියන්නේ රූප විපල්යාසය. ඒ කියන්නේ මේ රූපේ වෙන් වෙලා හැඟෙනවා. වෙන් වෙලා හැඟෙනවා කියලා කියන්නේ එකක් විදිහට හැඟෙනවා. මේ සත්‍යය විදිහට හැඟෙනවා. මේ වෙන් වෙච්ච හැඟීම සත්‍ය හැඟීම කියලා අපි කියන්නේ. ආන්ගේ වෙන් වෙලා හැඟෙනවා රූපේ. ඊට පස්සේ එළිය රූපයක් දැක්කහම ඒකත් වෙන් වෙලා හැඟෙනවා. ඒ කියන්නේ ඒක එක්කෙනෙක් කියලා හැඟෙනවා. ඒ කියන්නේ රූපයක් දැක්කට පස්සේ ඒක එයාගේ රූපේ කියලා එනවා. ඒ ඉන්නේ හැඟීම. මක රූපයක් දැක්කහම ඒ යාගේ. දැන් මේ මල් වාසයක දැක්කහම හිතන මොකද? මේ මල් වාසයක කියලා හිතෙනවා. ඒ කියන්නේ මේක වෙන් වෙලා හැඟෙනවා. මේ රූපයක් ওই විදිහට හැඟෙනවා නම් හිතර පිඟුතුනි ඕකත් ওই පහෙන් එකක්. රූප සම්බන්ධව මනසේ මැවෙන ලෝකයෙන් පහෙන් එකක් වෙන් වෙලා තියෙනවා. රූප සම්බන්ධව ඕන තරම් හැඟීම් පහළ වෙනවා ඇති. එයාගේ රූපේ, අරයාගේ රූපේ, මගේ රූපේ, අනිත් කෙනාගේ රූපේ, පුතාගේ රූපේ, නංගිගේ රූපේ, ඔය මට කියන්නකෝ රූප සම්බන්ධයෙන් ඔය හැඟීම පහළ වෙන්නේ කොහොමද? පළවෙනි එකක් තමයි රූපය කියලා කියන්නේ මොකද්ද කියලා දන්නේ. ඒ වගේම තමයි රූපය කියන එක නොදන්නකම නිසා රූප සම්බන්ධයෙන් වෙන රූප ලෝකයක් තියෙනවා. ඒක ගැන දන්නේත් නැහැ. ඒ කියන්නේ දුක දන්නේ. රූප ලෝකය ගැන දන්නේ නැහැ කියලා කියන්නේ දුක දන්නේ. දැක්කද? අවිද්‍යා කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදේ අඥාන. අයං උජ්ජති භික්ඛවේ අවිජ්ජා. මොන අවිද්‍යාව? මේ රූපේ ගැන දන්නේ. ඒ වගේම තමයි රූපේ ගැන නොදන්න කම නිසා අවිද්‍යා තෘෂ්ණා යාලුව දෙන්න එකට එකතු වෙලා මනසෙම වනව රූප ලෝකයක්. ඒ ගැන දන්නේත් නැහැ. ඔන්නෝව ගැන දන්නේ නැති කම නිසා, අවිද්‍යාව නිසා ඔන්නේ රූප ලෝකෙට හරි තණ්හයි. රූප ලෝකෙට තණ්හයි. රූප ලෝකෙට තණ්හා නිසා මොකද වෙන්නේ? ස්වභාවික සෑම සාමාන්‍ය මනසෙ ගොඩනැගෙන ලෝකේ රූප ලෝකයේ කියලා එකක් ගොඩනැගෙන්නේ නැහැ. නමුත් තණ්හාව තියෙනවනේ. ඒ නිසා මොකද වෙන්නේ? නැති එකක් ඉල්ලනවා. ඉල්ලපු ගමන් මොකද වෙන්නේ? පීඩණයටපත් වෙලා මවල දෙනවා. මවල දුන්නට පස්සේ ඔන්න හැගෙන්න ගන්න මොකද හැඟීමක්? රූප සම්බන්ධව. මගේ රූපේ, මම රූපේ, අරයාගේ රූපේ, ඒ එයා, ඒ මෙයා, අර අරයා ෆොටෝ එකක් දැක්කම මේ ඉන්නේ මෙයා, ඔය වෙන් කර කර ගන්නවා. පැහැදිලිද? දැන් ওই જાති හැඟීම් පහළ වෙලා නැද්ද ඔබට? රූප සම්බන්ධව. පහළලා දිනනවද? ඔය දින්නේ ඔය පහෙන් ඉතුරු එක. තව තිනව තුනක්. සංඥා, සංකාර, විඥාන කියලා තව තුනක් තියෙනවා. කියන උත්සාහ කරමු, වෙලා යන හොගාල. කීර දන්නේ නවත්තන්න. වෙලාව තියලා නැහැ මෙතන මං. දැන් නවත්තන්න එනවා නේ. නමේ මාට 9:33යි. නාපි වංගෙන් දැන් නවත්තන්න වෙලා හරි කියලා තියෙන්නේ. නාමේ මාර්ග නවත්තන්න තියෙන දේශනාව. හරි. මේක තුනේ මොකද අද දකුණේ පින්කම තියෙනව නේද? හරි. එහෙනම් දැන් ඔක්කොම දැනගන්න ඕනේ නෑනේ. වේදනා ලෝකේ, රූප ලෝකේ ඔය ඉන්නකම හඳුරන. හඳුර ගන්න ඔබට හවුවේ. එහෙම විසිතුවිලි පහළ වෙනවා නේන්නම් කියලා. ඒක පහළ නොවෙන්න ඕන වැඩ පිළිවෙල ඔබට දේශනා කරලා තියෙනවා. අවිද්‍යා සසුනා නිරෝධේ ඕක පහළ වෙනකන් නවතිනවා. ඒක කරන් තියෙන වැඩේනේ. හරි. හොඳයි පින්කම තුනේ අපි එහෙනම් මේතනින් අපි අනුශාසනාව මාර කරමු. එන අපි උදෑසන පටන් මේ දක්වා කරගන්න ඉදිරි සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ලම හේතු වාසනා කරගෙන ඔබ අප සීල් දිනාටම ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසැන්සී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නටම මේ කරගන්න ඉදිරි සීලම් අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා ඒකාන්තම හේතු උපනිශ්‍රේ වේවා කියලා හිතර සීල් දෙනව සාදු කර දෙලා අදිස්ථාන කර සුරාට මෙහාපතක් වේවා නිබ්බහන පරම සුඛයෙන් සුගතතර වෙත්වා සබ්බිහිතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්ත සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තු තේ අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයවන්නෝ සුඛං බලන්ති සිරදනාට මෙහපතක් වේවා.